4,
සාකච්ඡාවක් හැටියට තියෙනවා. එතකොට අපිට යමක් තේරුම් කරගන්න පුළුවන් අවබෝධය මේ ඉඩ පහදුව වැඩි. කොහොමද කියන ප්‍රශ්නයක් ඇහුවම ධර්ම දේශනාව උපාදානයකින් තොරව පංචස්කන්ධය පරිහරණය කරන්න පුළුවන්. මේ දැන් අපි ඇහෙන රූප බලන රූපයක් දැනෙන අවස්ථාව උපාදානයෙන් මෙතෙන්දී අපි කාරණා ටිකක් නිදා ගන්න ඕනේ. උපාදානයයි පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධය කියලා ධර්මතා තුනක්. එතකොට උපාදානය සහ උපාදානස්කන්ධ කියන එක දෙකක්. අපි ඇහෙන යමක් බලනකොට අපිට පෙනෙන අවස්ථාව තියෙනවනේ. පෙනෙන මට්ටම අපි කියමු දැන් පුංචිම ළමයෙක් ගත්තාම ඉතාම කුඩා දරුවෙක් ගත්තොත් විස්තර මුකුත් ඒවා මුකුත් නැතු නමුත් ලෝක පෙනෙන ගතියක් තියෙනවා. අනේ මේ මට්ටම තමයි පංච උපාදානස්කන්ධ. එතකොට පෙනෙනදී දැනගන්න පුළුවන් මට්ටම අපේ කියන්නේ ඒ දැනගන්න මට්ටම තමයි උපාදානයේ ඉගෙන මට්ටම. අපි කිනුනදී දැනගන්නවා කියනකොට පංච උපාදානස්කන්ධේ උපාදාන වෙනවා. දැනගන්න ක්‍රමයෙන් උපාදානයි. මෙයා පුද්ගලයෙක්මයි, මේක මල් පෝච්චියමයි, මේක පුතුමයි කියලා දැනගත්ත එකෙන් කාම උපාදාන. ස්කන්ධ ටික කාම වශයෙන් අරගෙන කාම උපාදාන. නැත්තම් මේ කෙනෙක්මයි කියන්නේ අස්වාද උපාදාන. මේ පුද්ගලයෙක් කියලා අරගෙන. ඔගේ තැනකින් දැනගන්නේ අපි මේ උපාදානීය ධර්ම. පංච උපාදාන ස්කන්ධ ටික කියන්නේ උපාදානීය ධර්ම කියලා. උපාදානයට හිත ගන්න. උපාදානයේ පවතින්නේ නැහැ උපාදාන ස්කන්ධයෙන් තොරව. එතකොට හැම වෙලාවෙම ඇහැ රූපය කන්න ශබ්දේ නාසය ගන්ධේ දිව ශරීරය කියන මේ ටික වැටෙනවා රූප උපාදාන ස්කන්ධය. ඒතර චක්කු සංපස්සේ උපම් වේදනාව. එතකොට රූප සංඥා රූප සංකේතන චක්කු විඥාන වගේ ටික වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ චිත්ත වීති ගැන දන්න චිත්ත වීති අපි කියන චක්කු විඥාන කියන අවස්ථාව සම්පටිච්ඡන කියන අවස්ථාව සම්තිරණ කියන අවස්ථාව මේවා එතකොට වත්තපන කියන අවස්ථාව මේ ටික ඔක්කොම දැනගන්න පංච උපාදාන ස්කන්ධ. එතකොට ජවන් කියනකොට උපාදාන ඒ කියන්නේ කෙලෙස්. අනිත් ටිකේදි කෙලෙස් නැහැ කෙලෙස් වලට හිතයි. උපාදාන නැහැ උපාදානයට හිතයි. එතකොට උපාදානීය ධර්ම කියලා කියන්නේ ඒ කාන්තෙන් උපාදාන ඇති වෙන්නේ හිත පිණිසයි මේ ටික තියෙන්නේ. ඒ හින්දා උපාදාන ඇති වෙන්නේ හිත පිණිස පවතින නිසා ඇහැ උපාදාන ඇති වෙන්නේ උපකාරී මේ හිතේ සිද්ධියක් නිසා උපාදානය කියලා ඇති වෙනවා. උපාදානය කියන එක කොතනක හරි ඇති වුණා නම් ඇති උනේ උපාදානීය ධර්මයක් තබහලා. උපාදානීය ධර්මයන් ඇතිව කරලා. උපාදානයෙන් මිදෙන්න තියෙන්නේ අපිට උපාදානීය ධර්ම පිළිසිඳ දැකලා. උපාදානීය ධර්මයන්ට ඔබට නෝන පවත්තලා. උපාදානීය ධර්මයන් තුල හිතියොත් උපාදානය වෙනවා. එතකොට උපාදානය නැති කරන්න බැහැ උපාදානීය ධර්මයන් තුල ඉඳලා. උපාදානය නැති කරන්න නම් උපාදානීය ධර්මයන්ට අපි කිව්වොත් උපාදානීය ධර්ම කියලා නේද දැන් අපි උඩ කොටස මේ අත උපාදානය කියන්නේ අත මොන හරි දෙයක් කියන්න පුළුවන් වගේ දැන. එතකොට මේ උපාදානය කියන එක හැම වෙලෙම උපාදානීය ධර්මයන් ගියේ දැන. එතකොට මොන හරි කියන්න තියෙන ඉඩ නැති වෙනවා කියන්නේ මේ උඩ තියෙන පැවැත්ම නොහිටින විදිහට යටින් අයින් කරනවා. හැම වෙලාවෙම පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න ඕනේ. එතකොට මතුවෙන මට්ටම ස්කන්ධය. ඒ ස්කන්ධ මට්ටමට ආවහම උපාදාන ස්කන්ධ නැහැ. එහෙනම් උපාදානය නැහැ. උපාදානයට හිත ටිකින්ම අපි මිදෙනකොට උපාදානය යෙදෙන්නේ නැහැ. ඒකයි දැන් ඵලය වගේ කියලා කියන්නේ ස්කන්ධයකුනේ කෙලෙසෙයි කියන දෙකම මිදෙනවා. මේ ස්කන්ධයයි කෙලෙසෙයි අපි කියමුකෝ මේ කෙලෙසෙමුත් ඒ කෙලෙසේ නිසා ඒ කෙලෙසේ ඇති කරන ඒ කෙලෙසේ ඇති වෙන ඒ කෙලෙසේ පවතින ස්කන්ධකිනුත් මිදෙනවා. අපි කියමු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙසේ යම් කිසි කෙනෙකුට මිදුණා කියන්නේ ඒ කෙලෙසෙන් හදන ස්කන්ධ ටිකක් නෑ. අය කවදාවත් උපදින්නේ නෑ. සතරපය උපදින්නේ කියන්නේ එතන තියෙන රූපේ හම්බ වෙන්නේ නෑ, වේදනාව හම්බ වෙන්නේ නෑ, සංඥාව හම්බ වෙන්නේ නෑ, සංකාර විඥානය මිදිලා මේ කෙලෙසෙන් ගමිනවා කියන්නේ ඒ නිසා ඇති වෙන ඵලයෙන්ත් නෙමෙයි දුකෙන්ත් නෙමෙයි කියන එක. එතකොට පංච උපාදාන ස්කන්ධය උපාදානය කියන එක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇහැට පෙනෙන මට්ටම, කනට ඇහෙන මට්ටම, නාසයට ගඳ සුවඳ දැනෙන මට්ටම, දිවට රස දැනෙන මට්ටම පංච උපාදාන ස්කන්ධය. සාපච්චකින් මෙදුලස් ආයතන, එතකොට අටලස් ධාතුව, නැත්නම් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කිව්වහම ඒ ලෝකවලට අයිති හැම ධර්මතාවයක්ම විපාක මට්ටමේ. ඒ හැම ධර්මතාවයක්ම උපාදාන ස්කන්ධය. මේ උපාදාන ස්කන්ධය කෙරෙහි උපාදානයගෙන ඒකත් උපාදාන ස්කන්ධයක්. එතකොට අපිට පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්න එක තමයි බුදුරජාණන් වහන්සේ දුක පරිණයය කියලා කිව්වේ. දුක්ඛ සත්‍ය පරිඥය පිරිසිඳ දත යුතුය කියලා කිව්ව පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න. එතකොට මොකද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්නකොට අපි දැක්ක අපි දන්න මට්ටම අතහැරෙනවා. මෙච්චර කල් අපි හිතාගෙන හිටු මට්ටම අතහැරෙනවා. අපි මෙච්චර කාලයක් දකින්න මට්ටම අහපු මට්ටමෙන් අපි මිදෙනවා. එතකොට ඒ අරඹය තියෙන කෙලෙස් පිට පවතින ඉඳ නැහැ. ඒ කෙලෙසෙන්කින් අපි මිදෙනවා. ඒ විදිහට යන්න තියෙනවා. ඒක තව මොන හරි කියනවනම් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය උපාදානය කියන එකේ ප්‍රධාන ලක්ෂණ ටික ඉස්සෙල්ලා අපි තේරුම් කරගමු නේද? දැන් අපි කියමු පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය තමයි අපි අපේ පොතක් නෙමෙයි අපේ ජීවිතෙන් අපි කතා කරමු. අපිට මෙහෙම රූපයක් ඇහැට රූපයක් පේනවා කියන සිද්ධිය ගන්න මේ පංච උපාදාන ස්කන්ධ මට්ටම. කනට සද්දයක් ඇහෙනවා, ඒ කියන්නේ බාහිර සද්දයක් ඇහෙනවා කියන මට්ටම පංච උපාදාන ස්කන්ධය. නාසයට ගඳ සුවඳක් දැනෙනවා කියන පංච උපාදාන ස්කන්ධ මට්ටමේ ලක්ෂණය දකින්න කාම භූමියේදී හැම වෙලාවෙම බාහිර තියෙන රූපය හසු වෙන විදිහට ඉන්නේ අපි. ඇහැ පරිහරණය කරනකොට බාහිර රූපය දකින මට්ටමකයි ඉන්නේ මේ පංච උපාදාන ස්කන්ධය. සද්දය ඇහෙනකොට බාහිර දැන් මෙතන තියෙන සද්දයක් ඇහෙනවා කියන මට්ටමින් තමයි තේරෙන්නේ පංච උපාදාන ස්කන්ධ මට්ටමේ ලක්ෂණය. ගන්ධයක් දැනුනොත් බාහිර තියෙන දෙයක ගඳක් වෙන ලක්ෂණය තමයි අපිට තේරෙන්නේ. කියන්නේ ඒ ගඳ බාහිර තියෙන රසක් දැනුනොත් ඒ රසය අපිට තේරෙන්නේ බාහිර තියෙන. කේක් කැල්ලේ රසය නැත්තම් මේ ජෙලි ඇඹුල් රසය කියන වගේ දැනකින් තමයි රසය කියන එක බාහිරෙන් තමයි අපිට පේන්නේ පංච උපාදාන ස්කන්ධ මට්ටමේ. ඊට පස්සේ කයට ගැටෙන පොට්ටබ්බයේදී හැම වෙලාවෙම පංච උපාදාන ස්කන්ධ පොට්ටබ්බය මේ පුටුව තමයි ඇඟේ වදින්නේ කියන තැනකින් තමයි අපිට දැනෙන්නේ දැනගන්න පුළුවන් තේරෙන්නේ. කියන්නේ අපිට දැන් ජීවත් වෙන මට්ටම පංචක. හිතේට මොන හරි දෙයක් තේරුනොත් දරුවා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා බාහිර තියෙන දෙයක් සී වෙන ලක්ෂණය තමයි හම්බ වෙන ලක්ෂණය තමයි පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය. එතකොට ඒ හම්බ වෙන දේ ඒ හම්බ වෙන මට්ටම මොන කිව්වේ? හම්බ වෙන දේ අපි කියමු ඇහැට පෙනෙන මට්ටම රූපයක් පෙනෙන මට්ටම තමයි පංච උපාදාන ස්කන්ධ. ඒ පේන දේ මේ අපි කියමු මල් පෝච්චය. නැත්නම් මේක අඹ ගහ කියලා එක එක බඩු ගහන්නයි අපිට පේන්නේ. ඒ තමයි කාම උපාදාන. දැන් අන්න ඒ පේන දේ දැනගන්නවන එක ක්‍රමයකට අපි දැනගන්නවා කියන තැන උපාදාන. උපාදානය කියන්නේ දැනගන්නවා කියනකොට මනෝ විඥාන මට්ටම. පෙනෙන දේ සහ දැනගන්න දේ දෙකක්. ඒකට මම අර උපමාවක් කියන්නේ අපි කියමු දැන් මේ මෙතන මේ බෙච්චිට් එක තියෙනවනම් අපි 10 දෙනෙක් විතර මෙතන හිටියොත් 10 දෙනාට මේ වස්තුව පෙනෙන මට්ටම එකයි. නමුත් දැනගන්න ගියොත් අපි කියමු ජර්මන් ජාතික කෙනෙක්, ජපන් ජාතික කෙනෙක්, සිංහල කෙනෙක්, ඉංග්‍රීසි කෙනෙක් හිටියොත් මේ වස්තු අරඹය දැනගන්න ක්‍රමය වෙනවා. එකම විදිහට පෙනෙන දේ දැනගැනීමේ නානත්වයේදී වෙනස් වුණේ ඇයි? ඒකෙන් තේරෙනවා එහෙනම් පෙනෙන දේ දැනගන්න දේ දෙක එකක් නෙමෙයි. දෙකක් කියන එක නේද? එතකොට දැනගන්න බව හැම වෙලාවෙම කෙනා කෙනාගේ මනස තුලින් දහල ඇති කරගන්න. ඒක දැන් ජපන් භාෂාව දන්න කෙනා මේක දැනගන්නේ එයා ගාව තියෙන කාරණාව සිහි කළා ඒක. ඊට පස්සේ ජර්මන් භාෂාව දන්න කෙනා දැනගන්නේ මේ දකුණ මට්ටම එකමයි. මේ දකුණ මට්ටමවල කිසි භාෂාව වෙනසක් නැහැ. සිංහල කියලා, දෙමළ කියලා, ජර්මන් කියලා, ජපන් කියලා වෙනස් කරන්න බෑ පෙනෙන මට්ටම. උපාදාන ස්කන්ධ මට්ටම. උපාදානයේදී වෙනස්කම් තියෙනවා. ඒ වගේමයි මේ පේනින දේ ආරම්භය හතර උපාදාන එක එකකට එක එක විදිහට ඇති වෙන්න පුළුවන්. එතකොට මේ පෙනෙන මට්ටම පංච උපාදාන ස්කන්ධ දැනගන්න මට්ටම උපාදාන. ඒරණේ මම කියේ එකයි මේ දෙක දෙකක් නෙමෙයි කියන්නේ මම අර උපම කළේ පෙනෙන එකම දේ පෙනුනාට දැනගැනීමේ නානත්වයක් එනවනම් පෙනෙන දේ දැනගන්න දේ දෙකක් කියන්නේ අපිට ඒක සාක්ෂියක් නේ. එතකොට ඒකේ පෙනෙන බව කාටත් පොදු මට්ටමකින් ජාති භේදයකින් ආගම් පන්ති කුල භේදයකින් තොරව පෙනෙන බව දකින්න පංච උපාදානස්කන්ධ. පෙනෙන දේ දැනගන්නකොට ජාති ආගම් පංති කුල බෝධ දිනවා කියලා කියන්නේ ආයේ කර්ම. කර්ම වල තමයි ওই ටිකේ තියෙන්නේ. වෙනාමක් තියෙන්නේ. එතකොට හැබැයි පෙනීමෙන් තුර දැනගන්න ක්‍රමයක් නැහැ කිසිම. පෙනුනොත්මයි දැනගන්න වෙන්නේ. ඊගාට පෙනුනු දැනගන්නවමයි දැනගන්නව නම් තේඬ හෝ ඇහෙන්න වෙනවමයි. තේරෙනවා. උපාදානීය ධර්ම නිසායි උපාදානේ. උපාදානේ යෙදෙන උපාදානීය ධර්මයන්ගෙමයි. කියන සිද්ධිය. උපාදානීය ධර්ම විපාකයි උපාදානීය කර්ම. පෙනෙන බව අපි කාටත් පොදු විදිහට පෙනෙන බව විපාකයි. ඒ පෙනෙන දේ හැමදේ යම් යම් ආකාරයකට දැනගන්න බව ආපහු තියෙන කර්ම. අපි එතකොට යම් ආකාරයකට දැනගත්තොත් දැනගත්ත දේ සිහි කරලා යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඇහැට පෙනෙනවා පෙනෙන දේ ගහක් නැත්තම් මෙතන මේ කොහොමද ගෙදර කියලා දැනගත්තොත් ආපහු යනකොට අපි ගියේ ගෙදර අතන තියනවා කියන එක බයිද ඔයගලන්ට හිතන්නේ? හිතනවා. එතකොට දකින්න දේ ඉතුරු නොවන විදිහට පරිහරණය කරන්න ක්‍රමයක් නැහැ පංච උපාදාන ස්කන්ධේ. එහෙම දකින්න දේ ඉතුරු නොවන විදිහට පරිහරණය කරන්න පුළුවන් නම් මෙලහකට අපි නිදෙන්න ඕනේ. ඇහෙන දේ ඉතුරු නොවන විදිහට පරිහරණය කරන්න අපි හැම වෙලාවෙම එන්නේ අඩි ගතහන් තියලා මාරයට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොහාට හරි ගියාම ආයේ එන්නේ අපි ගිය දිහා නැත්නම් අපි දැකපු දේ ගැන හොඳට නිමිති සතන් ඇති කරන අහවල් දිහා ගියා. එතන මෙන්න මෙහෙම මෙහෙම හැඩයක් තියෙන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියන එක කියලා තමයි එන්නේ. අපි ආපහු යන්න පුළුවන් මේක ටික කියලා එන්නේ. ඒ හින්දාම ආපහු අපි යනවා. ඉතින් ඕක තමයි පංච උපාදානස්කන්ධයත් උපාදානයත් කියනකොට දත යුතුයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදානයට හිත ධර්මය, උපාදානීය ධර්මය. උපාදානීය ධර්මය කියන්නේ විපාකය. විපාකයේ දකින්න පෙනෙන මට්ටම. ඊට පස්සේ උපාදානය කියලා කියන්නේ කර්ම, ජවම් මට්ටම, චිත්ත විද්‍යකන ජවම් මට්ටම. ඒක තමයි පෙනෙන දේ දැනගන්නවා කියලා කියන්නේ. අපි ඇහෙන් යම දැනගන්නවා කියනකොට පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වෙලන්නේ කියන්නේ. ආයේ බේරෙන්න මුකුත් නැහැ ක්‍රම. ඒ නිසාමයි අපි නිවන් දකින්නේ නැත්තේ. බැරි වෙලා උපාදානිය එහෙම යෙදිලා නැති. ඊට තව කාරණාවක් මතක තියාගන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධය කියන තැන කෙලෙස් තියෙනවා කියන තැනින් දකින්න එපා. පංච උපාදාන ස්කන්ධය ගාව තියෙන කෙලෙසයක් තියෙන පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදකින්නවා කියන සිද්ධිය මිසක ඒ තුල කෙලෙස් ධර්ම නැහැ. අපි හිතාගෙන ඉන්නේ පංච උපාදාන ස්කන්ධය කියනකොට එහෙනම් උපාදානයක් මේකේ තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන කියන හතරක් මේකේ තියෙන ඉඳලා උපාදාන ස්කන්ධ කියන අදහස ඉන්නේ. උපාදාන ස්කන්ධ කියන එකේ උපාදානය තියෙනව නේද? තේරුණා. එතකොට ඒ හිඳයි උපාදානයේ කුමන කුමන එකක් හෝ යෙදෙන්න පුළුවන් කුමන කුමන එකක් හෝ නොයෙදෙන්න පුළුවන් කියන විදිහට වෙනස් වෙන්නේ. අපි කියමු ඇහැට පේන මේ උපාදාන ස්කන්ධයේ හතර උපාදානයේම යෙදිලා තිබුණා. අපිට සෝවාන් විලහෙම ඉන්න බෑ. ඒ හතරම යෙදිලා නම් ඒක. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන උපාදාන හතර නැති කළ කාම උපාදානය කියන එකෙන් ඉන්න බෑ. ඇයි? හතරම මේක යෙදිලා නම් නේ. එහෙම යෙදිලා නැහැ. යොද යෙදෙන්න පුළුවන් තමයි. ඒ ටික තේමාවක් තියෙනවා. ඒක ඔබ හොඳට තේරෙනවා. පෙන්වන බුදුරජාන් වහන්සේ කාලේදී පුන්න කිල ස්වාමීන් වහන්සේම අහනවා බුදුරජාන් වහන්සේගෙන් ස්වාමීන් භාගතුන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයත් උපාදානයත් එකක්ද දෙකක්ද? ඊට පස්සේ කියන මහන්න මේ පංච උපාදාන ස්කන්ධයත් උපාදානයත් එකක් නෙමෙයි දෙකක්. එතකොට පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි තියෙන චන්දරාගයම උපාදාන. ආභ උපාදානය කියලා තමුතු එකක් දකින්න එපා. පංච උපාදාන ස්කන්ධය තමයි නැමිලා තියන්නේ අපි. පංච උපාදාන ස්කන්ධයේ නැමිලා පංච උපාදාන ස්කන්ධේ පරිහරණය කරන ගතියම දකින්න උපාදාන කියලා. දෙකක් දෙක උනාට මේ පංච උපාදාන ස්කන්ධය ආරම්භයමයි තියෙන්නේ. ඒ කියන්නේ පෙනෙන දේ දැනගන්න දේ දෙකක්. නමුත් දැනගන්න බව දකින්න හැම වෙලෙම පෙනෙන දෙයින්. ඇහෙන දෙයයි දැනගන්න දෙය දෙකයි දෙකක්. නමුත් දැනගන්න බව දකින්න හැම වෙලෙම ඇහෙන දෙයක්. එතකොට මේ කාරණාවෙන් අපිට ලැබෙනවා, ඉගෙන ගත්තාම අපිට ලැබෙන ප්‍රයෝජනය තමයි ඇහැට පෙනෙනවා. පෙනෙනවා කියන මට්ටම පංච උපාදානස්කන්ධය ඒක උපාදානයට හිතවයි තියෙන පෙනෙන දේ මොන විදිහකට හරි දැනගත්තෝ. අපි උපාදානම උපාදානමයි කියලා කියන්නේ ආපහු ඇහැ හැදෙන්න, රූපය හැදෙන්න, මේ ටික හැදෙන විදිහටයි ඉන්නේ කියන කාරණාව තේරෙන්න ඕනේ අපිට. පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක්ඛ සත්‍යය, උපාදානය කියන්නේ සමුදය සත්‍යය. මෙතන සත්‍ය දෙකක් තියෙනවා. ඇහැට පෙනෙන මට්ටමට කියනවා මොකද්ද? දුක්ඛ සත්‍යය. කෙනෙන දේ දැනගන්නවා කියන්නේ සමුදය සත්‍යය. විස්තරය. ඔය දැනගත්ත විදිහ තමයි ආය හොයාගෙන යන්නේ. දැනගත්ත දෙයින් ආයත් ලැබෙන්නේ අපිට මොකද්ද? දුක්ඛ සත්‍යය. ආයත් දුක. ඒකයි දුක පිරිසිඳ නොදකින නිසා තණ්හාව. තණ්හාව නිසා ආයත් දුක. පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදකින නිසා උපාදානිය, උපාදාන නිසා අයි පංච උපාදාන ස්කන්ධය. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති. ආයිති කියලා. එතකොට අපිට පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ දැක්කොත්, ඒ කියන්නේ දුක පිළිසිඳ දැක්කොත්, තණ්හාව නැහැ. ඒ කියන්නේ උපාදානය නැහැ. උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ. ස්කන්ධය නිරුද්ධ. එතකොට හොඳට බලන්න, උපාදානය නැතිවීමෙන් භවය නැති වෙන නිසා, උපාදානය නැතිවීමෙන් භවය නැති වෙන නිසා, භවය නැතිවීමෙන් ජාතිය නැති වෙන නිසා අනාගත පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීමක් නැති කරනවා. වර්තමානයේ උපන්න පංච උපාදාන ස්කන්ධයේ පිළිසින් දැකලා එයින් ඔබට ගිහිල්ලා හින්ද වර්තමානිනුත් මිදිලා. අතීත ධර්මය නිරුද්ධ වෙනවා. අතීතයේ එයින් නියෝජනය කරමින් තමයි වර්තමානය ලැබෙන්නේ. අතීත හේතු ටිකට අතීතේ නියෝජනය කරමින් අතීත හේතු ටිකට ලැබුණු වර්තමානය පිරිසිඳ දකින්න ගිහිල්ලා ඒකට උද්දෙන් වුණ පවත්තපු නිසා වර්තමානයෙන් මිදුණා. වර්තමානයෙන් මිදුණු නිසා අනාගතයට ඇති වෙන්න තියෙන හේතු ටික නැහැ. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙම මිදෙන්න ඕන. මොකද ලෝකය කියලා පනවන්න පුළුවන් අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලෙට තමයි ලෝකය කියලා කියන්නේ. තුන් කාලයෙන් තොර ලෝකයක පැවැත්මක් නැහැ. දුර් ලෝකය කියලා කිව්වේ දුක. දුක්ඛ සත්‍යතාවනම. කස්මෙන් ලෝකෝ පත්‍යිතිත දුක්ඛ ලෝකෝ පත්‍යිතිත. එතකොට තුන් කාලයේ අතීත, අනාගත, වර්තමාන කියලා තුන් කාලයේ ලෝකය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ තුන් කාලයේ තුන් කාලෙම අහුවෙන පංච උපාදාන ස්කන්ධේ නිරෝධය. පංච උපාදාන ස්කන්ධේ නැති තැන දුකේ නිරෝධය. දුකේ නැති තැන කියලා කියන්නේ මොකද්ද? ලෝක නිරෝධය. මේ තුන් කාලෙම අපි මිදෙන්නේ. තුන් කාලෙම මිදෙන්නේ කොහොමද? අතීතේ නියෝජනය කරමින් හම්බෙන වර්තමානයක් තියෙනවනම් වර්තමානයේ ඇත්ත පිරිසිඳ දැක වර්තමානයත් අතහරිනකොට, අනාගතයත් නොලබනකොට, අනාගතය ඉපදිලා නැහැ, අතීතය නිරුද්ධ වෙලා, නිරුද්ධ වූ අතීතය නියෝජනය කරමින් වර්තමානයේ පවතින බවත්, වර්තමාන නොදකීමෙන් අනාගතය ඇති වෙන බවත් කියන ධර්මතාව දෙකෙන් මිදෙන වර්තමානයේ මිදෙන කොට, ඒ මිදෙන්න තියෙන ක්‍රමයට තමයි අපරියාපන්න භූමිය කියලා කියන්නේ. එතකොට ඒකට කියන පංචස්කන්ධය කියලා. ඒකදී සංයුත්ත නිකායේ තියෙන ඛණ්ඩ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී ඉතින් මහන්නේ නුඹලට මම පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධය දේශනා කරමු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචස්කන්ධය කියන්නේ මොකක්ද? අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, දුර ළඟ යම්ම රූපයක් තියෙනවනේ මේ රූපය රූපස්කන්ධය. වේදනාව වේදනාස්කන්ධය, සංඥාව සංඥාස්කන්ධය, සංකාරය සංකාරස්කන්ධය, විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධය. එතකොට පංච උපාදාන ස්කන්ධය මොකද්ද කියලා අහනකොට වෙනවා අතීත, අනාගත, වර්තමාන, අනාගත, බාහිර මේ හැම එකක්ම සාස්ව උපාදානීය. ආස්ව සහිත, නැත්නම් ආස්ව රහිත වූ උපාදානයේට හිතේ ශීව තියෙන මට්ටම දකින්න. ඊට පස්සේ තවත් පුන්නමා සූත්‍රයක් තුන සංයුක්තනිකයි. ඒ පුන්නමා සූත්‍රයේදී අපවගෙනන ස්වාමී භාග්‍යතුන් වහන්සේ ස්කන්ධයන්ගේ පැනවීමට හේතුව මොකද්ද උපාදාන ස්කන්ධයන්ගේ පැනවීමට හේතුව මොකක්ද කියලා එතකොට පෙන්වනවා. රූප ස්කන්ධයේ පැනවීමට හේතුව මොකක්ද? චත්තාරෝ මහභූත සතර මහා ධාතු රූප ස්කන්ධයේ පැනවීමට හේතුව. ඊට පස්සේ ස්පර්ශයේ වේදනා ස්කන්ධයේ පැනවීමට හේතුව. සංඥා ස්කන්ධයේ ස්පර්ශයේ සංඥා ස්කන්ධි ස්පර්ශයේ සංකාර ස්කන්ධයේ පැනවීමට හේතුව. ඊට පස්සේ නාම රූප දෙක විඥාන ස්කන්ධයේ පැනවීමට හේතුව. පංච උපාදාන ස්කන්ධයේ පැනවීමට හේතුව මොකද? මහණ තණ්හාව. කියලා ඒකට පංච උපාදාන ස්කන්ධය කියන එකේ ප්‍රවැත්මට හේතුව කිලිම කිලිස් කියලා වෙනවා. එතකොට මෙතෙන්දී අපි මෙහෙම ගමු හොඳට. දැන් පංච උපාදාන ස්කන්ධයේ උපාදානය කියපු ටිකේ ලක්ෂණ ටික පැහැදිලි නෝගලන්න මම කිව්වා පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය තමයි ඇහැ පරිහරණය කරනකොට රූපයක් වෙනවා. ඊට පස්සේ ඒ පංච උපාදාන ස්කන්ධ මට්ටම පෙනෙන දේ දැනගන්නවා, දැනගන්න මට්ටම උපාදානයි. දුකයි දුක්ඛ සමුදය දෙක තමයි අපි යමක් පෙනෙනවා, පෙනෙන දේ දැනගන්නවා කියන තැනක තියෙන සත්‍ය දෙක. මේ අපි පුද්ගලයෙක් නෙමෙයි, මේ මම නෙමෙයි, තව කෙනෙක් නෙමෙයි, මේ සත්‍ය දෙකක පැවැත්මක් තියෙනවා. අන්තිමට අපිට අවබෝධ වෙන චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන සත්‍යය බෑ හම්බ වෙන්න, පුද්ගලිය හම්බ වෙන්න බෑ, මේ කිසිම දෙයක් හම්බ වෙන්න බෑ. මේ සත්‍ය අවබෝධය කියලා කියන්නේ මේ ඇත්ත දෙකකුයි පැවැත්ම. මේ තව කෙනෙක් නෙමෙයි, මෙතන මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ පැවැත්ම කියන තැනක් මේ තියෙන්නේ. එතකොට දැන් මේ සත්‍ය දෙක තියෙනවා. මේ තියෙන සත්‍ය දෙක තියෙන තැන අපිට නිරෝධ සත්‍ය මාර්ග සත්‍යමක් වෙන්නේ. ඊට පස්සේ එතන අපි එක්ක තියෙනවා නම් සම්දේ සත්‍යයි දුක්ඛ සත්‍යයි සම්දේ සත්‍යයි තියෙනවා, නැත්නම් නිරෝධ සත්‍ය මාර්ග සත්‍යයි තියෙනවා. අපි පුද්ගලයෙක් කියලා හිතන අපි පුද්ගල භාවය ඇති කරගත්තට යථාර්ථයේ පවතින්නේ ඔහම සිද්ධියක. එතකොට මේ දුක්ඛ සත්‍යයි සම්දේ සත්‍යයි දෙක පවතින තැන තමයි ලෝකය කියලා කියන්නේ. ලෝකයේ තුල ජීවත් වෙන ලෝකයේ ඇති වෙන විදිහ කියලා සිද්ධියන්නේ. මිනිස්සු, දෙවියෝ, ගස්මෝ ඔක්කොම ගත්තාම එහෙම. ඊට පස්සේ පංචස්කන්ධය කියලා කියන්නේ නිරෝධ සත්‍යයි මාර්ග සත්‍යයි ඇති වෙන විදිහට. නිරෝධ සත්‍ය කියන්නේ මොකක්ද? නිරෝධ සත්‍යයි පංච උපාදානස්කන්ධයයි උපාදානය නිරුද්ධ වෙන ක්‍රමය. නිරෝධ සත්‍ය හැටියට දකින්න නිරුද්ධ වෙන්නේ මොකද්ද? දුකේ නිරෝධය, තණ්හාවගේ නිරෝධය. දුක්ඛ නිරෝධය, තණ්හාවගේ නිරෝධය කියනකොට නිරුද්ධ වෙලා තියෙන්නේ මොකද්ද අන්තිමට? දුකයි සමුදය දෙක නිරුද්ධ වෙලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ උපාදානය දෙකයි අතහැරලා තියෙන. ඒ හිඳයි නිදීමට පෙන්වන්නේ මේ දෙපසින්ම මිදෙන ස්කන්ධයන්ගෙන්ද කෙලෙසුන්ගෙන්ද කියන දෙකම මිදෙනවා. මේ දෙකම නිරුද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නිවන කියලා එකක් ප්‍රයෝජනාව නෙමෙයි, අපිට ඕනේ දුක නැති කිරීමනේ. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරම ලැබෙන්නේ. දුක තියෙනවා නම් නිවන ලැබලද වැඩක් තියෙනවා? නිවන කියලා කිව්වොත් දුකේ නිරෝධියම නිවනයි මිසක. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ දුක පෙන්නලා මේ දුක ඇති වෙන ඇති කියලා පෙන්නලා. දුකේ නිරෝධිය පෙන්නලා මෙන්න මෙහෙම කළාම දුක නිරුද්ධ වෙනවා කියන එක පෙන්නන. ඒ සිද්ධියම දකින්න දුක කියන එක පෙන්නුව අපිට පෙනෙන, ඇහෙන, දැනෙන මේ ටික පෙන්න මේ දුක දුක්ඛ සත්‍ය. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් පුද්ගලයා කියලා කියන්නේ, කෙනෙක් කියලා කියන්නේ, ජීවිතය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. පිරින දේ දැනගන්නවා, ඇහෙන දේ දැනගන්නවා කියන්නේ මේ සමුදය සත්‍ය. මේ පුද්ගලයේ ජීවත් වෙනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියලා පෙන්වනවා. එතකොට මේ ජීවත් වෙනවා කියනකොට දුක්ඛ සත්‍ය පෙන්වන ওই විදිහට ජීවත් වෙන කෙනාට පෙනෙනවා, ඇහෙනවා කියන මට්ටමේ ජීවත් වෙන කෙනාට ලෙඩ වීම, මහලු බව, මරණය මේ දුක් ටික ඔක්කොම එනවා. දෙනෙන දේ දැනගන්න විස්තරය තුලින් නැවත මේ වගේ දුක එනවා. දුක සමුදය සත්‍යයි. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේට ලෝකෙ පහළ වුණේ නිරෝධ සත්‍යයේ මාර්ග සත්‍ය දෙක අල්ලලා. මේ දුකයි සමුදය දෙක නැති වෙන විදිහ. ඒ නිරෝධ සත්‍යයට තමයි අපි කියන්නේ අපරිආපන්න භූමිය නැත්නම් ස්කන්ධ මට්ටම. ඒ කියන්නේ නිරෝධ සත්‍යය තමයි පංච උපාදාන ස්කන්ධේ උපාදානයේ තියෙන දෙක අතරේ. එතකොට මාර්ග සත්‍යය තමයි අපිට අපරිආපන්න භූමියේ මාර්ගඵල දෙකම. මාර්ගය කියන්නේ පංච උපාදාන ස්කන්ධේ අතරේ නැවිදියට ජීවත් වෙනවා. උපාදානයේ ඇති නොවන විදිහට ජීවත් වෙනවා. උපාදානීය ඇති නොවන විදිහට ජීවත් වෙන්න නම් උපාදානීය ධර්මයන්ගෙන් ඔබට හැම වෙලෙම යන්න වෙනවා මිසක් උපාදානීය ධර්ම හම්බ වෙනකොට ප්‍රමාදී වුණොත් උපාදානීය ධර්මයන් කෙරේ වාසය කළොත් උපාදානීය වෙනවා. උපාදානීය ධර්ම හම්බ වෙනකොට ශනික වේගට යට යනවා. ඇහැට පෙනෙන මට්ටම උපාදානේ නම් පෙනෙන මට්ටම තුල සිහි කර ඇත්ත සිහි කරගන්න කරුණු නුවන් නොයදොත් තග්ගල පෙනෙන දේ දැනගන්න ඕනේ අපි. පෙනෙනවා නම් දැන් උපාදානේ නැති කරන්න නම් ඒතොර අපි දැනගත්ත පෙනෙන දේ දැනගන්නවා කියන උපාදාන. උපාදානේ නැති කරන්න නම් පෙනෙන කොට පෙනෙන දේ ඔබෙන් ශරිකවයන්. ඒතොර පෙනෙන දේ දැනගන්න නෙමෙයි. පෙනෙන දේත දැනගත්ත පෙනෙන දේ දැනගත්ත නෙමෙයි. පෙනෙනදී ඇතිවලා තියෙන්නේ කොහොමද කියලා පෙනෙනදී පටිච්ච සම්පන්නයි කියන නුවණක් ඇතිවෙනවා මිසක අපිට පෙනෙනදී ගැන විස්තරයක් නෑ. දැන් අපි ඉන්නේ පෙනෙනදී තුලයි ජීවත් වෙන්නේ. පෙනෙනදී තමයි අපිට පොළොව වෙලා තියෙන්නේ. පෙනෙනදීට ඔබෙන් අපිට යමක් හම්බ වෙන්නේ නෑ. පෙනෙනදීටයි අපි මොන හරි දෙයක් හිතන්නේ. අපේ භූමිය වෙලා තියෙන්නේ පිහිටලා හිටින්නේ පෙනෙනදී තුලයි. ඒකම කියන්නේ පෙනෙනදීටනේ අපි හිතන්නේ. දැන් නිදෙන මාර්ගය කියලා කියන්නේ පෙනෙනකොට ශනිකව පෙනෙන දේට ඔබෙන් දින හේතු ටික කියනවා මිසක පෙනෙන දේ තුල යම කියලා නෙ දෙන්නේ කියන්නේ. එතකොට ඒ යනකොට අපිට හම්බ වෙන මට්ටම තමයි ස්කන්ධ කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ කියන්නේ. ඒතර පංච උපාදාන ස්කන්ධ මට්ටමේදී අපිට හම්බ වෙන්න බෑ රූප උපාදාන ස්කන්ධෙදී හම්බුණා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහැ කන දිවනාසේ මේවා හම්බුණා. රූප ස්කන්ධයේදී එහෙම රූපයගේ නානත්වයක් හම්බ වෙන්න බෑ. නුවණකට නුවණක් මේ අපරයපන්න භූමියේ තියෙන හැම වෙලාවෙම නුවණ දකින්න. කිසිම තැනක පංචස්කන්ධ කියලා එකක් නෑ කොහෙවත්. හොඳට මතක තියාගන්න ලෝකෙ කොහෙවත් පංචස්කන්ධය කියලා එකක් නෑ. කාමවචර රූපවචර අරූපවචර ඔක්කොම පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. අපි කියන දේ පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. පංච උපාදාන ස්කන්ධය කියලා අද පෙනෙන මට්ටමේ පෙනෙන තැන පවතින්නේ මෙහෙමයි නේද කියලා ස්කන්ධ මට්ටම තමා තුළ උපදවා ගන්න ඕනේ. අපි දන්නවා මාර්ගය කියනක උපදවා ගන්න ඕන එකක් නේ. ඵලය කියනක උපදවා ගන්න ඕන එකක් ඉපදිලා තියෙනද කොහෙද? ඒ කියන්නේ කාම භූමිය රූප භූමිය කියලා අපිට ඉපදිලා තියෙන එකක් ගැන කතා කරනවා වගේ ඉපදිලා තියෙන මාර්ගයක් ගැන කතා කරන්නේ ඒකේ අපරිපන්න භූමිය ස්කන්ධයක් මෙන්න මෙතනයි මේ අරියත් මාර්ග ස්කන්ධ ටික නැත්තම් සෝවාදක දගාම යනගා මාර්ග මෙන්න මේවා කියන්නේ තාරදාල හදපු පාරවල් වගේ හැම කොහෙවත් නැහැ පාරවල් මෙන්න මේකයි සෝවාන් ඵලයේ සකදාගම් ඵලයේ කියලා කොහෙවත් නැහැ කෙනා කෙනා උපදවා ගන්න ඕනේනේ. එහෙනම් මේ ස්කන්ධ කියන මට්ටම මේ භූමිය තමන් හදාගන්න ඕන එක. හදාගන්න කියලා කියන්නේ මෙහෙම ඇහැට පෙනෙන මට්ටම උපාදාන ස්කන්ධ පෙනෙන සිද්ධිය තුල නුවණ අරගෙන යනවා. එයා රූපයේ දිහා බලන්නේ රූපයේ දිහා බලනකොට බලන්නේ හැම වෙලාවෙම ඇත්ත ඇති ඇති. ඇත්ත ඇති ඇති කියන්නේ මේ හැම රූපයක්ම හැදෙන්නේ සතුය ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් කියන තැනකින් තමයි එයා බලන්නේ. එහෙම රූපේ ගැන නුවණ එනවා සතර රූපේ සතර මහා ධාතුයි කියලා. යම් විඳින බවක් හඳුනන බවක් දැනගන්න බවක් කියන මේ ස්පර්ශය නිසායි කියලා දන්නවා. නාම රූප දෙක නිසායි විඥානය කියලා දන්නවා. ඔන්න ඔය විදිහට දල්වහම ස්කන්ධ මට්ටම හම්බ වෙනවා. ඒ ස්කන්ධ මට්ටම හම්බ වෙන එකේ ලක්ෂණය මම කියන්නම් හිතියෙන් ගත්තාම ඒ කියන්නේ ඒකේ අර්ථය ස්කන්ධ මට්ටමට හරියට හම්බ වුණාම බාහිරය පේනවා කියලා හම්බ වෙන්න බෑ. බාහිරය නිසා Tamanටයි පේන්නේ කියන මට්ටම එන්නේ. පංච උපාදාන ස්කන්ධ මට්ටමේ ලක්ෂණය තමයි බාහිර රූපයක් හම්බුණා කියන මට්ටම තිබුණේ. ස්කන්ධ ටික ගවේෂණය කළාම ඇත්ත ඇති හැටි බැලුවාම අපරියාපන්න මට්ටම පංචස්කන්ධ කියන මට්ටම මාර්ගය කියන මට්ටම ලෝකයේ අතහැරෙන ඵලය ඇති කරගන්න යන මාර්ගය කියන මට්ටමේ ලක්ෂණය තමයි බාහිරය නිසා තමා තුළට පෙනීම ඇති වෙලා තියෙනවා. මිසක බාහිර තියෙන පෙනීමක් දකින්නේ නැහැ. මම අර ඔකට උපමාව ගැන කතා කරනවා. මිරිඟුවක තියෙන ජලය දකිනකොට තිරිසංගත සතාට බාහිරෙන් තියෙන ජලය දකිනවනේ. මේ පේන වතුර බාහිර තියෙන එකක් කියලා දකින්න. ඔන්න ඔය මට්ටම දකින්න පංච උපාදානස්කන්ධ මට්ටම. තමන්ගේ හිතෙන් බාහිර රූපයක් දකින්නව තමන්ගේ හිතට බාහිර රූපයක් පේනවා කියන තැනක ඉන්න මට්ටමයි පංච උපාදානස්කන්ධ මට්ටම. උපාදානස්කන්ධ මට්ටමුණු උපාදානයේ යෙදෙනවා කියලා කියන්නේ බාහිර තියෙනවා කියලා දැක්කොත් මොකද වෙන්නේ? ඒක ගණ්ඩ දුවනවා. මේ දිවීමමයි ප්‍රතිසන්දියට යන්නේ. එතකොට ස්කන්ධ මට්ටම කියලා කියන්නේ බාහිරය නිසා තමා තුළට මේ ලෝකෙ උපදිනවා දකින්නවා. බාහිරයට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු ඒ දිහා මිරිඟුව දිහා බලනකොට බාහිර මිරිඟුව නිසා ජලය වගේ පේන්නේ අපිට නේද කියලා බැලුවොත්. දැන් ඒකෙන් බාහිර හේතු ටිකක් නිසා අපි තුල පෙනීම වෙලා තියෙනවා කියන නුවණ එනවා මිසක දෙලෙන දේ සිහි කළා මෙහෙට යන්න තියෙන ඉඩ නැහැ. බාහිරෙන් හැම වෙලෙම මාර්ගඵල මට්ටමේ කරන්න මොකද මේ බහිද්ධාරම්මනේ උට්ටා මතක මතක ප්‍රතිසම්බිදම් වගේ තිබුණා එන්නම් කියලා ඒකේ තිබුණ ඥාන ටික හොඳට වෙනුනා මේ සෝවන්තක දැන් මේ මාර්ගඵල සිත්තුල ලක්ෂණය මොකද බහිද්ධාරම්මනේ උට්ටා බාහිර ආරම්මනේ නැගිටිනවා බාහිර ආරම්භනේ පිටින් දෙන්නේ කිසිම වෙලාවක. එතකොට කුටි දෙක පොඩි සම්බිදන්නක්ද කියලා පොඩ්ඩක් ඒක තරගෙන. ඔන්න කුටි දෙකේ මේ ඥාන පිට කරාන ඇත්තටම මේ කියන ඔක්කොම දේ තියෙනවා. හරි නෝ තියෙනවා. එහෙනම් මම ඔබ පොඩ්ඩක් කතා කරලා තියෙනවා නම් මොකද මේ කියන්නේ? මම කතා කරන එක ගැන මම තමයි ප්‍රයෝජනෙට කියන එක. මේ එතකොට ස්කන්ධයන්ගේ ලක්ෂණය හැම වෙලාවෙම දකින්ද ඒක රූපයේ සතර මහා ධාතු කියන්නේ එයා හැම වෙලාවෙම කෙනෙන දෙයක එකතු නොවි යථාභූත ස්වභාවයට නුවණ අරගෙන යනවා. දැන් මිරිඟුවේදී ජලය වගේ පෙනෙද්දී අපිට කෙනෙන දෙයක එකතු නොවි පෙනෙද්දී කෙනෙන දෙයක එකතු නොවි මෙහෙම තුන්වට තියෙන්නේ මෙහෙමයි කියලා නුවණින් අපි අරමුණු කළානේ ඇත්ත මිරිඟුව කියන්නේ. මිරිඟු ස්වභාවය කවදාවත් තෙවුන්නේ ඇහැට. ඒ යථාභූත ස්වභාවයේ නුවණින් අරමුණු කළාමයි අපිට තෙවුන්නේ රූපේ මෙහෙම නම් මේ චිත්තජයසික එහෙනම් පෙනෙන්නේ අපිටයි කියලා මේ චිත්තජයසික වල කෘත්‍ය ටිකක් පෙන්නේ. ඇත්තටම පෙනෙනවා කියලා උනේ ආ සමාතුල චිත්තජයසික ධර්මයේ ප්‍රදීමක් වෙන්නේ. අපිට බාහිර රූප ගැටිලා තමාතුල චිත්තජයසික ධර්ම උපදිනකොට දෙවුනා. බාහිර රූප නිසා තමාතුල චිත්තජයසික ටික කෙනෙකුට ඇහුණා කියනවා. තමාතුල චිත්තජයසිකේ උපදිනා පෙනෙනවා හෙනවා කියන සිද්ධිය වෙනවා නම් පෙනුනේදී ඇහුනේදී බාහිර තියෙනවා කියලා දන්නේ ඇයි? මෙතන තියෙන දේ තමයි අවිද්‍යාව කියන්නේ අපි දන්නේ ක්‍රම කියන්නේ. ඒ අර සංගත සතා යමක් පෙනෙනවා කියන සිද්ධිය පේන්නේ නැහැ. නිදිඟු ස්වභාවය නිසා අපිට නේද පේන්නේ කියලා ඇත්තටම තියෙන පෙනෙන්නේ ඔහොමයි ඒ පෙනෙන දේ පෙනෙන්නේ නැහැ යාක. ඒ හින්දම පෙනෙන දේ නොපෙනෙන කමම මේ අවිද්‍යාව පෙනෙන දේ රැවටෙන. ඒ වගේ අපිට යම් වස්තුවක් පෙනෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් පහළ වුණාට පස්සේ පවතින ඇත්තක් තියෙනවා. ඇත්ත තමයි මිරිඟුව නිසා ජලය වගේ තමන්ට පේනවා කියන එක. දැන් තිරිසංගත සතා ඔය ටික දන්නේ නැතු ඉන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාම මේ ඇත්ත ඇති හැටි තේරුම් අරගෙන මේ සතාට කියලා දෙනවා වගේ සිද්ධිය. එයා නදන්න බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් ඇත්තක් මතක් කරන්නේ නැහැ. හැමදාම පවතින ඇත්ත. මේක කතා කරන පස්සේ නේද බලන්න. එතකොට මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ අදද අපිට යම් වස්තුවක් පෙනෙද්දී බාහිර ධාතුන්ගේ උපකාරයෙන් Taman තුලයි පෙනෙන බව වෙන්නේ. එතකොට පෙනෙනදී බාහිර තියනවා නෙමෙයි. අපි ඔකට මෙහෙම උපමාවක් දුන්නා. අපි කියනවා මල් වට්ටියක් ගන්නවා. අරගෙන ලොකුගේ මහත්මිය කෙනෙක් පටන් ගන්නවා කියන එක දැන් මහත්යාගේ තියෙන වට්ටියක්. ඒ වට්ටියට මහත්යා එක මලකුත් දාලා වට්ටිය තියෙනවා. ඒ වට්ටිය මේ මහත්යාට දෙනවා. දෙනකොට මේ මහත්යාත් මලක් දාලා දැන් මල් දෙකක් තියෙන වට්ටිය දෙනවා මේ නෝනා. ඒ නෝනා මේ නෝනාට වට්ටිය දෙනකොට තවත් මලක් දාලා දෙන දැන් මල් හතර. ඒ වට්ටිය මල් හතරක් දෙන වට්ටිය මහත්යාට දෙනවා. මහත්යාත් අතින් උතුම් දැල් දැන් මල් පහක් තියෙන වට්ටියක් අපි තියාගෙන ඉන්නවා. දැන් මේ අනුක්‍රමෙන් යාම දැන් මහත්යා බලනවා මේ මල් පහක් තියෙන වට්ටිය මට දුන්නේ මේ අයයි කියලා හිතුවත් හරිද? මේ අය හින්දායි හම්බුනේ කියලා හිතුවත් හරිද? මල් පහක් තියෙන වට්ටිය තියෙන්නේ මහත්යා තියෙන මහත්යා දාපු මල එකතු වෙලාමයි මල් පහ හැදුනේ මිසක. ඒක මෙහාදී කෙරුවොත් එක මලක් දෙකක් තුනක් හතරක් කියන කාරණා මිසක මේ මල් පහක් තියෙන වට්ටියක් අතේ තියෙනවා කියන කාරණාව කිරෙන්ද සම්පූර්ණ වෙන්න මේවා උපකාර වෙලා තියෙන හේතු වෙලා තියෙනවා. උපකාරයකින් හේතුවකින් මල් පහක් තියෙන වට්ටිය හැදලා තියෙන මෙහෙදි. දැන් මෙහෙම මල් වට්ටියක් තියෙන පහ ලැබුණේ හම්බුනේ මෙහෙ නිසායි මේගොල්ලෝ නිසායි කියලා මෙහෙ බැලුවට හරියන්නේ නැහැ. ඒ කොහොමයි වගේ මුලින්ම එක මලක් තියෙන වට්ටියක් තිබුණේ වගේ ඇහැට පේන්න මුල්ම අවස්ථාවේදී පටිවිපාපෝ තේජෝ වායුකන රූපේ විතර. ඊට පස්සේ දෙවනි වට්ටිය දෙවන කිනා ගාවට එනකොට මල් වට්ටිය දෙකයි වගේ ඊට පස්සේ ඒ ආරම්භන ආඥාත්මක ආයතන ගැටලෙ පිටිපිටුල ස්පර්ශය කියන එක ඇති කරගන්න. ඊට පස්සේ නම් මල් වට්ටියට වගේ ඒ විඳපු ආරම්භන හඳුනන. ඊට පස්සේ ඒ වට්ටිය වගේ හඳුනපු එක හිතන. ඊට පස්සේ මේ හතර දෙනාම ගල පස්සේ මේ වගේ නාම රූප පක්ෂය විඥාන. අපි මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන සිද්ධියක් ඇති වෙලා තියෙනවා නේද? එතකොට දැන් අපි දැනගත්ත දේ බාහිර තියෙනවා කියලා හිතන්නේ ඇයි? දැනගැනෙන්න කිවෙන්න දැනගැනෙන්න වෙන්න තියෙන හේතු එකින් එක සම්පූර්ණ වෙලා දැනගන්න බවක් අපිට නම් වෙන්න, පෙනෙන බවක් අපිට නම් වෙන්න. පෙනෙන බව ඇති වෙන්න තියෙන හේතු ටික දිහා බැලුවොත් හරිද පෙනීම කියලා? එහෙම බෑ. මිදින්දු ස්වභාවය නිසා හිතේ තියෙන විදිම අරමුණක් හඳුනන්න පුළුවන් ගතිය තියෙන්නේ හිතක කියන එක පිළිගන්නවනේ. ඒකට හිතන්න පුළුවන් ගතිය හිතකයි කියන එක පිළිගන්නවනේ. ඒ බාහිර මිදින්දු ස්වභාවයත් හිතේ තියෙන ගති දෙක ටිකක් කියන ගති දෙකම හින්දායි අපිට හේවුනේ. ඒ එහෙම තියෙන නාම රූප පත්‍ය විඥානං හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාම රූප පත්‍ය විඥානං. රූපයයි නාමයයි දෙක නිසා දැනගන්නවා නම් රූපයක් දැනගන්නවා නම් දැනගන්නවා බාහිර රූපේ දැනගන්නවා. ඇත්ත බාහිර රූපේ දැනගන්නවා තමයි. බාහිර රූපේ දැනගන්නවා කියන එක උනේ කොහොමද කියන එක දකින්න. මේ හැම තියෙන රූපෙත් මෙහෙම තියෙන නාමත් මේ නාම රූප දෙක නිසා මෙහෙම දැනගත්තා කියලා හැම වෙලාවෙම තමන්ගේ හිතෙන් බාහිර රූපයක් වුණා කියන තැනක ඉන්නේ නැතුව මේ මල්වට්ටිය දිහා බලලා මේ මල්වට්ටිය දුන්නේ මේගොල්ලෝ කියලා බලන්නේ නැතුව හැම වෙලාවෙම මේ වගේ මල් පහක් තියෙන මල්වට්ටිය දකින්න පුළුවන් තමන් ගාවම විතරයි. තමන් ළඟම විතරයි තියෙන්නේ. තමන්ගේ මුඹට යන්නම බැරි වෙනවා. ඒක මෙහා මේ වගේ දෙයක් හදාගන්න හැදෙන්න හේතු වුණා, උපකාර වුණා කියන ටික මේ ටික බලන්න. ඒ වගේ තමන්ටයි පෙනෙන්නේ අන්තිමට ලෝකේ, ඒ කියන්නේ මේ ධර්ම සම්මර්ෂණය කළාම ඇතිවෙන නුවණ තමයි තමා තුල ලෝකේ ඉපදිනුද්ධ වෙන. මේ තම පෙනෙන ඇහෙන දේවල් තමන් තුල පෙනිලා ඇහිලා ඇහෙනවා කියන සිද්ධියක් තියෙනවා. එතකොට තවහ සමන් තුල තේන වෙනවා කියන සිද්ධියක් වෙනවා. එතකොට බලන්න සමන් තුල තේනවා ඇහෙනවා කියන සිද්ධියක් ආවහම මෙච්චරකල් බාහිරින් දැකපු ලෝකෙන් අපි මිදෙන්නේ නැද්ද කියන්නේ? මෙච්චරකල් දැක්කනේ අම්මා තාත්තා දුව පුතා ඔක්කා දේවල් දරල් යාන වාහන වලින් තියෙන බාහිර ලෝකයක් අපිට හම්බුන්නේ නැද්ද? ඒ ලෝකෙන් අපි මිදෙන්නේ නැද්ද කියලා බලන්න. ඊට පස්සේ ඒ ලෝකයේ ආරම්භය හිතන ගතියෙන් අපි මිදෙන්නේ නැද්ද කියලා බලන්න. ඒ ස්කන්ධයෙන් කෙලෙසෙන කියන දෙකම මිදෙන. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන එක දකින්ද තමන් මෙහෙම දැකලා තමන්ට පරිබාහිරින් ලෝකයේ හම්බ වෙන ගතියත් ඒ ලෝකයේ ඒ හම්බ වෙන දෙයට හිතන ගතිය උපාදානයක් කියනකමින් දකින්න. උපාදාන උපාදාන ස්කන්ධ. බාහිර ධාතු ගවේෂණය කළා බාහිරය නිසා තමා තුළ උපදින බව. පෙනෙන බව වෙන්නේ තමන්. ඇහෙන බව වෙන්නේ තමන්. කියලා බැලුවාම වෙන්නේ මොකද්ද? බාහිර තිබුණු ලෝකය කියලා හම්බ වෙන ගතියෙ මිදෙයක්. ඒ කියන්නේ දුකෙන් මිදෙන, දුක සත්‍යෙන් මිදෙන, සමුදෙන් මිදෙන. එහෙම බාහිර නිසා තමන් තුළ ස්කන්ධය ඇති වෙන බව දකින මට්ටමට තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ මොනින් හැම වෙලාවෙම බැලිය යුත්තේ ඒකයි අරගෙන ඉස්සරතේ ස්කන්ධයන්ගේ රූප ස්කන්ධය පැනෙන්නේ හේතුව සතර මහා ධාතුයි කියලා. මෙහෙම මෙච්චර කාලයක් රූපය හම්බ වෙනකොට හම්බෙච්ච තැනක දැන් අපි නුවණ ගිරියන්නේ කොහොමද? මෙතන කියන පටිඝාපෝ තීජෝ වායු මේ කියන්නේ තිරසංගත සතර ජලය වගේ බාහිරෙන් හම්බ වෙනකොට අපි එතන නුවණ ගිරියන්නේ කොහොමද? මෙතන තියෙන නිරිඟුවන කියලා ඒ වගේ. දැන් ලෝකෙට මෙහෙම රූපයක් හම්බ වෙනකොට අපි ඒ අරමුණේ නුවණ අරගෙන යන කොහොමද මේ හැම තැනකම තියෙන පටිඝාපෝ තීජෝ වායු කියන සතර මහා ධාතුනේ කියන්නේ. එතකොට යථා භූත ස්වභාවයට සාපේක්ෂවයි පෙනෙන්නේ මෙහි කියන නුවණ එන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ ඉදිරියෙන් බාහිරෙන් තියෙන රූපේ අපිට පේනවා, පේන රූපේ තියෙනවා කියලා ජීවත් වෙමින් ඉඳලා ඒ ඒට වඩා විශේෂ නුවණක් නැතුව ඉදිරියෙන් තියෙන රූපේ පෙනෙනවා කියලා පංච උපාදාන ස්කන්ධ ගන්නකොට ජීවත් වෙමින් ඉඳලා පේන්නේ හිතටයි කියලා කිව්වොත් ඒක තමයි ලොකුම ගොඩ. කෙනෙක් යමක් පේනවා නම් පේන්නේ හිතටයි කියන වචනේ කියන්න අයිතිය තියෙන්නේ පේන දෙයට ඔබෙන් පෞතින යථා භූත ඥානය තිබුණොත් ඉතින්. අපි කියමු නිරුග්ව හම්බ වෙනකොට ඇත්ත නොදක පේන වතුර බාහිර තියෙනවා කියන තැනකින්ම ජීවත් වෙමින් ඉඳලා පේන බාහිර වතුර තියෙනවාමයි කියන තැනක පය ගහලා ඉඳලා ඒ ඔහොම ඉඳගෙන ඒට වඩා නුවණක් ඇත්තෙත් නැතුව ඔය මට්ටමක ඉඳගෙන පේන්නේ හිතටයි කියලා කෙනෙක් කියනවනම් ඒක වැරදුයි. කෙනෙකුට මේ පේන්නේ හිතටයි කියලා කියනවනම් එයාට නුවණක් තියෙන්න වෙනවා. පේන දෙහි තියෙනවා නම් එහි තියෙන්නේ මිරිඟුවනේ කියන නුවණ තිබුණොත් තමයි පේන්නේ හිතටයි කියන වචනේ අයිති. ඒ වගේ මේ පේන දේ තියනවා බාහිර තියෙන දේමයි පේන්නේ කියලා ජීවත්වමින් ඉඳලා පය ගහමින් ඉඳලා පේන්නේ හිතටයි කියනවනම් ඒක තමයි ලොකුම බොරුව. ඒක වැරදි. යම් කිසි කෙනෙකුට අපිට යම් වස්තුවක් පෙනෙනවනම් පෙනෙන තැන තියෙන හැම රූපයකම පරමාර්ථමය තත්ත්වය පටිවිආපෝ තේජෝ වායුක සතර මහා ධාතුවයි කියන නුවණක් තිබුණොත් තියෙනවනම් අන්න එතෙන්ට හිත තියලා සබල තමයි ලැබුවාමයි පේන දේනම මනසටයි කියන්නේ. එතකොට ඒ මත්තම කෙනා කෙනා එහෙම බලනකොට එයාට ඒ මත්තමේ විපාකයක් ඇති. මෙතන ලෝකේ විපාකයේ කියන එක කෙනා කෙනා උපදවා ගන්න ඕන එකක්. ලෝකේ කියලා බාහිර යමක් තියනවා ඒ කියන දේ විපාක විඳිනවා නම් මේ ඔය කතා කරන අපි කතා කරන කතාව හරි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ බාහිර ලෝකයක් කියලා එකක් තියෙනවා. බාහිර ලෝකෙකින් අපි සැප දුක් විඳිනවා නෙමෙයි. අපි සැප දුක් විඳින්නේ අපි තුල නැවෙන සිද්ධියකින්. ඕකට මම අර කියනවා මෙහෙම. දැන් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික ටික කියනවා කර්මජ රූප කියලා. කර්මෙන් ශනිකව මේක වෙනස් වෙනවා, වෙනස් කරන්න පුළුවන්. දැන් සමහර කෙලෙතු වගේ ඉන්නවා අකුසල කර්ම කළාම මේ ඇහැ වෙනස් වෙනවා පරිස්සම. කන්න නාසය දිව වෙනස් වෙනවා. වතුර දිහා බැලුවම පේන්නේ ලේ සරවවා. ඇහෙන් බැලුවහම පේන්නේ ලේසරව. නාසයෙන් බැලුවොත් ලේසරව ගඳමයි. දිවෙන් ගැහුවොත් ලේසරව රහමයි. එතකොට හිතින් හිතුව ලේසරව. මේ ගඟේ වතුර ගලහගෙන යනවා සමහර මහරහතන් වහන්සේ කියන වතුර ගලහගෙන යනවා. ඉතින් අරගොල්ලෝ අන්තිමට මොකද කරන්නේ? වතුර ටිකක් නොලැබෙන අකුසලයේ තමයි මේ. ඒගොල්ලෝ වතුර නොලැබෙන්නේ මේ විදිහට පෙන්නන. දැන් කෙනෙකුට වතුර පේනදත් කෙනෙකුට ලේසරව පේනදත් පුළුවන් ද බාහිර තියෙන වස්තුවක්ම වෙනස් වීමෙන් ලේසරව වගේ පේනවා නම් හැමෝටම ලේසරව පේන්න ඕනේ. කෙනෙකුට එකම වස්තුව ලේසරව වගේ පේනදත් එකම වස්තුව වතුර වගේ පේනදත් හේතුව මොකක්ද? මේ තමාසුළු ලෝකෙින්දනේ අපිට අපේ ආයතන tikai අපිට තියෙන සාක්ෂි. ඕගොල්ලන්ට බැරි වෙලා කර්මයෙන් ඔය ආයතන tikai වෙනස් වෙලා ඔය වතුර දිහා බලනකොට ඕගොල්ලන්ට පෙවුනොත් အဲဟင် බලනකොට ලේසර් වගේ බැරි වෙලා පෙවුනොත් නාසයට ඒකින් විනකොට ලේසර් පිළිගඳම ආවෝ. දිවගානෝ ලේසර් රහම දැවුනෝ. කයෙන් අල්ලනෝ ලේසර් ගෑවෙන ගතියම තේරෙනවා. අපිට වෙනව වතුර. දැන් වතුර ටිකක් හොයා ගන්න පුළුවන් නේද ඔයගොල්ලන්ට? නෑ නෑ බොණ්ඩ වතුර අප්පෝ වටේ නෑ නෑ මේ වතුර තියෙන්නේ බොණ්ඩ. අපි කොච්චර වතුර බොණ්ඩ කිව්වත් එයා වතුර බොනවද? ඇයි? එයාගේ විපාක වෙනස් වෙනවා. විපාකයේ කියනකොට කෙනා කෙනාගේ කර්මය මත කෙනා කෙනාගේ ආයතන ටික ඔස්සේ උපදින කෙනා කෙනා තුල තියෙන ලෝකේ දකින්න. එහෙම නැත්නම් හැමෝම එක විදිහටම විපාක විඳින්න ඕනේ කියලා එකම විදිහම කාම භූමිය කියලා එකක් තියෙනවා. රූප ගොඩක් තියෙනවා. ඒකේ ඔක්කොමලා මේ බැසගෙන සැප දුක් විඳිනවා කියන එකක් නැහැ. අද මේ අපේ ආයතන ටිකේ මෙන්නට අපි සැප දුක් විඳින්නේ. එතකොට අපි භවනා කරනවා කියලා කියන්නේ මොකක්ද? කර්ම වෙනස් කරනවා. කර්ම වෙනස් වෙනකොට කර්මජ රූප වෙනස් වෙනවා. එතකොට විපාක වෙනස්. ඒකයි මේ වෙන්නේ. දැන් අපරයාපන්න භූමියේ අද ඒක මම උපමා කියපේ මේ රූපයක් තියෙන අපි දකින රූපයේ ඉදිරියෙන් තියෙනවා තියෙන රූපයයි දකින්න කියලා අපි මේ එහෙම හිතන මට්ටමට විපාකේ තමයි එහෙමම පේන්නේ. එහෙම පේන හින්දා අපි එහෙම සැප දුක් විඳිනවා. ඔය මට්ටමට කියන කාමවචර කියලා. යම් මට්ටමක අපි බලන්න ගත්තොත් මෙතන තියෙන සතර මහා ධාතු එහෙම තින තැනක මෙහෙම නේද පේන්නේ කියලා ඔහොම හිතනකොට හිතනකොට අපිට එහෙ තියෙනවා නෙමෙයි එහෙ නිසා මෙහෙතයි පේන්නේ කියන මට්ටමක පේන්න ගන්නවා. එතකොට අපි අර ලෝකයාගේ මට්ටමෙන් සැප දුක් විඳින්නේ. අපි දැන් සැප දුක් විඳින්නේ අපි හිතුව මට්ටමෙන්. එතකොට අයිතියක් නැහැ අනිවාර්යෙන් හැම කෙනෙක්ම මේ වර්ණ රූපය හම්බ වෙන්න ඕනේ මේක එකක් තියෙනවමයි කියලා තර්ක කරන්න එකක් නැහැ. කර්මයටනේ විපාක. දැන් තිරසංගත සතා ඉදිරියෙන් වතු පේන දේ ඉදිරියෙන් තියෙනවා ඉදිරියෙන් තියෙන දේ පේන්නේ කියන මට්ටමක හිතපු නිසා ඒකට කර්මය තමයි ඉදිරිය යමක් තියෙනවා කියන මට්ටමේ විපාකයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. එයා එහෙම විදිහ. අපි කර්මය තමයි මනුස්ස මට්ටමේ කර්මය කියලා කියන්නේ ඇත්ත දකින්න. කර්මය කියන්නේ අපි හිතන නිර්මුව තියෙන තැනක ජලය වගේ පේන්නේ කියලා හිතනකොට අපිට දැන් එහෙම විපාකයක්. දැන් එයා විඳින විපාකේ අපි විඳින්නේ අපි විඳින විපාකේ එයා විඳින්නේ එකම අරමු. ඒ වගේ දැන් මේ කාම භූමියේ ඉන්න සත්වයෝ මේ ජීවල් දරවල් දුරුදරුවෝ කියලා හදාගෙන බාහිර රූප ආයතනයක සංයෝජනෙ උපදවාගෙන මෙහෙම ඉන්නකොට අපි ඕකේ අනිත් පැත්තට ওই විදිහට බාහිර සතර මහා ධාතු නිසා අපිට නෙපෙන්නේ කියලා ඒකට තව හේතු අල්ලලා දෙන්න උත්සාහවත් වෙන්න. කොහොම කර 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 ඉන්නකොට කාලයක් යනකොට හිතපු විදිහට තියෙනවා. දැන් තෙවුනහම අපි සැප දුක් විඳින්න අපිට කියන විදිහට මම කියන්නේ අපි තියෙන ආයතන ටිකයි අපිට තියෙන දත්ත ජීවත්. කවුරු කොච්චර කිව්වත් අහන්නේ අපේ ආයතන ටිකෙන් දෙන අදහස් ටිකට අපි ජීවත්. මම කියේ මේ ආයතන ටිකෙන් පෙන්වුවොත් ලේසරව කියලා. මුළු ලෝකෙම ඇවිල්ලා කිව්වත් මේ වතුර තියෙන්නේ බොණ්ඩ කියලා. හොවා ගන්න නම් බැරි වතුර ටික. එයා කොච්චර වතුර තියෙන කිව්වොත් මට දෙන්නේ ලේසරමනේ. මගේ ආයතන ටික මට හම්බලා තියෙන්නේ. එතකොට ඒකෙන් තේරෙනවා අපි ජීවත් වෙන්නේ අපි තුල කියන එක. මෙහෙ දෙයකින් ජීවත් වෙනවා නම් අනිත් අය කියන එකෙන් වතුර ටිකක් බොන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන්නේ අපි ගාව තියෙන කාරණා. අපිට පේන හැටි. එතකොට ඒ වගේම අපි හිතුවොත් දැන් ලෝකේ කියන්නේ බාහිරයේ හා සම්බන්ධ වෙලා බැඳිලා බාහිර ලෝකයක් තියනවා කියන තැනකින් ඇවිල්ලා බැඳිලා ඒවැ දුවදුව කටයුතු කරන මේ ලෝකයක් තුනේ බාහිරෙන් මිදෙන විදිහට හිත කියලා නුවණින් බැලුවොත් බැලුවොත් බලන විදිහට පෙනෙන එක තමයි හිතේ ලක්ෂණය. මෙහෙම බැලුවොත් එහෙම පේන්නේ නැති වෙයිද? ඒ නිසා මෙහෙටයි එන්නේ කියලා. එනේ. තේවුනොත් අපි දුවයි දණික් කෙනා වගේ දැකපු දෙ මෙහෙ තියනවාද? නෑ. එදා ඉඳන් කාම ලෝකේ කෙනා කොච්චර කිව්වද දැකපු දෙ මෙහෙ කියලා මම පිළිගන්නා. මට පේනවා ඒ නිසා මෙහෙට එන්නේ කියලා. ඉතින් බුදුරජාණන් දැන් ඔය සිද්ධිය වගේම තමයි බුදුරජාණන් වහන්සේ ල දැක්ක කලම සම්මාදිට්ඨිය කියන්නේ ඔය ඇත්ත ලෝකේ කියන්නේ මෙහෙ උපදින්න. ඒ නිසා මෙහෙ උපදින බව දකිනවා. දැක්කට අපේ කර්මයට අපි හුරු කරලා තියෙන්නේ මෙහෙන් මෙහෙ බලනවා කියලා හුරු කරලා තියෙන හින්දා. බුදුරජාන් වහන්සේ මහරහතන් වහන්සේ කොච්චර මෙහෙම කිව්වොත් අපේ ආයතන ටිකනේ අපිට දිනක් දැක්කම ඉතින් අපි පිළිගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන ලෝකයක් ලෝක සම්මුතියක් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාව බම්බයක් වුණ ශරීරය තුල පනවන්නේ මේ උපදින්නේ කියලා. ඒ වුණාට අපි ලෝකේ දැකලා හුරු වෙලා තියෙන්නේ බාහිරින්මනේ. බලලා හුරු වෙලා තියෙනවා. දැන් අපි බලපු විදිහට අපිට විපාක. දැන් අපි ආයතන ටිකනේ අපිට තියෙන සාක්ෂි ටික කවුරු මොනවා කිව්වද දැන්? අරය කොච්චර වතුරයි කිව්වත් මෙයා බොන්නේ නැහැ. එයාට පෙන්නේ ලේසර් වුණ එයාට තියෙන ටික ඒකද? ඉතින් කොච්චර කිව්වත් හොයා ගන්න බෑ වගේ. දැන් ලෝකේ සමාතුලයි උපදින්නේ කියලා කොච්චර කිව්වත් ඉතින් අපිට තියෙන සාක්ෂි ටික බාහිර තියෙනකම ඉතින් ආය වෙනස් කරගන්න බෑ. එහෙම එකක් මේ වෙලා තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මට මෙහෙම පෙවුණා. බුදුරජාණන් වහන්සේලා ගුරු කියන්නේ ඒක ඇත්ත වෙන්නේ නැති කියලා අනුමානෙට ඇත්ත තියාගෙන. ඒ අර මෙහෙම පේන්නේ බාහිර තමන්ගේ හිතින් බාහිර දකින්නවා කියන මට්ටමක ජීවත් වෙමින් ඉඳලා. එයා ටික ටික උත්සාහවත් වෙනවා බාහිර නිසා හිතට පේනවා කියන එක දකින්න. ඇත්තටම මේ හිතකින් බාහිරේ දකලා නෙමෙයි බාහිර නිසා හිතට පේනවා කියන සිද්ධියක් මේ වෙලා තියෙනවා. හිත ආධ්‍යාත්මේ නම් තියෙන්නේ. ආධ්‍යාත්මික වස්තු ඇසුරු කරගෙන නම් තියෙන්නේ. එහෙනම් පේනවා කියන සිද්ධිය මෙහෙටයි ලැබෙන්න ඕනේ නේද? ඒ තෙන්දී අතක් කරුවේ මේ පෙනෙනවා ඇහෙනවා කියන සිද්ධි ටික හැම වෙලාවෙම බාහිර රූපයට අනුව යන්නකම මම අර නිතරම මතක් කරන එකක් තමයි අනිකේතසාරි අනෝකසාරි වෙන්නේ කියන එක. නිකේතසාරි කියලා නිකේත කියලා කියන්නේ මොනවද? නවාතෙන් පුළුවන් නිකේතන. ඉතින් මේ පෙන්නනවා ඇහැට රූපයේ නිකේතනය, කනට ශබ්දයේ නිකේතනය, නාසයට ගන්ධයේ නිකේතනය, දිවට රස නිකේතනය, කයට ස්පර්ශ නිකේතනය. එතකොට ලෝකයා හැම වෙලෙම නිකේතන වල හිටින නිකේතකාර. හෝටල් ගාස්ට් හදිය නැහැ තමයි ලෝකයා. රහතන් වහන්සේලා පෙන්නනවා මොකද්ද? අනිකේතසාර. නිකේතන හැසිරෙන්නේ එක්ක ගහක් යට ගලක් යට බොහෝ විවේක තැනක් විදුරු ගොඩක් ඉන්නවා වගේ. ලෝකයේ සුඛෝපභෝගී තැන් හොයාගෙන නිකේතන වල ඇවිදිද්දී රහතන් වහන්සේලා ගස් යට ගල් යට හැතරමින් නිකේතන වල හැතරෙන්නේ නැතුව ඉන්නවා අනිකේතසාරි. ඒ වගේ අපි අනිකේතසාරි වෙන්න ඕනේ. මම ඔය කියන්නේ පොයේ දවසට සිල් ගත්තාම හොඳනම් ඔය හෝටල් ගානේ රස්තිය දුවෙන්න නිකේතන වල ඇවිදින්න නැතුව ඉන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි රූපය බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ ලබන, රස විඳින මට්ටමක, ස්පර්ශ ලබන මට්ටමක ඉන්නවා කියන නිකේතසාර. පංචකාමය කියලා කියන්නේ මේ හෝටල් වල තියෙන්නේ පංචකාම. පංචකාමය අනුභව කරනවා කියන එක තමයි හෝටල් ගානක් රස්තිය දෙනවා කියන්නේ නිකේතන වල හැදෙන්නේ. කාමයන්ගේ නිදන නික්කම්මය කියලා කියන්නේ අනිකේතසාර. ඒ නිකේතන වල හැදෙන්නේ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ හැදෙන්නේ. Taman තුලම වාසය කරන උපේක්ෂාව. එහෙනම් සාමයේ කියන තැනට. එතකොට අපි පංච උපාදානස්කන්ධ මට්ටම අතුරු කරනවා නම් පංච උපාදානස්කන්ධයේ කියන ලෝකයේ ඉන්නවා කියලා කියන්නේ නිකේතසාර. රහතන් වහන්සේට කියනවා අනිකේතසාර. ඒකෙන් හැම වෙලෙම කියන්නේ අනිකේතසාරී වෙන්න කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා මෙහෙට එනවා කියලා බලන්න. මිරිඟුව කියන තැනක අපිට පෙවුනනේ බාහිර මිරිඟු ස්වභාවය නිසා ජලය වගේ පෙන්ලා තියෙන මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එක දෝතක් ගත්තාම අපිට තේරෙන ලුණු රහයි. ඒ වතුර දෝත නිම්ම වෙනවා මුළු මූදින් තියෙන වතුර බලා ගන්න. හැමතැනම ආයි බිල බලන් දුන්නා. ඒ වගේ එක උපමාවක් ගත්තාම නුවණක් තියෙන කෙනෙකුට ඒක ප්‍රමාණවත් මේ හැමතැනම තියෙන සිද්ධිය බලා ගන්න. මිරිඟු වගේ තැනක ඇත්ත දැක්කහා පවතින ඇත්තත් ඒ ඇත්ත නොදක්කහම ඇතිවන චරිතත් ඇත්ත දැක්කහම ඇතිවන චරිතවල වෙනස බලා ගන්න. මේ මිනිස්සු ත්‍රිසංගත සත්තු කියන්නේ ඒක. එහෙම ඒ පෙනෙන මට්ටමමයි අද පෙනෙන මට්ටම. මේ පෙනෙන මට්ටම. ඒ අරමුණේ රැවටලා ඉන්න ත්‍රිසංගත සත්තා වගේ මේ අරමුණේ අපි මේ රැවටලා ඉන්නේ. ඉතින් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ත්‍රිහැටි කියලා කියන්නේ ලෝකේ පවතින ඇත්ත. බුදුරජාණන් වහන්සේ කියවත් අදහසක් දේශනා කළා නෙමෙයි. අපි භාවනා කරන ඒ කියන්නේ මාර්ගඵල කියලා කොහෙවත් සිත් නැහැ. මාර්ගඵල කියලා ධර්මතාව නැහැ. ඇත්ත දකින්න හිත හඳුනන මාර්ගසිත ඵලසිත කියලා. සුවං සකදාගාමි කියලා ඒක කොහෙවත් නැහැ. ඇත්ත ඇති හැටි දකින්න මට්ටමේ ඒ සිත් හඳුනන සුවං සිත් ඵල සකදාගාමිත මාර්ගසිත ඵලසිත කියලා. නැතු සම්මාදිට්ඨිය කියලා අමුතු එකක් කොහෙවත් නැහැ. සම්මාදිට්ඨිය කියලා ඇත්ත දකින්න සිතයි හඳුන්වන්න වෙන්නේ. දැන් මෙහෙම බලන හිතට රූපය බලන හිතට හඳුන්වන්න දුන්නානේ අපිට චක්කු විඥානය කියන්නේ. දැන් ඒ නිසා මෙහෙටයි එන්නේ කියලා පවතින ඇත්තක් තියෙනුම් ඇත්ත දකින්න හිත හඳුන්වන්න වෙන්නේ කොහොමද? මේ නමෙන් හඳුන්වන්න වෙනවා මේ හිත. මාර්ගසිත කියන. කොහොම හෝම ගන්නකට මාර්ගසිත කියනවා. යම් වෙලාවක සැකයක් නැතුවම දෙනිලා මෙහෙ තියනවා කියන මට්ටමම මිදුනොත් ඒකට හඳුන්වන්න පොළොසිත කියන. ඒ මට්ටමට හඳුන්වන සිත මිසක එහෙම නැතු මාර්ගසිත මේ ඵලසිත මේ කියලා සිත් තියනෝ ඒ මාර්ගසිත විදර්ශනා කරනෝ ඵලසිත විදර්ශනා කරනවා කියලා එකක් නෑ. සිතකින් කරන වැඩක් දකින්න එපා. ඒ කරන වැඩේට ඒ සිත නම් කියනවා. තේරුණාද කියන්නේ? ඒකයි එතකොට දැන් මෙහෙම පේනවා මෙහෙම ඇහෙනවා කියන තැනක සිහිය නෝන තියනකොට කෙනෙකුට ඒ හිතට හඳුනනවත් වචනයක් තියෙන්න එපා එහෙනම්. ඒ හිත හඳුනන වචනේ තමයි අපි මේ මාර්ගසිත ඵලසිත කියලා කියන්නේ. දැන් උතන්දී තව එකක් දැක්කම දැන් අපි කියනවා භාවනා කරනකොට විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා. ඕකටම මම හොඳ සූත්‍රයක් කියනනම් විදර්ශනා කරන එක තමයි මේ දර්ශනයට මේ කියනවා සංයතනික කිංසකෝපම කියලා සූත්‍රයක්. ඒක සූත්‍රයක් ගත්තාම කියනවා ඒකේ එක දණක් කියනවා හොඳ උපමාවක්. ඒ උපමාව වෙනුත් අපිට මේ කාරණාව හොඳට තේරුම් කරගන්න පුළුවන්. උපමාව තමයි එක රජ කෙනෙකුගේ නුවරක් තියෙනවා. තාත්පස තාක්ෂ්‍ය ප්‍රාකාරයක් බඳලා සත්‍යකුට නිජකුට පූජකව ශ්‍රින්ගන්න බැරි විදිහට හොඳට දැම්මක් බඳලා ප්‍රාකාරයක් බඳලා බඳපු නගරයක් තියෙනවා. පොසල් දනුවක් තියෙනවා. ඒ තාප්පේ ඒ දැම්ම දුරටු හයකුත් තියෙනවා. දුරටු හයක් තියෙන නගරයක් තියෙනවා. ওই දුරටු හයේ ඉන්න දක්ෂ වික්ත පඬිතු දුරටු කාලයක. එයා දන්න හඳුනන අය ඇතුළට ගන්නවා. නොදන්න නොහඳුනන අය ඇතුළට ගන්නේ නැහැ. ඊට පස්සේ රජුරෝ මොකද කරන්නේ? නගරෙ මැද්දේ ඉන්නේ. තාප්පේ කිම් වට කරගත් නගරෙ වට කරලා තියෙනවා. දරුදු හයකුත් තියෙනවා. දක්ෂ දරුදු පාලකයෙකුත් කියලා තියෙන හතුරන් දෙන්න බැරි විදිහට එහෙම ආරක්ෂාව තබලා රජුරු මොකද කරන්නේ? නගරෙට වෙලා ඉන්නවා. ඉතින් පිට තාතකේ ඉඳලා පිට දේශයේ ඉඳලා එනවා මේ රජුරුවන පණිඩියක් අරගෙන දෙන්නේ. මේ දෙන්න උතුරු දිශාවේ ඇවිල්ලා ඒ දරුටු ගාවට ආවහම දරුටු පාලේ තමයි යන්නේ. දෘඩුපාලයන් අහනවා මේ නගරේ නගරහිමිය කො මැද සිව්මන්සලේ ඉන්නවා. එදවසේ මැද සිව්මන්සලේ ඉන්නවා කියලා නගර ඊට පස්සේ දෘඩුපාලයන් අහලා දෘඩුපාලයට කියලා ඒ පණිවිඩය අරගෙන යනවා නගරහිමිය ගාව. ගිහින් නගරහිමියට පණිවිඩය බාර දීලා ආමගින්ම අපෝ යනවා. ඊට පස්සේ තව පණිවිඩයක් අරගෙන දෙන්නෙක් කියනවා බස්නාහිර දිසාවේ මේ වගේ හතර දිසා මේකෙන් දොරටු හයෙන් එනවා. ඇවිල්ලා ආ කරුණ ආ පණිවිඩේ නගර හිමියට පවරලා දීලා ආමගින්ම අපෝ යනවා. දැස බුදුජානසී දේශනා කරන මහණෙනි මම අර්ථය හැඟවීම විසින් උපමාවක් කළා කියලා උපමෙය හැටියට විස්තර කරනවා. මහා ප්‍රාකාරයකින් දොරටු හයක් තියෙන මහා ප්‍රාකාරක වටකරපු නගරය වගේ තමයි මේ සතර මහා ධාතුන් හැදුණු ශරීරයට නම. ප්‍රාකාරය. දොරටු හය වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස. දොරටු පාලය වගේ තමයි සිහිය. එතකොට මේ පණිවිඩය අරගෙන ඉන්න දෙන්න සීග්‍ර දූත යෝල තමයි සම්මත විදර්ශනා නුවන්. ඇවිල්ලා ආකරුණ ඌ පරිදි පණිවිඩය නගර හිමියට පවරලා දෙනවා. ඌ කරුණ පණිවිඩය තමයි නිවන. නගර හිමියා කියලා කිව්වේ නගර හිමියා සිව්මන්තලක ඉන්නවා කිව්ව සිව්මන්තලය තමයි කටි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින නගර හිමිය තමයි විඤ්ඤාණය. විඤ්ඤාණය කටි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින අපි කියන්නේ බවංගමත්ත වගේ. එතකොට මෙතන තමයි නගර හිමියා ඉන්නේ. දැන් මේ නගර මේ ටික තමයි නගරේ සම්පූර්ණ වටකළ පිටින් බඳපු තාපය. තාපයට ඇතුළේ වෙන දොරටු හය තමයි මේ. ඔතන ඉන්නව දොරටු පාළිය. දැන් යමක් රූපේ කියලා එකක් හම්බෙන්න බෑ. එයාට හම්බෙන්න හැම බලනකොට සම්මතිය දර්ශන අධ්‍යක්ෂය. ඒ කියන්නේ මේ දොරටුවෙන් ඇතුළට එන්නේ මේ දූත යුවලයි වයින්දි අරගෙන එන්නේ. නගර හිමියගෙන් ඇවිල්ලා අහලා ගෙනාවු පණිඩේ පවරලා දෙන මේ සම්මත විදර්ශනාගේ නුවණහර අරගෙන දෙන පණිඩේ මොකද නිවන. එතකොට මෙහි ලෝකේ තියනවා කියන එක නිරුද්ධ වෙන විදිහට පංච උපාදාන ස්කන්ධේ නිරුද්ධ වෙන විදිහට දුක නිරුද්ධ වෙන විදිහටයි මේ පණිඩේ ලබලා දෙන්නේ. හොඳට බලන්න නගර හිමියටයි පණිඩේ පවරලා දෙන්නේ. නිවන කියන එක මෙහි දකින්නවා නෙමෙයි මේ ලෝකයේ අතහැරෙන විදිහට මෙහි නිසා මෙහෙතයි එන්නේ. ඔන්න නගර හිමියන්ට පණිඩේ පවරලා දීලා ආමගින්ම යනවා. ආමගින්ම කියන්නේ ආර්ය ශ්‍රාන්ති මාර්ගෙත් නම් මේ ආයතන පරිහරණයෙන් මේ ලෝකෝත්තර නුවණ යෙදෙනවා කියන්නේ. උගල තියෙන සංයුක්තනිකාය 4 කිංසකෝපම කියන සූත්‍රය. හොඳ ලස්සට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඊගාව දරුවටෙන් එන දෙන්න. ඒ කියන්නේ කණෙන් සද්දයක් ඇහෙනකොට එහාට බාහිර සද්ද රූපයක් නෙමෙයි විදර්ශනා ඥානියේ මේ සද්දේ උපකාරය ලැබෙන්නේ. ශීඝ්‍ර දූත යුවල එනවා නගර හිමියට තමයි පණිඩේ ලැබෙන්නේ. නිවන පිළිබඳ පණිඩේ දෙක මේ විදිහට ආයතන පරිහරණයේදී මේ ආයතන පරිහරණය කරනකොට දකින්නකොට ඒ දකින්න දේ අනේ සමත විදර්ශනා අධ්‍යක්ෂණයෙන් දුකේ නිරෝධය පණිඩේ හැම වෙලෙම අපිට දැනලා තියෙනවා. ඒ විදිහට ජීවත් වෙන එක තමයි අපි ඔය කියන දෙයට උද්දීම් බලනවා කියන සිද්ධිය කියන්නේ ඕකමයි. එතකොට ඔන්නෝග තමයි ඇත්ත ස්කන්ධන. එතකොට දැන් ඒක තමයි සම්මත විදර්ශනා අධ්‍යක්ෂණය කියලා කිව්වේ. විදර්ශනා කියලා කියන්නේ මොකද? විදර්ශනා කියලා කියන්නේ විශිෂ්ට දැකීම. විපස්සනා කියලා කියන්නේ විපස්සනා කියන්නේ පාලියෙන් විදර්ශනා කියන සංස්කෘතයෙන් වචන එකයි දෙකම විශේෂ දැකීමක් විශිෂ්ට දැකීම. මොකකට වඩා විශේෂද? මොකකට වඩා විශිෂ්ට? සාමාන්‍ය ලෝකයේ දකින්න දෙයට වඩා විශේෂයි. ඒක පිළිගන්න වෙනවනේ. සාමාන්‍ය ලෝකයේ දකින්න මට්ටමම භවනා කරන යෝගියෙක් දැක්කොත් හරිද? හරියනවා. හරියයි. හොඳයි දැන් භවනා නොකරන සාමාන්‍ය ලෝක කෙනෙක් මේ රූපේ දකින්න කොහොමද? මේ ඉදිරියෙන් තියෙන දේවල් පේන්නේ, පේන දේවල් තියෙන්නේ කියලානේ දකින්නේ. හොඳයි විදර්ශනා කරන යෝගියා එයත් ওই විදිහටම දැක්කොත් හරිද? දැන් හොඳට හිතන්න අපි අද කරන්නේ විදර්ශනා කරනවා කියලා පේනකොට මේ පේන එක අනිත්‍ය දෙයක් නේ, දුක් දෙයක් නේ, අනාත්ම දෙයක් නේ, විපරිණාම වෙන දෙයක් නේ කියලා හිතනවා. ඔකට විදර්ශනා කියනවා කියන්නේ. විදර්ශනා කියන එක හොඳට තේරුම් කරගන්න. විශේෂ මානසිකාරයක් එහෙම නෙමෙයි. දැන් තියෙන දේ පේන්නේ, පේන දේ කියන්නේ කියන මට්ටමයි ලෝකේ. ඒ ලෝකේ මට්ටම තුලම ඉඳගෙන මානසිකාරයේ වෙනසක් නම් කරලා තිනවා අපි අනිත්‍ය දුක අනාත්මයි කියලා. මානසිකාරයේ වෙනසක් නෙමෙයි ඕනේ. දර්ශනයේ වෙනසක් ඕනේ. විදර්ශනාවේ. දැන් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලා නම් ලෝකෙ දකින්නේ විදර්ශනා කරන්න ගිය කෙනාට ඒ මට්ටමම පෙනිලා නම් පෙනෙන දේ තුල අනිත්‍ය දුක අනාත්මයි කියලා හිතුවා කියලා විදර්ශනාව වෙලා. දර්ශනයේ එකමයි ටිකක් වෙනත් විදිහකට හිතලා නම් ඇති වුණා. නේද? අනිත් කෙනා පිළින දෙයට කෙලස් ඇති වෙන විදිහට ආශ්‍රව වැඩි වෙන විදිහට හිතන්නේ නැහැ. මෙයා කෙලස් අඩු වෙන ආශ්‍රව අඩු වෙන විදිහට හිතුවා. නමුත් ආශ්‍රය ක්ෂය වුණේ නැහැ. කියන්නේ අනුශය දුර වෙන විදිහට හිතුවේ නැහැ. මෙයාගේ දර්ශනය වෙනස් වුණා. ඒකයි දැන් මේ විදිහට හිතුවොත් පිනක් සිද්ධ වෙනවා මෙයාට. කුසලයක් සිද්ධ වෙනවා. නමුත් දර්ශනය වෙනස් වෙලා නැහැ. ඒකයි එයත් අපි කියමු පේන දේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා හිතුවොත් ඒකෙන් පිනක් සිද්ධ වෙයි. ඒ කුසලෙන් ආපහු ලෝකෙකම උපදු. මොකද? ලෝකෙට වඩා විශේෂණයක යන්න බැරි වෙනවා. ලෝකෙ තුලමයි මෙයාගේ දැක්ම. විදර්ශනා කියනකොට හොඳට මතක තියාගන්න ඕනේ. පෙනෙන දෙයට හිතුවා කියලා විදර්ශනා වුණේ නැහැ. අද අපි දකින්නේ විදර්ශනා කරනවා කියලා හැම කෙනෙක්ම දන්නේ විදර්ශනා කරන්න කියලා. ලෝකෙ දකින්නවා කියන මට්ටමේමයි දැකීම. දැකීම වෙනසක් වෙලා නැහැ. ලෝකෙ දකින්නේ පේන දේ පේනවා, පේන දේ කියනවා කියලාමනේ. එහෙම දැකලා ඒ දැකීම තුල පුද්ගලයෙක් කියලා කෙනෙක් කියලා හිතලානේ තියෙන්නේ. දැන් බලන්න පුද්ගලයේ කෙනෙක් කියලා හිතන විදිහට මෙතන තියෙන කෙස්ලොම් නියදත්නේ කියලා අපි හිතන්න පුළුවන්. හිතීමේ වෙනසක් කළා කියලා පෙනීමේ වෙනසක් කළා තියෙනවා අපි. දර්ශනයේ වෙනසක් කළා තියෙනවා. එහෙනම් විදර්ශනාවල තියෙනවද? විශේෂ මානසිකාරයක් නම් කීයද? විදර්ශනාවක් නම් බෑ කියන්න. විශේෂ මානසිකාරයක් නම් කළා තියෙනවා කියන එකක් කීයක මෙනෙහි කිරීමක් නම් කළා තියෙනවා කීයක ලෝක කෙනාට වඩා ටිකක් ඉදිරියෙන් මෙනෙහි කළා නම් තියෙනවා. නමුත් මං කියන්නේ දර්ශනය එකමයි. ලෝකයේ දර්ශනයමයි තියෙන්නේ. විදර්ශනා කියලා කියන්නේ ලෝකය දකින දෙයට වඩා විශේෂයෙන් දකින්න ඕනේ. ලෝකය දකිනවා නම් මේ ඉදිරියෙන් ඉන්න කෙනයි පේන්නේ, පේන කෙනයි ඉන්න කෙනයි මට පේන්නේ, මට පේන කෙනයි ඉන්නේ කියලා දකිනවා නම් මේකේ දර්ශනය වෙනස් වෙනුනේ ඊට වඩා. දර්ශනයම වෙනස් වෙනුනේ කියලා මම කියන්නේ. දැකීම කියන්නේ ඒක. දර්ශනය කියන්නේ දකින අහන දේම වෙනස් වෙනුනේ. දකින්න දේ එකයි හිතන එක වෙනස්. උනා කියලා විදර්ශනා වුණේ නැහැ. විදර්ශනා කියන වචනේ තේරුම දකින්න බවම වෙනස් වෙනවා. දකින්න දේ එකක් වෙලා හිතන දේ වෙනස් වුණාම ඒකයි නිවනට මග කියලා කොහොමවත් නැහැ නේ. විදර්ශනා කරන්න කියන එකකින් එහෙම අදහසක් නෑ නේද? හිතන එක වෙනස් කිරීම නෙවෙයි. දර්ශනය වෙනස් වෙන විදිහටම හිතනවා නම් ඒක වටිනවා. හිතන දේෙන් දර්ශනය වෙනස් කරන්න බෑ. දර්ශනය වෙනස් වීමෙන් හිතන දේ වෙනස් කරනවා. එතකොට එහෙම බැලුවහම අද විදර්ශනා කරනවද කියන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ හැම කෙනෙක්ම විදර්ශනා කරනවා කියන එක දකින්නේ මේක. ඔබ හිතන්නේ බා මට මගේ අත්දැකීම. මට තේරෙන මට්ටමෙන් මම කතා කරන්නේ එහෙම නැහැ කියන එක නෙමෙයි. මොකද කෙනා කෙනාගේ ආයතන ටිකනේ කෙනා කෙනාගේ මේක. මොකද මට හැමතැනම හම්බෙලා තියෙන විදර්ශනා කරනවා කියලා ඇහැට පෙනෙන ලෝකෙට පෙනෙන මට්ටම පෙනෙනවා පෙනෙන මට්ටම මේක ඒ තුල පෙනෙන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි අසාරයි කියලා හිතන ක්‍රමයටයි විදර්ශනා කරනවා කියලා ලෝකෙ හිතන්නේ කියන්නේ මම කියන්නේ මේක කරන්නේ මේ විශිෂ්ට මානසිකාරයක් විතරයි විදර්ශනා කිව්වොත් මේ පුණ්‍ය සිද්ධියම වෙනස් වෙනවා විදර්ශනා කළොත් විදර්ශනා නුවණ මාර්ගෙම උපදවනවා ලෝකතර මාර්ගෙම උපදවන විදර්ශනා ඥානය ආදීට යෙදුනා නම් අනිවාර්යෙන් මග්ගාරමණ ධර්මය මාර්ගය අරමුණු කරගෙන තියෙන ධර්ම ලෝකතර මාර්ගෙම උපදින ලෝකතර මාර්ගය උපන ලෝක නිරෝධය වෙන්නම ඕනේ කියන සිද්ධියක් තියෙනවා. අපි කරන දේ තුල මොනවා හරි අඩු තිබුණු හින්දාමයි අපිට හැමුනේ නැත්තේ. මේ ලෝකෙට මෙච්චර කතා කිරවලට මේ කෙල්ලෙක් ජීවෙන්නේ නැත්තේ. මේ ප්‍රශ්නේ හරියට ලෙහිලා නැති හින්ද කියලා කියන්නේ. ඒතර කොහොමද හරියට අපි විදර්ශනා කරලා විදර්ශනා කරන්නේ? මම කිව්වේ දැන් සාමාන්‍ය ලෝකයේ දකින්න දැක්මට වඩා විදර්ශනානේ. එතකොට තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියනකොට විදර්ශනා නුවණට හම්බෙන්නේ මොකක්ද? පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේන්නේ නැහැ කියලා දැක්කොත් මෙන්න විදර්ශනා වෙනවා. දර්ශනීයම වෙනස් වෙනවා. මෙයාගේ සම්පූර්ණ වෙනස්. දැන් එහෙම දැක්කොත් අර ලෝකයේ දර්ශනයට වඩා වෙනස් නැද්ද මෙයාගේ දර්ශනය? වෙනස්. එයාගේ දර්ශනය විශිෂ්ටයි. දැන් ත්‍රිසංගත සත්‍යයේ මට්ටම ගන්නකො ලෝකෙ කියලා ජලය නිර්ුග දිහා බලනකොට ජලය වගේ පේන්නේ මට පේන්නේ ජලය වගේ පේන එක තියෙනවා, තියෙන එකයි පේන්නේ කියන වටේම තමයි ලෝකෙ. දැන් විදර්ශන ඒ ලෝකෙ කෙනාට පෙනෙන දේ ට වඩා විශේෂයෙන් බලනවා අපි. නිදිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා නේද? මේ පේන දේ තියෙනව නෙමෙයි, මේ මෙහෙම තියෙන තැනක මෙහෙම පේනවා නේද කියලා බලනකොට දැන් දර්ශනයම වෙනස්. අපිට වතුරමයි තියෙන්නේ කියලා පෙනිලා දැන් තිරසංගත සතාට වගේම ඉදිරියේ පේන දේ ඉදිරියෙන් තියෙනවා, ඉදිරියෙන් තියෙන දේමයි පේන්නේ කියන මට්ටමක හිතලා අනේ මේ වතුරත් අනිත්‍යයි නේද, වතුරත් නැති වෙනව නේද, මේක කළු දුක නේද, මෙතන තියෙන වතුර කියන එකේ තැදිලා තියෙන්නේ ඔක්සිජන් අණු දෙකයි, ඒ වගේ හයිඩ්‍රජන් අණු දෙකයි නේද කියලා උඹ බැලුවා කියලා විදර්ශනා වුණේ නැහැ. උනාද වෙන්න දින ඔක්කොම වෙලානේ තියෙන්නේ. දැන් අපි වතුර විදර්ශනා කරනවා කියලා කරන්නේ ඕකනේ, වතුර කියන එක හැදිලා තියෙන මෙහෙමයි, මේක මෙහෙමයි, මෙහෙමයි කියලානේ. ඉතින් ඒ සිද්ධියනේ මේ කරන්නේ දැන් අපි. දැන් බලන්න එතකොට විදර්ශනාවෙන් වෙන්න තියෙන ටික උනාද කියලා විශේෂ මානසිකාරයක් කරන නමු මොඩකම ඇතුළෙන්. විදර්ශනාවෙන් මොඩකම දෙන්නේ. අර වතුර හැදිච්ච ඇති මේ බලනවා වගේ. අපි මෙතනත් මේ තියෙන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි තියෙන්නේ කියලා රැවටිලා මේක ඇතුළේ ඉතින් මේ කලාප නේද තියෙන්නේ මෙහෙමයි කියලා බලනවා. ඔය විදිහට අනිත්‍යයි මේක දුකයි නේද කියලා හිතනවා. නමුත් වෙන්න තියෙන ටික හැමම වෙලා. නමුත් විදර්ශනා කළොත් ලෝකයාගේ මට්ටමින් මිදෙන විදිහටම කියනවා. ඒක ලෝකෙට වඩා විශිෂ්ටවනේ දකින්නේ. එහෙනම් එයාගේ ලෝකෙට වඩා විශේෂයෙන් දැක්කොත් ලෝකයාගේ මට්ටමින් එන්නේ විශේෂණයකට යන්න ඕනේ යව නේද? හැමදාම ලෝකෙ තුලම ඉන්න බැරි වෙන්න ඕනේ නේද? ලෝකෙට වඩා විශේෂයකින් බැලුවම එයාට විශේෂණයක් නොවේ. එයාත් ඒ ලෝකෙ මට්ටමින්ම රැඳෙනවා නම් හරිද? එහෙමනම් ඒක ලෝකයේ තුල විශේෂණයක් කියන්න බෑ නේද? එහෙම ලෝකයේ තුල විශේෂණයක් කියන්න ඕන. ලෝකයට වඩා විශේෂණයක් කියන්න බෑ එහෙනම්. ඒ හින්දා මම කියන්නේ හරියට විදර්ශනා කරන හැටි ඉගෙන ගන්න. විදර්ශනා කළොත් හරියට විදර්ශනා කළොත් ලෝකෝත්තර මාර්ගඥානයේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා වුණා. මාර්ගඥානය කියන්නේ මොකද්ද කියලාවත් ඕනේ නැහැ. වෙනවාමයි. මාර්ගඥානය ලැබේවා, මාර්ගඥානය ලැබුණොත් ඵලඥානය ලැබේවා, ඵලයටපත් වේවා, කෙලෙසුන්ගේ මිදේවා කෙනෙකු ඕනේ නැහැ. වෙනවාමයි. ඵලයටපත් වුණොත් මේ සියලු ආශ්‍රය ක්ෂේවේ මේ ජරා මරණ දුකෙන් මිදේවා කියලා ප්‍රාර්ථනාවත් ඕනේ නැහැ. විදර්ශනා ඥානය තියෙනවා කෙලින්ම නුවණට. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පසති අද නිබ්බිදි දුක්ඛේ සමග විසිති. සිය සංස්කාරිය අනිත්‍යයි කියලා දකින්න. කින සිද්ධියක් තියෙනවා. අනිත්‍යයි කියලා කියනකොට නිට්ටි බව තුල අනිත්‍ය බලුවට හරියන්නේ නැහැ. නිට්ටි නොවන විදිහට අනිත්‍ය බලන්න. ජලය කියලා එකක් තියෙනවා කියලා ඇති බව වල ඇති බව තුල නැති බව බලන්න එපා. ලෝකෙ තුල තියෙනවා ඇති බව සහ නැති බව කියලා ධර්මතාව දෙකක්. එතකොට ඇති බව සහ නැති බව කියන ධර්මතාව දෙකෙන් එකක්වත් නිවන නෙවෙයි සංකත. නැති බව අසංකත හැම වෙන්නේ නැහැ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඇති වෙන දේවල් නැති වෙනවා නම් ඒ නැති බව නිරෝධය කියලා ගන්න එපා. එහෙම වුණොත් මොකෝ අමුතුයෙන් අපිට කරන්න ඕනේ අපි ඔක්කොම ඒකාන්ත නිවන් දකින්නවාම. ඇයි මේ ඔක්කොම නැතිවලා යනවන්නේ? නැති බව නිවන නම් කෙලින්මයි නිවනට යන්නේ. ඇති වෙච්ච දේ නැති වෙන එක වෙනම එකක්, ඇති වෙන බව නැති වෙන එක වෙනම එකක්. ඇති වෙන බව නැති වුණොත් ඇති වෙන බව නැතිවීම තමයි නිවන කියලා කියන්නේ. ඇති වෙන බව නැති වෙන එක කියන ඇතිවීම කියන්නේ ජාතිය. ඇතිවීම නැති වෙනවා කියන්නේ ජාති නිරෝධය. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමන සුපායස නිරුද්ධයි. ඇති වුණොත් නැති වෙනවමයි. ඇති වෙන බව නැති වුණොත් නැති වෙන එකක් නැහැ. ඇති වුණොත් හොඳට මේ අර්ථ ගන්න. ඇති වුණොත් යමක් හට ගත්තොත් ඒක නැති වෙනවමයි. නැති වුණේ ඇති වෙච්ච නිසා. ඇති නොවුනොත් නැතිවීම නැහැ. ඒකයි අජරාමර ජරා මරණ නැහැ කියන එක කියන්නේ නූපන්න නොහටගත්. එහෙනම් අපි දැනගන්න ඕනේ ඇති වෙන බව, ඇති වෙච්ච දේ නැති වෙන බවට බලන්න ඇති වෙන බව නැති වෙනින්ම අරමුණු කරගන්න. කියන සිද්ධියක් තියෙනවා. අය කියන්නේ දැන් අපි මෙහෙම කියමු ගොඩක් දෙනෙක් හිතෙනවා මේ හැම දෙයක්ම උපදින්නේ අපේ හිතේනේ. අපි කියන සමහරට මේ සිතක උපදින උපදින සිතේ අනිත්‍ය බලන කියන තැනක් ගන්නකො දැන් මේකත් විතර්කයක් නේ. අපි මේ දරුවා මතක් වුණා කියනවා ධායකත් අනිත්‍යනේ සිතුවිල්ලක් නේ කියලා ඇති වෙන දේක අනිත්‍ය බලන හැම සිතුවිල්ලකම අනිත්‍ය බලන නැතිවීම බලන. මෙහෙම ඇති වෙන දේක නැතිවීම බලබලා බලබලා ඉන්නකොට මේ නැතිවීම තමයි නිවනට මඟ කියලා හිතන්නේ. ඒක නෙමෙයි. ඇති වෙන බව නැති වුණාට ඇති වෙච්ච දේ නැති වුණාට ඇති වෙන බව නැති වෙලා නැත්තම් ආය ඇති වෙනවා. අපි කියමු දරුවා කියලා හිතනකොට අනේ මේක සිතුවිල්ලක් නේ මේක අනිත්‍යයි කියලා බලනවා. මේක තමන් තුලනේ හටගත්තේ මේක අනිත්‍යයි කියලා බලනවා. ඇති වෙච්ච දේ නැති වීම බැලුවට ආයෙත් දරුවා කියලා ඇති වෙනවා. ආයෙත් බලනවා. ආයෙත් ඇති වෙනවා. එතකොට ඇති වෙන දේ නැතිවීම බැලුවට ඇති වෙන බව නැති උනේ නැත්තම් නැවත නැවත එනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඇති වෙන බව නැතිවීම බැලීම නෙමෙයි උත්තරේ ඇති වෙන බව නැති කරන්න. මොකද ඒක උත්තරේ වුණා නම් එක සැරයක් සිතට එන සිතුවිලි අනිත්‍ය බලනකොට ඇති වෙන ගතිය නැති වෙනව නම් ඒක නැති වෙන්නේ නැහැ. මම කියන වචන ගැඹුරු නැති වෙන්නේ. එතකොට අපිට හොයන්න වෙනවා ඇති වෙන සිතුවිලි හරි මොනවා හරි දෙයක නැතිවීම බලන්න ඕනේ. මේක බැලුවට ඇති වෙන බව නැතිුනේ නැත්තම් ඒකම කර කර ඉඳලා හරියන කුමක් නිසාද ඇති වෙන්නේ කියන හේතුව හොයලා ඒකට බෙහෙත් දැන් හොයන්න වෙනවා. අපි කියෙම උදාහරණයක් ඇරෙන්න අපිට දැන් නිතරම අම්මගෙන හිතෙනවා. ඉතින් අපි දන්නවා අම්මා කියලා හරි තෙනහසක් ආදරයක් ඇති වුණා මේක සංයෝජනය මේක දුක හේතුව කායයන්න පුළුවන්. නමුත් ඒ කෙලෙස් නැති කරගන්න බෑ. අම්මගෙන හිතලා දුක එනවා නම් අම්මට ආදරය තෙනහස ඇති වෙනවා නම් මේ අම්මගෙන හිතෙන නිසානේ. ඉතින් ඒක නැති කරන්න කියලා අපි මේ අම්මා කෙරේ තියෙන සංයෝජනය නැති කරන්න කියලා උපදින උපදින සිතුවිල්ල අම්මා කියන එකත් විතර්කයක් නේ. මේකත් අනිත්‍යයි. තමන් තුලම හටගන්නේ සිතුවිල්ලක් නේ. ඒ කීකිය මෙහෙම බලන්න. කොච්චර දක්ෂද කියනවා සිතුවිල්ල සිහි වෙනකොටවත් අනිත්‍ය බලන්න ඕනේ. ඒ තරම් දක්ෂයි. කියන්නේ මෙහෙම බලබලා බලබලා හිතියොත් උපරිම කෙරෙන හොඳ චිත්ත සමතයක් ලැබෙනවා. හැබැයි අපරාධ කියන්නේ ඇලින් ගැටින් දෙක අඩු වෙනවා. ඇලින් ගැටින් දෙක අඩු වෙනවා. මෙහෙම බලබලා හිටියාම ලෝභ දේශ දෙක සංසිඳෙනවා. හිටිනවා. නමුත් අවිද්‍යාව හිඳෙන්නේ. ඒ කියන්නේ එහෙ සිහි වෙන්න පුළුවන් ගතිය තව නැති වෙනවා. ආයෙත් මතක්. ආයෙත් බලනවා. දැන් උපන්න අරමුණේ අම්මා කියන එක ඇත්ත වෙලා අම්මා වෙනුවෙන් අඬන්න ගලපෙන්න වගේ කාරණා එනවනම් ඒ ටික නතර වෙලා දැන් අම්මා කියන එක එනකොටම අනිත්‍ය බලනකොට ඒ අරමුණ ඇත්ත විලා කෙලෙස් බියලන්න තියෙන ගතිය ඒ අම්මා කියන අරමුණ වගේ තමයි දැන් රාගයක් ඇති වෙන දින අරමුණක් එනකොට මේක සිතුවිල්ල විතරක් නිකන් අනිත්‍ය බැලුවොත් ඒ අදහස හිතේ ඇති වෙලා හිතේ හැපිලා ඒකින් රාගාදී කෙලෙස් උස්සන වෙලා එන්න තියෙන ගතිය නඩපවත් කරනවා. ඒක වෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ කියන්නේ චිත්ත සමතේ මේකෙන් වැඩෙනවා. ඇති වෙන එකක අනිත්‍ය බලබලා බලබලා හිතේ නමුත් ඇති වෙන බව නැති වෙන්නේ නැහැ. මේ ඇති වෙන දේ නැති වීම බලන එක හොඳට ප්‍රණීතව කළාම යන්න පුළුවන් රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන දක්වා කල්ප 84000 ඒ තුලින් ඇති වෙච්ච කිසිම ඇලීමක් ගැටීමක් නැති තැනකට යනකම් ඉන්න පුළුවන්. කල්ප 84000 පස්සෙකින් හරි ආයෙත් එන්න වෙනවා. ඇති වෙන බව නැති කියලා නෑ හැංගිලා තියෙන එක. ඒක පිරිසිදු වෙලා හැම ගියන්නේ නේ අංශයෙන් දුන්නේ නෑ. යට වෙලා කි. මොකද ඒ කෙලෙසිය ඇති වෙන්න යම් හේතුවක් තිබුණා නම් හේතුවක් තිබුණු නිසානේ ඇති වුනේ. ඒ හේතුවක් තිබුණා නම් හේතුව තිබුණු නිසා ඇති වුණා නම් ඇති වෙච්ච එක නැති වුණා කියලා ඒක ඇති කරපු හේතුවට මුකුත් වෙන්නේ නෑ. යම් වැරද්දක් තිබුණු නිසා නම් යම් දෙයක් හටගත්. ගහේ මුල තිබුණු නිසා නම් මොටෙය දලු ටික උඩට ලියවලා ආවේ. ආපු දැල්ල කැඩුවා කියලා ආයෙත් හේතුවට මුකුත් වෙන්නේ නැහැ. ආයෙත් එනවා. ආයෙත් එන දැල්ල කඩනවා. ඇති වෙච්ච දේ නැති කරනවා. ඇති වෙන බව නැති වෙලා නැහැ මුල තියෙනවා. ආයෙත් ලියනවා. ආයෙත් කඩනවා. උපදින උපදින දැල්ල කඩනවා. නමුත් මුල අයින් කළා නැති නිසා ආයෙත් දලුවා. කතාවක් කියන හොඳ මතක අර චින්නෝපි රූපෝ පුනරේවරු යතහාපි මූලයේ අනුපද්ද වේ දැල්ලේ චින්නෝපි රූපෝ පුනරේව රුවති එවං තණ්හානුසය අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදං පුනක්කුණ. ඒ කියන්නේ යතහාපි රූපෝ පුනරේවරු යති චින්නෝපි රූපෝ පුනරේවරු යති ගහක් කැපුවත් ඒ ගහ නැවත දළු දානවා මොකද්ද මුල උපද්‍රව නැතුව බොහොම හොඳට තියෙනවනේ. ඒ වගේ තණ්හා අනුසය අනුහති තණ්හා අනුසය කියන එක නැති නොකොලොත් නිබ්බති දුක්ඛ මිදම් පුනප්පන මේ දුක නැවත නැවත උපදින. එතකොට ඒ තණ්හා අනුසය කියන එක තමයි කිව්වේ ඇති දෙන බව කියන තැන දක්වා. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ අපි කියමු දරුවා කියන එක දවස පුරා සිතුවිලි එනවනම් 100ක් විතර එන සිතුවිලි අනිත්‍ය බැලුවාම ඒක දැඩි වෙලා යන්න තියෙන කේස් අඩුවේ වැඩපවත්තේ. නමුත් ඒ එන ගතිය නතර වුණේ නැහැ. එතකොට ඒ ඇති වෙන එක නැති වීම බලුවා. නමුත් ඇති වෙන බව නැති වෙන දැන් බලන අපි ඇති වෙන බවට හේතුව මොකක්ද? ಜಾති හේතුව මොකක්ද? භව මච්චේ ජාති. ඒ කියන්නේ ඕගලන්ට බාහිර දරුවා කියලා කෙනෙක් ඉන්නවා කියන හේතුව තියෙනවා නම් තිබුණොත් මේ දරුවා කියලා ඉපදෙනවා කියන එක නවත්තන්න බෑ. ජාතිය මේ ලකින්. උපදින එකේ අනිත්‍යය බලන්න උපදින එක නැති වෙයි. නැති වුණාට ඉපදෙන්න තියෙන හේතුව තියෙන භවපච්චය ජාති භවය තිබුණොත් මේ කෙනෙක් ඉන්නවා මෙහෙම දේවල් තියනවා කියන හේතුව ඕගලන්ට තියෙන තාක් මෙහි සිහිනුයි ඉන්නේ. ඇතිනුයි ඉන්නේ. ජාතිය කෙනෙක් නැති කරනවා කියන ධර්මතාවය. භව නිරෝධය ජාති නිරෝධ. මෙහි තියනවා කියන එක කැපුණොත් ඉදීම ඇති වෙන බව නැති. එහෙමනොත් නැති බවට බලන්න ඕනෙත් නෑ. 아무තු වෙහෙත වෙනින්න. ධර්ම මේක සිතුල්ලක් නෑ අනිත්‍යයිනේ කියලා බලන්න ඕනෙම නෑ නූපදිනවනේ. ඒ නූපදිනෝ උගලන්ට එහෙම දෙයක් නැත්තම් නැති දෙයක් ඇති වෙනවා. tie කෙනෙක් ඉන්නවනම් ඉන්න නිසානේ ඉන්න කෙනානේ හිතෙන්නේ. යම් දවසකදී මානසිකාරයක් විතරක් නෙමෙයි ජීවිතයේ එළඹ සිටිය ශුන්‍යතාවයක මෙහෙම දෙයක් තියෙනවා නෙමෙයි කියන තැනද භව නිරෝධියම නිවනයි කියලා කියන්නේ ඒකයි. මෙහෙ තියනවා තියනවා කියන තාක් ජාතිය. ජාති නිරෝධිය වෙන්නේ භව නිරෝධ වුණොත්. මෙහෙ තියනවා තියනවා කියන හේතු ටික නැත්තම් මේකට හේතු නැහැ. ඒතර භවයට හේතුව මොකක්ද? උපාදාන. උපාදාන කියන්නේ මොකක්ද? අපි කිව්වා අල්ලගන්න ගැති මොනද උපාදාන හේතුව මොකද? තණ්හාව කැමැති වෙන ගැති. ඒකට හේතුව මොකද? වේදනා කියලා ඊට පස්සේ පෙන්වන්නේ වේදනා ස්පර්ශ ආයතන නාම රූප කියලා. ඔන්න මේ පෙනෙන ඇහෙන ටික මේ පෙනෙන ඇහෙන ටික උපාදාන වෙ ඉන්න හිඳයි භවයේ මේ තියෙනවා කියන ටික. එහෙම වුණොත් මොකද වෙන්නේ? ජාතිය නතර වෙන්නේ. ජාතිය නතර වුණ නැත්නම් ජරා මරණ ඒක්ෂණිකව මෙහෙම තියෙනවා වගේ සිද්ධියකින්මයි ওই සිද්ධියමයි ප්‍රතිසංයෝජන වෙන්නේ. ඕගලන්ට නැති ජාත සම්බරණ ඇති වෙච්ච කෙනා තුනමරි මන්න ඇති වෙනදී නැති වෙනවම. එතකොට හොඳට ඇති වුණත් ඒ සිතුල්ලත් නැති වෙනවා නරකද කියලා දෙකම ඇති වෙච්ච දේ නැති වෙනවමයි. යදනිච්ඡන් තන් දුක්ඛ යමක් අනිත්‍යයි නම් ඒකම දුකයි. එහෙනම් මේ තියෙන ඔක්කොම ටික දුකයි. ඇවිල්ලා තියෙන දුක දුකයි ඉපදිලා තියෙන්නේ අන්තිමට ගත්තහම. ඒ ඉපදීම නැති කරන්න බෑ භවයේ තියෙනකම්. භවය නැති කරන්න උපදන්නේ තිනක පෙනෙන දේ දැනගන්නකම් අහන දේ දැනගන්නකම් කවදාවත් දැනගන්නවා කියන සිද්ධිය උපදන්න කියන කිව්වම නැති කරන්න බැ. ඕගොල්ලෝ මෙහෙම දැනගන්නවා කියන්නේ ඇහැට පෙනෙන දේ දැනගත්තොත් දැකපු දේ මෙහි තියෙනවා කියන හිතින් නැති වේද? හිතියොත් ඒකේ තියෙන අවාසිය මොකද්ද? ජාතිය නවත්තන්න බැහැ. මෙහි ඒහෙති ඇති බවට මෙහි උපදින එක නවත්තන්න බැරි. මේ පටිච්චසම්පාදයේ කොහොම කල්පනාම් බලන්න බෑ. එක්ෂණික අදද අපේ ජීවිත සිද්ධ වෙන සිද්ධියක් මේ තියෙන. එතකොට ජාතිය එතකොට තමයි ඇති වෙන බව හේතු භවය ඇති වෙන බව හේතු කරගෙන තමයි ජාති ඇතිවීම. ඇති වෙන එක බැලුවත් නැතත් නැති වෙනවමයි. අපි ඇති වෙන එක බව නැති වෙන බව බැලුවත් නැතත් නැති වෙනවමයි. ඇති වෙන දේ නැති වෙනවා ඒක බැලුවොත් පොඩි chance එකක් තියෙනවා ඒ තුල දෙදෙන තියෙන රළු කෙලෙසි නැති. නමුත් ඇති වෙන්න තියෙන හේතුව භවය නැති වෙලා නැති නිසා ජාතිය නතර වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට ඒකට හේතුව උපාදාන, උපාදානට හේතුව තණ්හාව, තණ්හාව කියනකොට වෙන මොකුත් දකින්න බෑ මං කිව්වා. පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි පෞතුම චන්ද්‍රාගයෙන් උපාදානයට දකින. පංච උපාදාන ස්කන්ධයෙන් නැමිලා හිටින ගතියම තණ්හාව දැන් හැටි දකින්න. උපාදානය අතරමැදිය දකින්ද උපාදාන ස්කන්ධයට යොමු වෙලා ඉන්න ගතියෙන් තණ්හාව නැති. එතකොට පින්නෙන දේ දැනගන්නවා කියනකොට උපාදාන ස්කන්ධයට තණ්හාව උපාදාන කියන දෙකම ඒකේ තියෙනවා. එහෙම ඉන්න එකයි මේ භවයට හේතු, භවයේ ජාති හේතු කියන එකෙන් දැක්කේ. ඒ උපාදාන ස්කන්ධ ටික දකින්න පිනින බව ඇහෙන බව. කෙටියෙන් ගත්තාම මේ කතා කරන ටික ඇහැට යමක් පෙනෙනකොට පිනින දේ දැනගත්තොත් ආපහු යනකොට දැනගත්ත දේ තියෙනවා කියන තැන හිටනවා. එහෙම හිතුව කියන අවස්ථාවේ තමයි හිතන එක නතර කරන්න බෑ කියන එකයි ඔය කියන්නේ. එහෙම හිතන එක නතර නොවුනොත් රාගය ඇති වෙන විදිහට හිතෙනවා Tamanට වළක්වන්න බෑ. ඕන වෙන්න පුළුවන් අපි ශ්‍රද්ධාවන්තයි කවදාවත් අකුසල ධර්ම නොහිත ඉන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්න. නමුත් හිතෙන එක නැතිල නැත්තම් හිතෙනවමයි. ජාතියේ තියෙන අවාසිය ඒකයි. තමන්ට ඕන විදිහට හසුරුවා ගන්න බෑ. අනේ කෙනෙක් එක්ක තරහ ගන්න හොඳ නෑ. මම තරහ නොගෙන ඉන්න ඕනේ කියලා. තරහ නැති උටිය දින්න. ජාතිය ස්වභාවය ජාතිය ආදී නෑ. ජාහ භවය හදලා නම් තියෙන ජාතිය අපට ඕන ඕන විදිහට ජාතිය දේවා කියලා නවත්ත ගන්න නෑ. මම රාගය ඇති කරගන්න නෑ කියලා හිතියට බෑ. ඇති වෙනවා. ද්වේෂය ඇති කරගන්න නෑ කියලා හිතියට බෑ. ඇති වෙනවා. මොකද ඒකට හේතු ටික තියෙන නිසා. එහෙනම් අපිට තියෙනවා මම රාග දේශ මොහ ඇති කරගන්න. ඒ කියන්නේ මේ විදිහේ ස්කන්ධයන්ගේ ඉදදීම වළක්වන ඉදදීම නැති කරනවා. එහෙනම් උගලන්ට වෙන්න මොකද්ද භවයේ? ඔහි මෙහෙ හදනවා කියලා තන්දිමට යන්න වෙනවද? මෙහෙ මුකුත් අපිරිසුදු නෑ. තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨ. ප්‍රබස්සර මිදම්බෙක්‍රේ චිත්තං. මහානි මේ හිත ප්‍රබස්සරයි කොහොමද? තංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිට්ඨ. බාහිර උපක්ඛලේසේ නිසා මේක කිලුටි වෙලා තියෙනවා. මෙහෙ තියනවා තියනවා කියලා පෙනෙන නිමිතිත් එක්ක කෙලෙස් දෙච්ච නිසා මෙහෙ කිලුටි වෙලා තියෙනවා. මේ පිරිසුදු කරනවා කියලා කරන්න තියෙන්නේ මේ තියෙන ටික පිරිසුදු කරන්න. එතකොට මේ පිරිසුදු වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපිට විදර්ශනාව කියන එකද යෙදෙන්න ඕනේ ලෝක මට්ටමේ ඉක්මුණාම මේ විදර්ශනාවෙන් අන්තිමට අපිට නැති වෙන උන විදර්ශනා ඥානය මොකක්ද? භව නිරෝධ ජාති නිරෝධ කියන එකට සාක්ෂාත් වෙනවා. භව නිරෝධය නිවනයි කියන එක දකින්න. ජාති නිරෝධය නිවනයි කියන එක දකින්න. ජරා මරණ නිරෝධය නිවනයි කියන එක දකින්න. නිවනට සංකල්පනා ඇති කරගන්න එපා. හිස් බව, අහස වගේ ශුන්්‍යතාවයක් කිසිවක් නැති බව අරමුණු කරන එහෙම ඒකද නිමිති. ඒකද සංකල්ප. යම් තැනක අජරාමර භව තියෙනවනම් භවයේ නැතිනම් ජාතිය නැතිනම් පටිච්චසමුපාදයේ අංග 12ම සිහි කරලා බලන්න අංග 12ම ගන්න නිවන නැති බව නිවන හැටි. අවිද්‍යාව නැති බව නිවන කියන්න ඕන. කර්මය නැති බව නිවන කියන්න. සංකාර නිරෝධය නිවනයි කියලා ගන්න. විඥාන නිරෝධය නිවනයි කියලා ගන්න. නාම රූප නිරෝධය නිවනයි කියලා ගන්න. සලආයත නිරෝධය නිවනයි කියලා ගන්න. ස්පර්ශ නිරෝධය නිවනයි ගන්න. වේදනා නිරෝධය නිවනයි ගන්න. තණ්හා නිරෝධය නිවනයි ගන්න. උපාදාන නිරෝධය නිවනයි ගන්න. භව නිරෝධය නිවනයි ගන්න. ජාති නිරෝධය නිවනයි ගන්න. ජරා මරණ නිරෝධය නිවනයි කියලා ගන්න. ශෝක වරද දුක් දුම්න උපායාසයගේ නිවීම නිවනයි කියලා ගන්න. ওই පරිදි සම්පාද අංග 12 තුල තියෙන දුකයි සමුදය දෙක. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ටික කෙලස් බව කියන. ওই ටික කෙලස් සමුදය සත්‍ය. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ජාති කියන ටික දුක්ඛ සත්‍ය. ජරා මරණ කියන ටික දුක්ඛ සත්‍ය. ඔය පරිසම්පාද චක්‍රේ කාරණා 12 තුල තියෙන සමුදය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන දෙක. ඒ ටික තමයි ඔකෙ තියෙන්නේ. ආර්යත් මාර්ගයෙන් කරන්නේ ඔය අංග 12 නිරුද්ධ කරන එක. ඒ කියන්නේ ඔය ලෝකී ඉදීම ලෝකේ පැවැත්මයි ප්‍රතිසම්පාදින් දෙන්නයි. ලෝකේ කියන එක දුක. ඒ දුක් වූ ලෝකේ ඇති වෙන්නේ මෙහෙමයි. මේ හේතු ටික නිසා මේ හේතුෙන් හට ගන්න ඵලය මේ. කියලා ලෝකේක පැවැත්ම වෙන හැටි මේ චක්‍රයෙන් පෙන්නනවා. ඊට පස්සේ අනිත් පැත්ත පෙන්නන්නේ ලෝක නිරෝධය. ලෝකේ නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. ලෝකෙ මිදෙන්නේ මෙහෙමයි. කියන එකයි පටිච්චසමුප්පාදයේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියලා ජරා මරණ ශෝක පරිද දුක්ඛ දුම්න සුපායාස නිරුජ්ජන්තිය කියලා නිරෝධියට පෙන්නලා මග හැටියට පෙන්නන්නේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි. පටිච්චසමුපාදයේ අංග ටික අනුලෝමපත්‍යයෙන් බැලුවම අවිද්‍යා සත්‍යය කියලා එතන තියෙන දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි. ඒ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි කියන දුක්ඛ සත්‍ය නිරුද්ධ වුණොත් සමුදය නිරුද්ධ වෙනවා. සමුදය නිරුද්ධ වුණොත් දුක්ඛ සත්‍ය නිරුද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය ඉතුරු වෙලා තියදී සමුදය විතරක් නැති කරනවා, සමුදය විතරක් ඉතුරු වෙලා තියදී දුක්ඛ සත්‍ය නැති කරනවා කියලා එකක් නැහැ. ඒකයි මේ ස්කන්ධයකුනේ කෙලෙසුනේ දෙකේම නිරෝධය නිවන කියන්නේ. දෙකින්ම මිදෙන්න. මාර්ගය කියනකොට සමුදය විතරක් දුරු කළා නිරෝධය දුක කියන එකේ ඉන්නවා එහෙම එකක් නැහැ. දුක කියන එකේ ඉන්නවා නම් වාසය කරනවා නම් මාර්ගයේ සමුදයේ මාර්ගයේ නිරෝධය කියන එක නැහැ. ඊට පස්සේ දුක කියන එක දුක්ඛ සත්‍ය තිබුණොත් සමුදය නොවී තියෙනවා. සමුදය සත්‍ය තිබුණොත් දුක ඇති නොවී තියෙනවා. පටිච්චසම්පන්න සිද්ධියක් ඵලයේ විතක හේතු වෙන හේතු ආය ඵලයේ කියන සිද්ධියක්. සමුදේ හේතුව දුක ඵලයි. ආපහු දුක හේතුවක් වෙනවා. දුක පිළිසන නොදන්නාකම හේතුයි ආයත් තණ්හාව තියෙනවා. දුක හේතුව ඵලයේ තණ්හාව කියලා හේතුඵල ධර්ම කරකින ලෝකෙ තුල. මම දෙක දෙක ප්‍රශ්නයයි. තව තියෙනවද තියෙන
දේවල්? පැහැදිලි කරන්න. භව කියන්නේ එළියේ තියෙන භවම.
භවයේ දෙයාකාරයි. කම්ම භව, උපත්ති භවය කියලා භවයේ දෙයාකාරයි. කන්දනවා. හැම වෙලාවෙම අපි මෙහෙම ඉන්නකොට මේ වටපිටාවේ ඇති බව අපිට තේරෙන ගතිය තියෙනවා. මෙන්න මේ ගතියෙන් දකින්න කර්ම භවය කියන්නේ. මේ කම්ම භව. චේතනා භව කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට අපි ওই තියෙනවා කියන ගතියෙන් ඉඳන් අපි යන්නේ නැගිටලා. අපි ගිය මෙහෙම ඉන්නකොට ගෙදර තියෙනවා කියලා හිතේ හැපිලා හිටින්නේ හිතට දැනෙන ගතිය දකින්න කර්ම භවය. ඒ හින්දා අපි යනවා බලන්න. ගිහාම කෙනෙන බව දකින්න ආපහු උප්පත්ති භවය. කර්ම භවයේ උප්පත්ති භවයේ ලක්ෂණය තමයි කර්ම භවය කියලා කියන්නේ අපිට බාහිර තියෙනවා කියන එක හිතට දැනෙන මට්ටම. උප්පත්ති භවය කියන්නේ බාහිරින් වර්තමානයකම හම්බ වෙන බව. දැන් මොනවහරි දෙයක් හෝ කෙනෙක් හෝ ඉන්නවා හෝ තියෙනවා කියලා හිතට දැනෙන මට්ටම තමයි අපිට කර්ම භව. ඉන්න කෙනා හෝ තියෙන දේ හෝ බලන්න ගියාම පෙනෙනවා ඇහැට රූප කරලා චක්කු විඥානය උපන්න. මේ උප්පති භව විපාක මත. ඔය ඒ උපන්න කියන කාම භවයේ ඉපදී. රූප භවයේ ඉපදී ක්ෂණික. ඔය සිද්ධියෙන්ම දැන් අද දකින්ද කාම ලෝකේ සතර අපායේ සත්ත්වයෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා කියලා හිතේ තියෙන මේ ගති තමයි කර්ම භවය. කර්ම භවය නිසා උප්පති භවය. ඒ දෙවියෝ ගාවට යන්න ඕනේ කියලා දෙවිය අරමුණු කළා අපි කර්ම මොන හරි කළාම මරණාසන්න මොහොතේදී ඒ දෙවියෝම අපිට අරමුණු වෙනවා. ඒද කර්ම භවය. ඒ නිසාම ඊට පස්සේ විඥානය පිරෙන විතර උප්පති භවය. එතකොට හිතේ තියෙන නිමිති විදිහටම අපිට ඵලයක් කර්ම භවයේ උපති භවයේ සැසඳෙන්නේ. එතකොට භවය කියන එක අපි අපේ ජීවිතෙන් දකින්න. කර්ම භවය නිරුද්ධ වුණොත් උපති භවය නැහැ. මොකද මේ අපිට අතීතේමයි ආපහු අනාගතය කියන එක සැකසෙන්නේ. අතීතෙන් තොර අනාගතයක් ලැබෙන්නේ නැහැ. අපි දැන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා ගෙදර හිටියනම් ගෙදර හිටපු එක අපිට අතීතය වෙනවා. අතීතෝ නිරුද්ධ වූ දේවල් ඇති බවට ඇතුළු වෙන මට්ටම තමයි අපිට කර්ම භවය කියලා කියන්නේ. දැන් සංඛාර කියලා කියන්නේ කර්ම කියලා කියන්නේ හිතේ හිත. ඔකට මම අර කියන්නේ අපි දැන් මේ කොහොමද මුකුත් දන්නේ මේ ජී ඇතුළේ හැම ඔගොල්ලෝ මුකුත් මොනවද මොනවද තියෙන කියලා දන්නේ නැහැ. බැරිලා රවුම ගිහිල්ලා ඉන්න කොයි කාමර වලට එහෙම ගිහිල්ලා රවුම ගිහිල්ලා ඉන්න මෙතන ඉඳගන්නු හොඳටදී අහවල් කාමරේ අහවල් දේ තිබුණා නේද කියලා දැන් දැන් අද දැන් හිතන්න බෑ ඔයගලන්ට මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියලා. ඇයි මේ රවුම ගිහිල්ලා ආවට පස්සේ මේ දේවල් හිතන්න පුළුවන්? ඉතින් එතන තියෙන දේවල්ම හිතන්න පුළුවන් නම් තියෙන දේවල්ම පේනොත් දරුවත් හිතන්න පුළුවන්. දැන් හිතන්න අර කාමර මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතන තියෙන දේවල් මොනම් ඕගොල්ලෝ කියන්නේ හිතන්නේ කියලා. ඕගොල්ලන්ට හිතෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේන්නේ කියලා. එතන තියෙන දේවල් මොනවද කියන්නේ දිවස් තියනවා කියලා කියන්නේ. හා දැන් හිතන්නු බෙහෙම. ඒ කියන්නේ දැන් හිතන්න බෑනේ. හොඳයි බැරි වෙලා අපි ගිහිල්ලා ওই ටික බලලා එනවා ගියද. ඇවිල්ලා ඉඳගත්තුත් හිතන්න පුළුවන්. දැන් උගොල්ලෝ කියන්නේ ඒ කාමරේ ඇතුළේ තියෙන ඒවායි හිතන්නේ ඇතුළේ තියෙන දේවල් හිතුවේ කියලා. ඇතුළේ දේවල් නම් හිතන්නේ ඇතුළේ දේවල් හිතන්න පුළුවන් නම් වුණා නම් ඇයි ඉස්සෙල්ලා බැරි දැන් බලලා ආවට පස්සේ හිතර පුළුවන්නේ කොහොමද? එහෙනම් හොඳට දැන් තේරුම් කරගන්නුනේ එහෙ තියනවා කියලා මේ තමන්ගේ හිතම ආවර්ජනා කරගෙන නේද? නමුත් හිතම ආවර්ජනා කරනවා කියලා පේන්නේ මෙහෙ තියනවා කියලා පේන්නේ. ඒකයි කර්ම භවය කියලා කියන්නේ. ඊට පස්සේ ගැළපෙනවා කියන්නේ කාමරේ ඒ තියෙන දේ ගන්න කියලා කිව්වොත් හරියටම තාපහු එහෙමත් හම්බ වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ මේ රැවටෙන්නේ. ආයත උප්පති භවයේ කියන විපාකෙටත් එහෙම එකකුත් හම්බ වෙනවා. නෑ කියන්නේ මේක සිතුවිල්ලක් විතරනේ කියලා අපි තුල සිතුවිල්ලක් බව හංගවන්න පේන්නවත් දෙන්නේ නෑ. එතන තියෙන එකමයි හිතුනේ කියන මට්ටමකම පෙන්නලා බලන්න පරේක්ෂණය කරන කීයත් හරියටම ඉන්නවා කියලාත් පෙන්නනවා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. කිසිම වෙලාවක මේ සිහි කරගත්තේ අපේම මනසයි අපි තුලම නේද මේ භවය හැදිලා තියෙන්නේ මෙහෙ තියනවා කියලා අපි තුල නේද හැදිලා තියෙන්නේ කියන එක. බැරි වෙලා අපි තුල තියනවා කියන ටික නැකුණොත් අපි හඳුනාගත්තොත් මෙහෙ කියන අපිට තේරුණොත් කිසිම කලක දැන් වර්තමානයේ බාහිර තියෙන දේ හිතන්න බෑ, පේන්නේ නෑ, හිතෙන්නේ නෑ කියලා තේරුණොත් කිසි වෙලාවක රූපේ හිතන්න බැරි වෙයි අපිට. අපි දැන් මේ වටපිටාව කියලා හිතනවා කියනකොටම අපි මේ හිතනවා කියන එක අපේ මනසයි කියලා දැක්කොත් මෙහි තියෙන එක කැපෙනවා. ඒ තියෙනවා කියන සිතුවිල්ල කැපෙනවා. මනස නොදකින්න තාක් මෙහි තියෙනවා කියන එක අතහැරෙන්නේ නැහැ. ඉතින් ඒකට ක්‍රමයේ දරගෙන තියෙන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මෙන්න මේක මෙන්න මෙහෙම වෙනවා කියන්නේ මෙහෙම පේනවා කියන්නේ කාමරය ඇතුළේ තියෙන දේ පේනව නෙමෙයි. මෙන්න මේ අපේ සිතේම පහළ වෙන සුකුම විතරක මෙන්න මේ මට්ටමටයි භවය කියලා කියන්නේ කම්ම භවය කියලා කියන ඔය මට්ටම තිබුණොත් ඔය මට්ටම හිඳුනේ නැත්තම් හොයාගෙන යනවා කියන එක නතර කරන්න කියන්නේ. අන්න ඒ වගේ භවය කියන එක දකින්න ඕනේ දෙයාකාරකින් කම්ම භව උප්පති භව කියලා. මේ බාහිර ඇති බවට තමන්ගේ මනස තුලින් හම්බෙන සිද්ධිට කියන කර්ම භවය කියලා හොයාගෙන ගියහම බාහිරින් ඇති බවට හම්බ වෙන එකට හම්බ වෙන බවට කියනවා. හැම වෙලාවෙම උපත්ති කියන එක අපිට හම්බ වෙන්නේ වර්තමානයේ. යථාර්ථ වශයෙන් ගත්තා. මේක ගැන මොකක්ද තියෙන ප්‍රශ්න මන්ද? කොහොමද? ඉතින් කියන දේ තියෙන කිව්වා. මම මේක සාක්ෂියක් වශයෙන් විතරයි ඔප්පු කරන්නේ. කියන්නේ මම මේ කිව්වේ පොත කියන එක කියන්නේ. ශුන්‍යතයි අනිමිතේ දෙකම එකක් නිසායි කියන්න ඕනේ කමක් නැත්තේ. සියලුම ධර්මතාවයන්ගෙන් ශුන්‍යයි කියලා කියන්නේම අනිමිතයි කියන්නේ. සිතක තියෙන ප්‍රඥාප්තියෙන් නම් කළාට අනිමිතයි ශුන්‍යතයි කියලා කෘත්‍ය වශයෙන් ගත්තාම එයාට කරන්න ගියොත් අනිමිත්ත වෙන්න බලනවා ශුන්‍යතාවයට බලනවා කියන දෙකෙන්ම එක සිද්ධිය වෙලා තියෙනවා. ඒ හින්දායි අපනිහිත කියන්නේ ප්‍රනිදි නැ ප්‍රාර්ථනා නැ කියන එක අපි කියමු කොහේදී. දැන් ලෝකෝත්තර සිත් ගැන විස්තර කරනවා ධම්ම සංගමයේ. ඒ සිත් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ ශුන්‍යත අපනිහිත කියන පරියායෙන් තමයි මේ ටික විස්තර කරන්නේ. ඒ මොකද ශුන්‍යතයි අනිමිත්තයි කියලා කෙනෙක් අනිමිත්තේ විදිහට වාසය කරනවා කිව්වොත් ශුන්‍යත විදිහට වාසය කරනවා කිව්වත් පදබ්බ්‍යංජන එකයි අර්ථ එකයි. මේ පදබ්බ්‍යංජන වෙනස් අර්ථ එකයි. එයා නිමිති හිටින් නැති විදිහට බැලුවා කියන්නේම ශුන්‍යතාවයට බැලුවා කියන එක. ශුන්‍යතාවයට බලනවා කියන්නේම නිමිති හිටින් නැති විදිහට බලනවා කියන සිද්ධියක්. ඒ හින්දා තියෙනවා එහෙමක තියෙනවා.
අපේ
හිත කියන්නේ සම්මස්ස දුකයි කියලා. නෑ. ඔව්. දුක පිළිසිඳ දැක්කහම අපේ හිත චේතු විමුක්තිය මිදෙනවා. අනිත්‍ය දැක්කහම ශුන්‍යත චේතු විමුක්තිය මිදෙනවා. අනාත්මය නෑ. අනාත්මය දැක්කහම ශුන්‍යත චේතු විමුක්තිය මිදෙන්නේ. අනිත්‍ය දැක්කහම අනිමිත චේතු විමුක්තිය මිදෙනවා. නමුත් මෙතනදී අනිත්‍යට බැලුවත් අනාත්මයට බැලුවත් මෙහෙන් කෙරලා තියෙන ඕකට පෙන්නනවා හොඳ අදහස් කරන අපි කියන වේදල්ල වගේ සූත්‍රයක මේ අනිමිත් චේතු විමුක්තිය අපනිහිත චේතු විමුක්තිය කියන මේ චේතු විමුක්තිය පදබ්බ්‍යංජන වශයෙන් වෙනස් අර්ථ එකක්ද අර්ථ එකයි පදබ්බ්‍යංජන වශයෙන් වෙනස් වෙ කියලා කොටිට මහරතනංසේ අහනවා කියන මේක අර්ථත් වෙනස් පදබ්බ්‍යංජනත් වෙනස් වෙන ක්‍රමයකුත් තියෙනවා වචන විතරක් වෙනස් අර්ථය එකක් වෙන ක්‍රමයකුත් තියෙනවා කියලා මේ ශාසනෙන් බහැර යම් කෙනෙක් ගහකර හිතේකට ගිහිල්ලා මේ සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවියක් සිහිකල ශුන්‍යතාවේ බැලුවාම ඒක ශුන්‍යත චේතන වෙනවා සත්පුද්ගල භාවයෙන් තොර විදිහට බැලුවා කිසිම නිමිත්තක් අහු නොවන විදිහට හිත හුරු කළාම ඒක අනිමිත්ත මේ සාසනෙන් දැක් මේ සාසනයෙන් පෙන්වන්නේ කොහොමද? රාග නිමිත්ත, ද්වේෂ නිමිත්ත, මෝහ නිමිත්ත රාග, ද්වේෂ, මෝහ නැතිවීමෙන් අනිමිත්තයි. ඊදැස්සේ රාගය අසුන්‍යයි, ද්වේෂය අසුන්‍යයි, මෝහය අසුන්‍යයි. රාගය නැති සින්නේ වීමෙන්, ද්වේෂය සින්නේ වීමෙන්, මෝහය සින්නේ වීමෙන් අසුන්‍යයි. කියලා රාග, ද්වේෂ, මෝහ. එතකොට මේ සාසනයේ තියෙන ක්‍රමය පෙන්වනවා ශුන්‍යති කිව්වොත් අපේ හිත කිව්වොත් වචන වෙනස් අර්ථ එකයි. මේ දල සූත්‍රේ වල මේ දල සූත්‍රේ තියෙනවා. තව මොනවද තියෙන ප්‍රශ්න එහෙම?
දැන් අපිට මානසික වෙනම එක ලැබෙනු අපිට ඒක නස්කර ගන්න පුළුවන් එතකොට ඒ රූපය රූපවලින් ඒක විපාක විදිහට සකස් වෙනවා මානසික නාම වලින් එන එක අපිට ඒක හිතල වෙනස් කරන්න පුළුවන් හැබැයි වටේ තියෙන රූපත් ඒ විදිහටම සකස් වෙනවාද ඒ විපාක
වටේ තියෙන රූප සකස් වීම වේවා නැති වේවා අපිට හම්බ වෙන දේ වෙනස් වෙලා පේනවා නම් ඉච්චර තමයි දන්නේ. ඒ මොබ්බේ අපිට වටයක් නැහැ. අපිට ඇහැට පෙනෙන රූපය මිසක ඒ මොබ්බේ එකක් අපි දන්නේ නැහැ. එතකොට තමන්ට හම් වෙන විස්තරය ලැබෙන විදිහටයි අපි විපාක විඳින්නේ. ඒ කියන්නේ අපිට හම්බ වෙන විස්තරය කියන්නේ මේ පේන රූපෙ මෙහෙමයි කියලා විස්තරේ හම්බ වෙනවා. ඒ සිද්ධියෙන් තොර වටපිටාවක් ආයේ අපිට නැහැ. යම් වෙලාවක අපි වෙන විදිහකට බලනකොට ඒ විදිහට පෙනෙනවා නම් අපිට ඒ විදිහටයි අපි විපාක දෙන්නේ. තමන්ගේ ආයතන හයෙන් තොර දෙයක් ගැන ආයේ අපිට හම්බ වෙන්නම බෑ. හම්බ වෙන්නම නැහැ. එතකොට එහෙම දෙයක් ගැන හොයන්න අයිතියකුත් නැහැ. තේරෙනවද මේ? සෝතාපට්ටි මග්ගක්නේ දසනත්තේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨිය උත්තහයි. සෝතාපට්ටි මාර්ගක්ෂණේ දර්ශනාර්ථේ සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය නැගිටින මිච්ඡාදිට්ඨිය අයින් කරනවා. සදුනුවත්ත කෙලෙසේහි කන්දේහි උත්තහයි. ඊට අනු ලෝමගිය ස්කන්ධයන්ගෙන්ද කෙලෙසුන්ගෙන්ද යව මුදවන බහිද්දාජ සබ්බ නිමිත්තේහි උටාර බාහිර සියලු නිමිත්තෙන්ගෙන් යව අතාර. එතකොට තම් ප්‍රයෝග පස්ස පස්සද්දතු උපජ්ජති සම්මාදිට්ඨි මග්ගසේතම් පල. මේ ප්‍රෝගය නිසා මේ උත්සාහය නිසා සම්මාදිට්ඨියක් උපදිනවා නම් ඒ මාර්ගයක ඵලය. මාර්ගයේ ඵලය පෙන්වන්නට මාර්ගය පෙන්වන්න වෙනවා. සෝවාන් ඵල වෙන මාර්ග අවස්ථාවේදී මොකද වෙන්නේ? ඇත්ත දකින්නාර්ථය සම්මාදිට්ඨියයි කියන එතකොට වැරදි දැකීම මිදෙනවා කියනවා. එතකොට තදුනවත්ත කෙලෙසේ කන්දේ උත්තා. ඒ වැරදි දැකීමත් එක්ක තියෙන කෙලෙසයන්ද ස්කන්ධයන්ගෙනු තියා මිදෙනවා. ඒ විතරනේ බහිද්දාච සබ්බ නිමිති. බාහිර සියලුම නිමිති වලින් තියා මිදෙනවා. මෙන්න මේ විදිහට කරන එක තමයි මේ තම් ප්‍රයෝගම්. මේක තමයි ප්‍රයෝගික මාර්ගය උසහය. පටිපස්සද පස්සද්දතා උපජ්ජති සමාධි. මේ විදිහට බලනකොට මේ කෙල සංසිඳීම නිසා මේ දැකීම ඇති වෙනකොට ඒක තමයි මග්ගසීතම් ඵල. මේ මාර්ගයම ඵල. එතකොට ස්කන්ධයන්ගෙනු කෙලසෙන්ගෙනු මිදෙන්න ඕනේ. සම්මාදිට්ඨියේ දර්ශනාර්ථයේ සම්මාදිට්ඨිය ඇතුළේ මිච්ඡාදිට්ඨිය අතරෙන්න ඕනේ. මිච්ඡාදිට්ඨිය ඇති වෙනකොට ඒ අනුව ගිය මිච්ඡාදිට්ඨිය අනුව ගිය ස්කන්ධයන්ගෙනු කෙලසෙන්ගෙනු දෙකෙන්ම මිදෙන්න ඕනේ. මේ මිච්ඡාදිට්ඨිය දුර වෙනකොට ඒ අනුව තියෙන කෙලස් ටික විතරයි දුර වෙන්නේ. ස්කන්ධයන් දුර වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. හරිද? තදුනුවත්ත ඊට අනුලෝම වූ කෙලෙසේහි කන්දාහි ච උටායි. ස්කන්ධයේ කෙලෙසුන් කියන දෙකම අතහැරෙන. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන ලක්ෂණය තමයි මොකද්ද? බහිද්ද සබ්බ නිමිති. බාහිර සියලුම නිමිති ගැන අතහැරලා තියෙනවා. මොකද පුරාණ කර්මයට හටගත් ටික පුරාණ කර්මයට හටගත් විපාක ටික තමයි මේ ජීවිතය. මේ ජීවිතය කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් ඇහැයි ඇහෙන් ඇතුල්පැත්තයි දකින්න පුරාණ කර්මය. කනයි කනෙන් ඇතුල්පැත්තයි දකින්න. නාසයයි නාසයෙන් ඇතුල්පැත්තයි. මේ තාප්පේ එහා මුකුත් දැනගන්න බෑ පුරාණ කර්මෙන් හටගත් විපාකෙන්. කිසිම දෙයක් දන්නේ කෙලින්ම නාම රූප දෙක කියලා කියන්නේ ඇහැයි ඇහෙන් ඇතුළත කනයි කනෙන් ඇතුළත නාසයෙන් නාසයෙන් ඇතුළත මේ gedi gitin රූප නාම රූප දෙක. මේ කෙනෙක් උපන්න කියන්නේ විපාකය කියන්නේ පෙර කර්මයේ විපාකය කියන දේ ටික. පෙර කර්මයන්ගේ ටිකම. ඊට පස්සේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන නිමිති ඇතිව කරගන්න දැනුමක් ඇති කරනවා කියන එක දකින්න කර්ම. ආපහු යන්න නාම මේ වගේ නාම රූප දෙයක් හදා ගන්න දින ටික. ඕගොල්ලන්ට අපිට නිවන් දකින්නවා කියලා තියෙන්නේ මේ ටිකේ වාසය කරන බාහිර අනිමිත්ත වෙන විදිහට. නිමිති හිටින් නැති වෙන විදිහට ජීවත් වුණොත්. ඒකමයි ඔය කියන්නේ. මේ තියෙන ටිකත් අතහැරෙයි බාහිර නිමිති නැති වුණොත් නිවෙන. නමුත් මේ තියෙන ටික අතහැරෙනකොට බාහිර නිමිති මොනවා හරි තිබුණොත් මෙහෙ අතහැරනකොට මේ නිමිති වලට යනවා. ආයෙත් උපදිනවා. ඒකයි පින්නන්නේ කීනම් පුරාණ නව නති සම්භවං විරත් චිත්ත ආයතකේ භවස්මින් තේකින බීජ අවිරුලිච්ඡන්ද නිබ්බති දිර යතනාපදී තේකින බීජ අපිට කීනම් පුරාණ කින පුරාණ කර්ම කිනකොට දකින්න ඇහැයි ඇහැ ඇතුළයි කනයි කන ඇතුළ මේ ටික කීනම් පුරාණ නව නති සම්භවං කිනකොට අලුතෙන් භවයකුත් නැහැ කිනකොට මෙහෙ තියනවා කියන ටිකක් නැති වෙනවා. මේ පෙන්වන්නේ අනුපාදා පරිනිර්වාණය ජීවිතය අතහැරන තැනට. එතකොට විරත් චිත්ත ආයතකේ භවස්මින් නැවත භවයක නොයළුණු සිටින්. කියන අපි මේ පුරාණ කර්ම මේ পায়ගල හිටගෙන මෙහි අල්ලගෙන ඉන්නේ. මෙහි අතහැරනකොට එල්ලුණු තැනක එලිලා ඉනවා වුණා වගේ. ඒකයි මේ වෙන්නේ. මේ එතකොට අපි අත්තක් උඩ ඉඳගෙන අත්තක් අල්ලගෙන ඉන්නකොට ඉන්න අත්ත කැපුවොත් එලිලා ඉන්නවනේ අපි. ඒ වගේ සිද්ධියක් මේ වෙන්නේ. මේ නාම රූප දෙකේ පිටුල බාහිර නිමිති අල්ලගෙන ඉන්නේ. මෙහි අතහැරුණොත් එල්ලිච්ච දනම එන්නේ. ඉතින් මේ මොකකොත් එල්ලිලා ඉන්නේ නැත්තම් ඒ අත්තේම නම් ඉන්නේ ඉන්න අත්ත කැපුවොත් එහෙම වැටෙනවා වගේ. අපිට ජීවත්වෙද්දී බාහිර නිමිති නොහිටින විදිහට මෙහි එහෙ දැලුවත් මෙහෙට එන විදිහට ජීවත් වෙන්න ඕනේ. එතකොට වෙන්නේ මෙහෙ අනිමිත්තයි හැංගිලෙන්. දැකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි. පෙනෙන වෙලාවේදී එහෙ නිසා මෙහෙටයි පේන්නේ. පෙනෙන්නේ ඉස්සෙල්ලා බාහිර එහෙ පෙනෙන දේක් තිබුණා. පෙනුනෙන් පස්සේ බාහිර එහෙ පෙනෙන දේක් තියෙනවා නෙමෙයි. පෙනෙන වෙලාවේදී එහෙ නිසායි මෙහෙට පේන්නේ. කියන දැනකින් ඉන්නවා දැන් බාහිර පෙනෙන රූපෙන් අනිමිත්තයි තුන් කාලෙන්ම අපි. නමුත් ලෝකේ මේ හරි උපායයි. ලෝකයා පෙනෙන ආරමුණ පරිහරණය නොකරනවත් නෙවෙයි පරිහරණයක් කරනවා. ලෝකයාගේ මට්ටමින් තුන් කාලෙන්වත් මිදිලා අපි දැන්. ඇහෙන්ද පෙර සද්දේ තිබුණත් නෙමෙයි ඇහුණෙන් පස්සේ සද්දේ තියෙනත් නෙමෙයි ඇහෙන වෙලාවට ඒ නිසා මෙහෙටයි කියන දරගෙන උනේ ආන. දැන් ලෝකයා කන එළියට දාගෙන ඉන්නවා කියන තැනින් නෑ අර මං කියන්නේ කුම්ම සූත්‍රේ කළා තියෙනවා. කුම්ම කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කරනවා ඉන්දිය කුට කතාවක්. මහණෙනි පෙරවුවා කියන කියලා මහණෙනි පෙර අතීතයේදී මේ ගංගා නම් ගඟේ ඌරේ උදහා ඉඳන් මේ ඉද්දෙක් එනවා පාතට. නරියෙක් යනවා පාත ඉඳන් ඌරට. කල්ලතුවම නරිය දැක්ක ඉබ දැක්ක නරියව නරිය හිතාගත්තා ඔබ ළඟට වරෙන් ආවොත් අතක් හෝ කඩාගෙන කකුලක් හෝ කඩාගෙන කනවා ඔළුව හෝ කඩාගෙන කනවා කියලා නරිය හිතනවා. ඉබ්බත් දැක්ක නරියව ඉබ්බ හිතනවා දැන් නරිය හිතනවා ඇති මම ළඟට එනකොට මගේ අත හෝ කඩාගෙන කන්න කකුල හෝ කඩාගෙන කන්න ඔළුව හෝ කඩාගෙන කන්න දැන් දෙන්න ලං වෙනකොටම ඉබ්බ මොකද කරන්නේ කෑලි කොහම ඇතුළට ගත්තා කකුල් දෙක අද්දක ඔළුව දැන් නරිය මොකද කරන්නේ කකුල හෝ එළියට දාපන් කඩාගෙන කන්න අත හෝ එළියට දාපන් කඩාගෙන කනවා කියලා බලාගෙන ඉන්නවා සද්දන ඉබ්බ ඇතුළටලා ඉන්න දැන් නරිය හිතන ඇති කකුල හෝ එළියට දැම්මොත් කඩාගෙන කන්න ඔළුව හෝ එළියට දැම්මොත් කඩාගෙන කන්න මම නම් එකක්වත් දන්නේ නැහැ කියලා ඉන්නවා ඉතින් ඔහොම සෑහෙන වෙලාවක් ඉඳලා ඉබ්බ නෙමේ එක කෑල්ලක දෙලියට දැන් බලාගෙන බැරිම දැනුන නරිය ගියා. බුදුරජාණන් වහන්සේ උපමාන් දෙන්නේ කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝධම් වික්ඛු මනෝවිතක් ඉබ්බසිය කබලෙහි අවයව බහගත්තා වගේ මහණ මේ මනෝවිතර කකුලකට මනෝවිතර කකුලුව ගන්න කියන ඇතුළට ගන්න කියන ඈ එතකොට නරිය වගේ තමයි මාරය ඉබ්බගේ ඇහැකන කෑලි අංග පහ වගේ තමයි ඔළුවයි කකුල් දෙකයි අත් දෙකයි අංග පහ වගේ තමයි ඇහැ කන දිවනාසය ශරීරය. බැරි වෙලා එක අංගයක් හරි ඉබ්බ එළියට දැම්මනම් නරිය කඩාගෙන කනවනේ. ඒ වගේ මහණෙනි එක අංගයක් හරි එළියට දැම්මොත් මාරයට අහු වෙනවා. මාරය කඩාගෙන ගන්න. ඉතින් ඇහැ එළියට දාන්න එපා. ඇහැ එළියට දාන්න එපා කිව්වෝ ඕගොල්ලෝ රූපය බැලුවා කියන්නේ මේ ඇහැ එළියට දැම්මා. කෙලින්ම මාරයට අහු වෙනවා. බාහිර තියෙන සද්දයක් අහනවා කියන්නේ කන එළියට දානවා. ඇහෙන්නේ මෙහෙ ඇහෙනවා කියලා හිතේ. තේන්නේ මෙහෙට මෙහෙලේනවා කියලා හිතන්න. ඒ හින්දා කෙලින්ම මාරයට අහු වෙන විදිහට තමයි ලෝකේ ජීවත් වෙන්නේ. අත්තපය එකක් ඔළුවක් කකුලක් විතර නෙමෙයි ඉබ්බ අංග පහම එකවර එළියට දාගෙන ඉන්නා වගේ ඉන්නේ අපි. ඉබ්බනම් එක එක අංගේ මේ කෑලි පහම එළියට දාගෙන. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ පහෙම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලමින් ඉන්නවා කියන්නේ ඉබ්බ අංග පහ එළියට දැම්මා වගේ. ඔගොල්ලෝ රූප බලනවා කියලා කියන්නේ කෙලින්ම මාරයට අහු. සද්ද අහනවා කියන්නේ මාරයට. රස ලබනවා කියන්නේ මාරයට. රස ලබනවා කියන්නේ මාරයට අහු. කෑලි පහ දීප. කෑලි පහ හකුළුවා ගන්න. ඉබ්බ කබලෙහි අවයව බහගත්තානේ. සමුදම් වික්ක මනෝ විතරකේ. මෙහෙන් එහෙට යන්න දෙපා. හකුළු අකුළු ගන්න මේ කෑලි පහ එළියට දාන්න නැතු ඒ නිසා මෙහෙට ගන්න. දැන් එළියට ඉබ්බා ඇතුළටනේ කෑලි පහ ගත්තේ නොගන්නව නෙමෙයි කෑලි පහ පරිහරණය කරනව නෙමෙයි පරිහරණය කරන්නේ ඇතුළේ තියාගන්න කෑලි පහ. එහෙනම් රූපේ බලන්න මෙහෙම බලනකොට නුවණ යන්නේ කොහොමද? ඒ නිසා මෙහෙටනේ පේන්නේ කින්න තැන. ඇතුළට ගන්න හැම වෙලාවෙම කෑලි පහ පේන ඇතුළේ ඉඳන් රූප බලන්න බය නැතු කටුවේ ඇතුළේ ඉඳ බය නැතු මාරයට අල්ලන්න. කටුවේ ඇතුළේ හිටියොත් මෙයාට කන්න බෑ. එළියට දැම්මොත් නම් කෑලේ. ඒ හින්දා ඇතුලේ ඉඳගෙන මේ ප්‍රතිසන්දි නාම රූප දෙකේ තුල ජාසය කරන ජීවත් වෙන්නේ. ඇතුලේ ඉඳගෙනම රූපේ බලන්න. ඇතුලේ ඉඳගෙනම සද්ද අහන්න. ඇතුලේ ඉඳගෙනම ගඳ සුවඳ බලන්න. ඇතුලේ ඉඳගෙනම රස විඳින්න. තණ්හාවේ ලක්ෂණේ මෙහෙට යන එක. තණ්හාව මේ අපි මෙහෙට ගිහිල්ලා තියෙන්නේ. අපි හිතාගින්නේ මෙහෙම බලන්න නැතුව පාවිච්චි මේ රූප බලන්න බෑ පරිහරණය කරන්න බෑ කියලා. පුළුවන් ඕනේ ජීක. එහෙනම් අපි තෝරගෙන තියෙන අපි දන්න ක්‍රමය වැරදි ඒකයි. එහෙනම් ඇතුළත ඉඳගෙන බලනකොට වෙන්නේ මායයට අහු වෙන්නේ නැකින නිමිති නෑ. අනිමිත්තයි. මායයට එන්න පුළුවන් රූපය හොයාගෙන එන්න පුළුවන්. නමුත් අපි ඉන්න තැන අල්ලන්නේ කටු ඇතුලේ ඉන්නේ. කටු ඇතුලේ ඉඳගෙන මායයට අහු නොවි මායයේ ගොදුරුකමේ තැතිරලා කැම කලත් යනවා. කියන දරණේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයා දකින්න මට්ටමේ රූපෙත් දකින්නවා ඒත් මායයට අහු වෙන්නේ නැති විදිහට. ලෝකේ අහන මට්ටමේ සද්දෙත් අහනවා මායයට අහු වෙන්නේ නැති විදිහට. අර නිවාපු සූත්‍රයේ තියෙන්නේ තන කොටුවට ඇවිල්ලා තනත් කාලා යනවා ඒත් ඇස් දෙක වහලා ආව වෙන්නේ නැති විදිහට. හරි කපටි. තන නොකා ඉන්නව නෙමෙයි ඒ කොටුවට එන්නේ නැතුව එහෙම ඉන්නව නෙමෙයි. කොටුවට එනවා. කොටුවට එනවා කියන්නේ මේ ලෝකේ පරිහරණය කර අරමුණු පරිහරණය නොකර නිදාගෙන ඉන්න වෙලාවට විතරක් ඉන්නවා අනිත් වෙලාවට එනකොට කොටුවේමයි ඉන්නේ කියන එකක් නැහැ. කොටුවේ හැසිරෙන්නේ සිහිය ඇති වුණෝ නැතු. ඒ සිහි නුවණේ ඇතුව ප්‍රයෝගව කොටුවේ හැසිරෙන්නේ නැහැ යාවුවේ නැහැ. අල්ලන්නද? කොටුවේ හැසිරුණොත් එයා ශාන්ත වෙන්නේ නැහැ. සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. නුවණින් තමයි කොටුවේ ඇතුළ හැසිරෙන්නේ. මොකද එයාගේ නුවණ යෙදෙන්නේ නුවණ තියෙන්නේ කොටුවෙන් පිටදී විතරයි. කොටුවේ ඇතුළ නුවණ එහෙම නැහැ කියන එකක් බෑ. හොඳට නුවණ ඇතුව සිහිය ඇතුව තමයි මේ තනකොටුව කන්නේ. කියන්නේ එහෙන් බලන්නේ හොඳට සිහිය ඇතුව නුවණ ඇතුවම. ඒකයි මෙයා වැද්දට අහු වෙන්න තියෙදි ඉන්නේ. තන ටික ගන්න. බලලා දිනන්නේ මේ වඳු. ඒ විදිහට මමත් කියන්නේ එහෙමයි තනකොටුව වගේ මේ පච්චකාම. ඒක අනුභව කරනවා වගේ තමයි මේ ජීවත් වෙනවා. සිහි මුලා වෙන්න නැතුව, මත් වෙන්න නැතුව, මොසපත් වෙන්න නැතුව තන ටික ගන්න. ඒ කියන්නේ හොඳට සිහිය ඇතුව නුවණ ඇතුව තන ටික ගන්න. කනකොට සිහි නැතුව නුවණ නැතුව තනකොටුවේම ඉන්නවා පස්සේ සිහිය නුවණ එනවා කියන තැනකින් බෑ. තන කන වෙලාවට සිහි නුවණ තියෙනවා. ඒ වෙලාවට ගහලා මරයි නැත්තම්. ඒ හින්දා හැම වෙලාවෙම මේ කෑලි පහ අකුලව ගන්නවා. ඒකයි මම කියන්න ඕනේ. එහෙම වෙනකොට අනිමිත්තයි. අනිමිත්තයි කියන්නේ ඔන්න මේ විපාක නාම රූප දෙක පරිහරණය කරද්දී කල් ඇතුවම බාහිර අනිමිත්ත බව සම්පාදනය කරගෙන ඉන්නේ. ඊට පස්සේ මේ ප්‍රතිසන්දි නාම රූප දෙකේ යම් ආයුක්ස කාලයක් තියෙනු නම් ඒකත් දිරන දවසක් තියෙනවා. ක්ෂීණම් පුරාණ කර්මයේ ෂේ වෙන අවස්ථාවක් තියෙනවා. මේකත් අතහැරෙනවා. නවන්නත්ති සම්භවම් අලුතෙන් භවයකට යන්න තියෙන හේතු ටිකක් නැහැ. කලමයි ඒක සම්පාදනය කරගන්න. මෙතන පිහිටලා මෙහි අතහැරගෙනමයි හිටියේ. ඒ මේ ජීවත් වෙනකොට මෙහෙ අල්ලගෙන ඉඳලා ඒ මොහොතේ අතහරිනවා කියන එක බෑ. මෙහෙ ජීවත් වෙන්න ඕනේ මෙහෙ අතහරින බව සම්පාදනය කරගෙන. බාහිරය අතහැරලා බාහිරය අනිමිත්තව බාහිර අල්ලන බව අතහැරලා ඒ අතහැරීම සම්පාදනය කළා. අතහැරීම කියන්නේ නෝක නියමිත. සම්පාදනය කළා මෙහි වාසය කරන මට්ටමද කියනවා. සෝ උපදි ශේෂ නිබ්බාන උපදි ශේෂයක් තියෙනවා නිවන් දක්වාම යෝගිනේ. ඇයි පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටිකේ තව ආත්ම වෙනවද? මොනවා ටික තමයි දැන් පංචස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් ඉතින් මේ කියලා බලනවා කියන සිද්ධිය මේ තියෙන්නේ. පංචස්කන්ධ මට්ටම්. උපාදානයෙන් මිදලා සතර උපාදාන ස්කන්ධයෙන් මිදලා. ඊට පස්සේ මේ ස්කන්ධයන්ගේ පැවැත්මට තියෙන හේතු ටිකක් තියෙනවා නම් ඒකෙත් ආයු සම්පතී ඉවර වෙනවා. දිරණ දවසක් යනවා. මේ ටිකක් නැති වෙනකොට අලුතෙන් යන්න තිබුණු නිමිති කලමයි නැති කරලා තිබුණේ. එහෙටත් තිබුණු දේ නැති වෙනකොට මෙහි ඉන්න ටිකක් නැති වෙනකොට නිබ්බන්ති දීරා යතයන්ට දීපු. ඒ දීරයන් වහන්සේ නිවන පහනක් නිවනවා වගේ. ඒ කියන්නේ පුරාණ කර්මෙන් හටගත්ත ටිකක් නැති වෙනකොට අලුතෙන් කර්මයක් නැත්තම් ක්ෂීණ වෙච්ච විඥානේ නැමැති බීජය ඇති වෙනවා. ක්ෂීණ බීජය. ප්‍රතිසන්දියට යන්න තියෙන කර්ම බීජය නිඳීම නිසා නිවන පහනක් නෙවෙනවා. ඉතින් ඒකෙන් දැන් අපිට කරගන්න වෙනවා මේ තුල ජීවත් වෙنده අනිමිත්ත බව සම්පාදනය කරගන්න. හොඳට මතක තියාගන්න ඕනේ තව කාරණා. බාහිර කියලා මම මෙහෙම කියනකොට අද අපි ආධ්‍යාත්මිකයි කියන එකත් බාහිරයි කියලා අපිට යම් දවසක තේරෙන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. අද අපි ආධ්‍යාත්මිකයි කියන්නේ මේ කය කියලා මෙහෙම බලනවා කියන්නේ මේ බාහිර රූපේ. ඔන්න ඔය ටික කියනවා තිසත්ත්‍ය ඥාන වල ආධ්‍යාත්මික බාහිර ආයතන ටික කලන්නේ. මම කිව්වේ හොඳට නිවන් දැකියම උගන්වන්න පුළුවන් ටික. මේ එතකොට මොකද මේ ඇහැට පේන්නේ රූපේම මේක මේ වේ හැම හොඳට පෙන්වන එකයි නිවනම අරගෙන දෙන නෝනවා. රූපේ කියන එක ගෝචරනාත්‍ය පඤ්ඤා කියන එකට එයාට කියන හොඳට රූපය පිළිසින් දකින්න රූපේ විනිශ්චය කරන්න කියන. රූපේ බහිද්දා රූපේ බාහිර ධර්මයක් කියලා හොඳට විනිශ්චය කරන්න. සද්දේ ගන්ධේ රසේ ස්පර්ශේ බාහිර ධර්මයක් කියලා හොඳට විනිශ්චය කරන්න කියන. එතකොට රූපය කියනක බාහිරමයි කියන එකක් ආවා. එහෙනම් මෙහෙම ගලුවොත් ඇහැට පේන්නේ රූපනේ. එහෙනම් මෙහෙම ගලුවොත් මේ රූපේ කියන එක වෙනවා අයත් හම්බ වෙනවා මිසක වෙන මොන හොඳට එළඹ කිව්වම මාව පේන්න බෑ. ආධ්‍යාත්මික කය පේන්න බෑ. පේන රූපේ බාහිරම නම් ආයේ ආධ්‍යාත්මික මේ පේන රූපේ කියලා එකක් නෑ. ඒ වගේ මුත්ත නෝරක් ගැන ලබන. තේරෙනද කියන්නේ? වර්ණ රූපයේ සතර මහා ධාතු විදිහට නෙමෙයි. ඒක එහෙම බලුවොත් වැරදි. වර්ණ රූපයේ කියලා අපිට පෙනෙන තැනක තියෙන ඇත්ත සතර මහා ධාතු කියලා බලන්න. සද්දය කියලා අපිට ඇහෙන තැනක තියෙන සතර මහා ධාතු නේද කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු රූප ගැටීමේ ගැටීම නිසා ඇතුළ කම්පණයයි අපිට දැනෙන්නේ. ඒක එතන ගැටුණු තැන බලන්ද සද්දේ අරමුණු නොකොට සතර මහා ධාතු රූප අපි කියන පෙනෙන දෙයට ඔබෙන් ගෙනියනවා නම් පෙනෙන දෙයට ඔබෙන් තියෙන රූපයක අපි කියන අර දිලිපු ස්වභාවයේ කලාප ගැටි කරත් සම්මර්ෂණය කරනවා. යම් සද්දයක් ඇති වෙනවා කියන තැනක ගැටුණු රූපෙ වෙන්න මේකයි කියලා ඒ රූපෙට අරගෙන යනවා. යකඩයක් ගන්න සද්ද ඇහෙනකොට මේ සද්දෙන් එහෙ ඇහුණ කියලා බලන්නේ නැතුව මෙහෙම සද්දයක් ඇහුණ තැනක බාහිර තියෙන මෙන්න මෙහෙම දෙයක් ගැටීම නිසා නේද කියලා අර යකඩ කැලලේ තියෙන රූප කලාව මෙහෙම තියෙන තැනක ගැටලා ඉන්නේ සද්දය ඇහුණ කියලා මෙහෙට බලන්න. එතකොට ඇහුණු සද්දය එහෙ තිනවා කියලා යන්නේ නැත්තම් අපි සද්දය කියන පොඩ්ඩක් බලන්න ගිහින් කියලා යකඩ කැලල උස්සගෙන මෙන්න බලන්නකෝ සද්දේ කියලා. මොකද සද්දේ පිළිසිඳුන දැක්කොත් අපි සද්දේ කියලා පෙන්නයි යකඩ කෑල්ල. නමුත් අපි දන්නවා නම් මෙහෙම යකඩ කෑල්ල මෙහෙම මෙහෙම යකඩ කෑල්ල තියෙන එක තැනක ගැටීම නිසායි නම් සද්දේ කියන කවුරු එහෙනම් ඇහුණු සද්දේ කියන්නේ. කියනක ඉබේම එනවා නෝනින් බලන සද්දේ කියන එක මෙහෙම. එතනදී සද්ද රූපය වර්ණ රූපය කියන එක ලෝකයට දැන් ආමෝචර මට්ටමේ කෙනාගේ හිතට ඇති වෙන ස්වභාවයක් තියෙන ඔය මං කියන්නේ සද්ද රූපයේ කියලා ලෝකයට බාහිරින් අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නැතුව නෙමෙයි වර්ණ රූපයේ කියලා ලෝකයට බාහිරින් ඇති බවට අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙන ස්වභාවයක් තියෙනවා. එහෙම තියෙද්දි එහෙම වෙද්දි එහෙම ලෝකයේ ස්වභාවය අරමුණු නොකොට මෙහෙම අරමුණු කරන්න කියලා මම කියන්නේ. ඇයි එතකොට සද්ද රූපය කියලා එකක් නැද්ද? ඇයි එහෙම එකක් තියෙනවද කියලා පරිස්සම් කරන් දෙපා. මං කිව්වා විපාකය කියන්නේ කෙනා කෙනාගේ කර්මයට අනුවනේ. මෙහෙම හිතුවාම මෙහෙම විපාකයක් අපිට ලැබෙයි මේ මට්ටම අතහැරලා. දැනට සද්දේ කියලා කිව්වයි සද්දේ කියලා ඇහෙන ගතිය යකඩ ගැල් දෙකට අමතරව කන තිබුණට සද්දේ කියලා ගතියකු තිබුණානේ. සද්දේ කියලා ගතියක් තිබුණේ නැත්තම් සද්දේ කියන එකක් ඇහෙන්න බෑනේ. එහෙනම් සද්ද රූපය කියලා එකක් තියෙනෝනේ කියලා අපිට තර්ක කෙරුවා හිතුවේ. තේරෙනවද? එහෙම හිතුවාම සිහිත් වෙන අරමුණුත් වෙන ඇත්ත. ඒ තමයි කාමාවචර මට්ටම. මම කියන්නේ එහෙම විද්දි ඔයගොල්ලෝ හිතන්න සද්දේ කියන කෙනකොට මෙහෙම සද්දයක් ඇහෙන තැනක මෙන්න මෙහෙම නේද තියෙන්නේ. එතකොට ඒකේ විපාකය තමයි මෙහෙම තියෙන තැනක ඇහෙන්නේ මෙහෙටයි කියලා කාලය කරන සිල්සකෙත් නැති ඇහෙනවා කියනදී අපිට හම්බෙයි. මේ ආයතන කිතේම විදර්ශනාවේදී යන යථාර්ථය එකයි ඊට පස්සේ. යථාර්ථය කියන්නේ ඇහැට පේන දේ તો ඔබෙන් බැලුවොන යම් ස්වභාවයකට හිත තියලා. යථාර්ථය. කනට විදර්ශනා කරන්න තියෙන්නේ තේ විදිහටම. ගන්ධයට විදර්ශනා කරන්න තියෙන්නේ තේ විදිහටම. රසය. ඒකෙදී විදර්ශනා ඥානය ආපහු වෙනසක් නෑ. යථාභූත ස්වභාවය එකමයි හැම එකම. උපාදාය රූපේ තමයි වර්ණයට වඩා සද්දේ වෙනස්, සද්දයට වඩා ගන්ධේ වෙනස්, ගන්ධයට වඩා රසේ වෙනස්, රසයට වඩා ස්පර්ශේ වෙනස්. නමුත් පඨවි ධාතුවේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතර ඔය කොයි උපදාය රූපය ඇති කරන්නත් යථාර්ථයෙන් පවතින සතර මහා ධාතුව වෙනස් වෙලා නැහැ. සතර මහා ධාතු එකම. උපදාය කියලා කියන්නේ මහා භූතයන් නිසා විද්‍යමානයි. මහා භූතයන් නිසා පෙනෙන. එහෙම පෙනෙන හේතු ටිකේ මහා භූත ටිකේ නානත්වයක් නැහැ. එක. පඨවි ධාතුවම තමයි මොන ආයතනින් මෙනෙහි කිව්වොත් එකම විදිහට මෙනෙහි කරන්නේ. ඊගාවට තව කාරණාවක් තියෙනවා. දැන් අපි දන්නවා විදර්ශනා කියන තව ක්‍රමයක් තියෙනවා. විදර්ශනාව සහ පරමාර්ථය කියන හඳුනගන්න ක්‍රමයක් තමයි දැන් සම්මුතිය. සම්මුති සත්‍ය ලක්ෂණය තමයි හේන්ද තියෙනවා විමසනකට අතුරුදහන් වෙන. පරමාර්ථ ධර්මයේ ලක්ෂණය තමයි හේන්ද නැයි විමසනකට මතුවෙලා එනවා. දැන් ඔගලන්ට මේ වර්ණ රූපේ කියලා තේنده තියෙන එක විමසන්නක විමසුවත් මතුවේද අතුරුදහන් වෙයිද? අතුරුදහන් වෙනවා නම් ඒක පරමාර්ථයක් තියෙන එකක්ද? සම්මතය. සම්මතය. ඒකට සම්මතිය තුල නිවන් දකින්න පුළුවන්ද? නෑ. නිවන් දකින්න පරමාර්ථියම අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් විමසන්න විමසනකොට මේ වර්ණයක් සතහනක් හැඩයක් වෙන එක අතුරුදහන් වෙයි. හැඩ සතහන් වර්ණ නැති පටුලාවෝ තේජෝ වායෝ කියන්නේ මේ රූප කලාප කලාපයි තියෙන්නේ කියලා පරමාර්ථය මතුවෙලායි. ඇහෙන සද්දේ විදර්ශනා කරන විදර්ශනා කළාම විමසනකොට ඒක අතුරුදහන් වෙයි. මතුවෙලායි මෙහෙමදී. ඒ වගේ විදර්ශනාව සහ පරමාර්ථ සහ සම්මත කියන දෙක තේරුම් කරගන්න තියෙන තව ක්‍රමයක් තමයි සම්මතයේ ස්වභාවය තමයි පේන්න තියෙනවා විමසනකොට අතුරුදහන් වෙනවා. පරමාර්ථයේ ස්වභාවය තමයි පේන්න නැහැ විමසනකොට මතුවලා යනවා. එතකොට ඒ පරමාර්ථ தത്വයට හිත තියලා පරමාර්ථ தത്വය අවබෝධ කරගෙනයි දුකෙන් මිදෙන්න වෙන්නේ මිසක සම්මතයේ හිත තියලා සම්මතයේ தത്വේ අවබෝධ කරගෙන සම්මතයේ පිළිලා නිවන් දකිනවා කියලා එකකුත් නැහැ. නිවන් දැකලා සම්මතයේ ඉන්නවා කියන එකකුත් නැහැ. ඒ කියන්නේ අපි එයා සම්මතයේ ඉන්නවා කිව්වොත් එයා ඒ මට්ටමෙන් මිදෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ තුල ඉන්න ලෝකෙට එකතු වෙනවා. අපි කිව්වට බුදුරජාණන් වහන්සේත් අපි එක්කයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපි එක්ක නෙමෙයි ඉන්නේ. අපි ඉන්නවා බුදුරජාණන් වහන්සේ එක්ක. බුදුරජාණන් වහන්සේ ඉන්න අපි එක්ක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එංගලයි ලෝකයාගින් ලෝකයා එක්කම ඉන්නවා ලෝකයාගේ මෙන්නවා. කියන්නේ ලෝකයාට තේරෙනවා බුදුහාමුදුරුවෝ එක්කයි ඉන්නේ, මහරහතන් වහන්සේලා එක්ක ඉන්නේ කියලා. නමුත් ඒගොල්ලෝ මේ කෙලෙසුන් සහිත ලෝකයෙන් මිදිලා, කෙලෙස් අදහස් කරන මිදිලා, කෙලෙස් සහිත ලෝකය පරිහරණය කරන ස්කන්ධයෙන්ද මිදිලා එයා ඉන්නේ. ලෝකය පරිහරණය කරන කෙලෙසුන්ගෙන් කෙලෙස් වශයෙන් අල්ලගෙන කෙලෙසුන්ගෙන් පරිහරණය කරන ස්කන්ධද පරිහරණය කරන්නේ. එයින්ද තැරලා ඉන්නේ. ඒ වෙන්ද මිදිලා ඉන්නේ. ලෝකය පිළිගඳ ගන්න තැන් වල හැසිරෙන තැන් වල හැසිරෙන්නේ. එක කියන විශ්වගන්ධ කියලා පිළිගඳ ගන්න දේවල් ලෝකෙ තිබෙනවා. පිළිගඳින් නිමිදිලා කියන්නේ.
දැන් කියපු දේවල් වල එකක් වර්ණ සටහන තේනකොට එතන සතර මහා ධාතුයි කියලා දකින දැකීම හරි. නැත්නම් ශබ්දය එනකොට ඒක යකඩ කැල නිසා තිබෙන ඒ දැකීම තුලයි දෙකේම බලලා තියෙන්නේ බාහිරයක් ගැන නේද? ඒ කියන්නේ අපි මේක දැන ගැනීම
උදම් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒක කොටසක්. අපිට අතහර ගන්න උර අපිට මිදෙන්න ඕනේ කොතින්ද කියන කාරණාව ආවා. අපිට මිදෙන්න ඕනේ පංච උපාදානස්කන්ධ මට්ටම. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ කියන්නේ තණ්හාව ඇති වෙන මට්ටම. බුදුරජාණන් වහන්සේ තණ්හාව ඇති වෙන මට්ටම කිව්වා. යන් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සතන්න උපජමන උපජති එත් නිවිසමන නිවිසති යමක් ලෝකේ ප්‍රියයි නම් මුද්‍රයි නම් තණ්හාව උපදින්නේ නැහි පවතින්නේ නැහි මොකද්ද තණ්හාව උපදින පවතින්නේ රූපය ඇහ කන සද්ද මේ ටිකනේ දැන් අපි ඒ රූපයෙන් මිදෙන්න නුවණින් හිතමු නුවණින් හිතපු ටික ඒ රූපේ නෙමෙයි නමුත් ඒකයි දැන් අපිට ජීවත් වෙන්න ස්කන්ධයන්ගේ පැවැත්මක් ඕනේ තණ්හාව ඇති වෙන මට්ටමේ ස්කන්ධයෙන් හිත අතහැරවල ධාතුයි කියලා බලන නුවණක් එක්ක අපි ජීවත් වෙනවා. ඒ මට්ටමද කියන ස්කන්ධ පැවැත්ම. තණ්හාව ඇති වෙන පංච උපාදාන ස්කන්ධ මට්ටම අහුවෙන්න නොදී ජීවත් වෙනවා. මෙතෙන්ට මේ මෙතන සතර මහා ධාතුය කියලා බලන තැනත් ස්කන්ධයන්ගේ පැවැත්මක් දැනෙනවා. ඒ දෙක කියන ස්කන්ධයන්ගේ පැවැත්ම. එහෙම බලපෙකේ තණ්හාව වේදෙන්නේ නැහැ. තණ්හාව පවතින්නේ නැහැ. වර්ණ සටහන කියලා දැක්කොත් තණ්හාව වේදෙනවා. තණ්හාව පවතින්නේ. එතකොට තණ්හාව වේදෙන තණ්හාව පවතින ටිකෙන් මිදෙන්න කටයුතු කරන එකටයි සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ. මේ ටිකෙන් මිදෙන්න යන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ මතයෙන් මිදෙන්න යන්නේ. තේරෙන්නේ කිනේ? ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ තණ්හාව යෙදෙන්නේ වර්ණ සටහනෙන්. ඒ කියන්නේ යමක් ලෝක ප්‍රියයි මధుරයි නම් ඒකනේ මේ තණ්හාව උපදින්නේ පවතින්නේ. දැන් අපිට ජීවත් වෙද්ද කරන්න පුළුවන් තණ්හාව නැති කරන්න නෙවෙන්නේ නේද? તો තණ්හාව නැති කරන්න කියලා උනේ තණ්හාව යෙදෙන දෙයින් අපිට වෙන් වෙන්න පුළුවන්. අපි දැක්ක පංච උපාදාන ස්කන්ධයයි උපාදානයේ තණ්හාව යෙදෙන පංච උපාදාන ස්කන්ධයේ පිළිසින් දැක්කොත් ඒකෙන් වෙන් වුණොත් තමයි උපාදානෙ මිදෙන්න පුළුවන්. ඒ හින්දා දැන් රූපය කියලා හම්බ වෙනකොට රූපය කියලා හම්බ වෙන තැනට ඔබෙන් මම නුවණ අරගෙන යනවා රූපය තුල හිත ඇදගෙන නොදී. එතකොට මට රූපය තුලම මගේ හිත හඳුරන්න නැත්නම් රූපයට තණ්හාව යෙදෙන කෙනෙක් ඉඩ නැහැ නේ. වර්ණ සතහන තුල හැසිරුණොත් නම් ඒකේ තණ්හාව යෙදෙන්නේ. මම මේ වර්ණ සතහනේ හිත හැසිරෙන්න නොදී ඒ සතහනෙන් ඔබටම නුවණ අරගෙන ගියොත් මම දැන් මේ සතහන තුල ඉන්න කෙනෙකුට ඇති වෙන තණ්හාව මට ඇති වෙන විදියක් නැහැ. එතකොට මම මෙහෙම හිතියා කියලා ස්කන්ධය තිබුණා කියලා තණ්හාව ඇති වෙන විදියක් නෙමෙයි ඉන්නේ මම. ඒකේ ලක්ෂණ ඒ කියන්නේ සතර මහා ධාතුයි කියලා බලනකොට සතර මහා ධාතුයි තියෙන්නේ කියන දැන් නුවණක් ඒක. නුවණින් බලනකොට මට රූපය අසුරු නොවන විදියට ඉන්නේ. තණ්හාව එන්නේ ඉඩ නැහැ. එතකොට තියෙන දේ තමයි දැන් මෙහෙම බලනකොට මේ රූපය කියන එක මට අතහැරෙන මිදෙනවා. තණ්හාව යෙදෙන තණ්හාව තණ්හාව යෙදෙන ස්කන්ධයෙන් මිදෙනවා. අර සතර මහා ධාතුයි කියන මට මේ නුවණක් තියෙනවා. බාහිර කියන එකක් තියෙනවා. නමුත් ඒක තණ්හාව යෙදෙන්නේ. ওই මට මේ තියෙන්නේ ඒ කියන්නේ තණ්හාව යෙදුණු මට්ටම පේනවා තමා තුලයි කියන. තණ්හාව යෙදුණු මට්ටම පේනවා මෙච්චර කල්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම බලනකොට රූපය කියලා අපිට පෙනෙන දේ මෙහි කියලානේ තියෙන්නේ. එතකොට මෙහි තිබුණා කියන එකේ මිදෙනවා සතර මහා ධාතු ස්කන්ධ නිසා මෙහෙටයි පේන්නේ කියන ඇත්ත දැකලා මේ ඇත්ත දකින මට්ටමට කියනවා අපරියාපන්න භූමිය ලෝකෝත්තර භූමිය කියලා. මේ ටික මෙහෙම බලලා තණ්හාව ඇති වෙන තණ්හාව පවතින දෙයිනුයි තණ්හාවිනු අපි මිදිලා. ওই විදිහට ජීවත් වෙන එකද කියනවා මොකද්ද? සෝපදීස නිබ්බාන. මෙහිගෙන නුවණක් ආවත් ආවේ ධාතු කියන තැන. ඕකද තියෙන්නේ අනාගාමී වෙනකන් විතරයි. ඊට පස්සේ අරිහත් මාර්ගය කියන තැන. ඒ කියන්නේ මේ උදාරික රූපය අතහැරගන්න තමයි අපිට පටවියාපතේජෝ කියලා මෙතෙන්ට මේ සතර මහා ධාතුට හිත තබලයි වර්ණ රූපය කියන එකකින් අපි හිත මුදවගන්නේ. තව ඕරම් භාගයේ උද්දම් භාගයේ සංයෝජන කියන තැනදී ස්පර්ශයේ නාම ධර්ම කියන ටික පිළිසිඳගෙන මෙහෙ බලන්න ඕනෙම න තමන් තුළම උපද නිරුද්ධ වෙනවා කියලා මෙහෙට මෙනව නෝන. දැන් මේ ධර්මතා දෙකක් තියෙනවා. රූපෙන් මිදෙනවා නාමෙන් මිදෙනවා කියලා. දැන් අපිට ඉස්සෙල්ලා රූපය අතහරින්න ඉස්සෙල්ලා කාමෙන් මිදෙන්න වෙනවා. ඒ කියන්නේ වර්ණ සතහන කියන තැනින් දැඳිලාම අපි ඉන්නවනම් අපිට මෙහෙම මිදෙන්න බෑ රූපෙන්. මෙහෙන් අතහැරෙන්න ඉස්සෙල්ලා මේ මට්ටම අතහරින්න වෙනවා. රූපේ බැඳිලා තියෙන මට්ටම අපි සතර මහා ධාතුයි කියන එක බලලා මේ වර්ණ සතහන මේ ටික අතහරිනවා. එතකොට අපිට පේනවා ඒ නිසා මේටනේ පේන්නේ කියනකොට මේ රූපේ තියෙන බැඳීම අතහැරෙනවා. මේ අතහැරනවා කියන්නේ චිත්ත සමුතිය වැඩෙනවා, හිත වැඩෙනවා, නුවණ වැඩෙනවා. නිවර්ණ ධර්ම දුරු වෙනවා. ඊට පස්සේ යම් දවසක් තියෙනවා ඒක ධාතු කියලා හිතන්නේත් මෙහෙන්න කියන තරකට නෝනේ. එදාට තමන් තුළම ලෝකයේ ඉපද නිරුද්ධ කරනවා රූපේ විදර්ශනා කරනවත් බලන්න ඕනේ. එහෙම එකක් නැහැ. එතකොට ස්පර්ශයත් ස්පර්ශ සම්බියක් කියන එකයි වේදනාව හරි සංඥාව හරි සංකාරය හරි විඥානය හරි කියන ටික පිළිසින් දක්ව කල යුක්තක් නැහැ. අතෙන්ට අර රූපේ පිළිසින් දක්වන දැන් කියනවා අනාගාම ආගාම. නමුත් එහෙම දැක්කත් තව කල යුක්තක් තියෙනවා කියලා කිව්වේ මෙහෙ පේන්නේ නැතුව තාම මෙහෙ ඉන්නේ. නමුත් සංයෝජනේ මේ කොටස අතරේ. මේක අනුපුබ්බ කිරියානුපුබ්බ ශික්ෂාවක්. පළවෙනි අධ්‍යයන මම ඕරම් භාගයේ සංයෝජන දුරු නොකර උද්දම් භාගයේ සංයෝජන වල බණ කිවට වැඩ නැහැ. ඒ හින්දා මම මේක මුකේ මේක කියන්නේ. මොකද ඕගොල්ලෝ සුවසකද ගාමවත් නොවි මම කෙලි මාර්ගයත් මාර්ගයට බණ කියලා හරියන්නේ මෙහෙමයි උපදින්නේ කියලා කිව්වෝ. මෙහෙමයි උපදින්නේ කියලා කිව්වට ඕගොල්ලෝ මෙහෙ කියලා නම් ජීවත් වෙන්නේ. නමුත් අපිට අල්ලලා දෙන්න ඕනේ මෙහෙ කියලා ජීවත් වෙනකොට එහෙ ජීවත් වෙන්න පුළුවන් එහෙ අතරලා මෙහෙට එන විදිය. ඒකයි හරියන ක්‍රමය. මෙහි ජීවත් වෙන කෙනාට නෑ මෙහි කිව්වට හරියන්නේ නෑ. මෙහි ජීවත් වෙනවා නම් එහි ජීවත් වෙනකොට ඒක අතරලා මෙහෙට එන විදිහට එන්න පුළුවන් විදිහට ජීවත් වෙන ක්‍රමයක් ඕනේ. ඒකයි මම ඔය හැමදෙම ඔහොම කියන්නේ. කියන අදාළ රූපයක් නෙපෙන්නේ. එහෙම පේන දැනක මේ විදිහෙන් බැලුවොත් මෙහෙට කවදාවත් එන්න බෑ. මෙහෙම බාහිරම බැඳිලා විතරයි තියෙන්නේ. අද බලන විදිහට බැලුවොත් කවදාවත් මෙහෙට එන්න ක්‍රමේ නෑ. එන්න බෑ. බාහිරම බැඳිලා තියෙන්නේ. ඒ හින්දා ඔය විදිහට බලන්නේ නැතුව මෙහෙම 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 බැලුවාම මෙහෙ බැඳීම අඩු වෙනවා. අඩු වෙනකොට යම් දවසක් තියෙනවා මෙහෙ කියලා බලපු එක දාත් හැරලා මෙහෙට එන්න පුළුවන් ගතියක්. හින්දා පළවෙනි අදියර ගන්න මේ විදිහට ආවහම ඒකයි සතර මාර්ගයක් වෙන්නන්නේ. මේ මට්ටමේදී මෙහෙම බලන එක කාම භූමියේ තියෙන සංයෝජන නැතුව ඒකද ස්කන්ධ මට්ටමක්. ඒකද අපරිපන්න භූමිය කියන සෝවාන් මාර්ගය සකදාගාමී මාර්ගය කියලා එයා රූපය හම්බ වෙනු එනු රූපය ගැන නුවණ ඇතුව මෙහෙම බලනවා. ඉතින් මේ කාම රාගය ඒ වගේ සංයෝජන ටික දැන් නැහැ කියන දේ. අන්තිමට රූප රාග අරූප රාග මානෝද්දච අවිජ්ජා කියලා හෝරම්බ උද්දම් භාගිය කියලා පෙන්නන්නේ. ඒ රූපය අහු නොවි නාම ධර්ම තුලම නුවණ වැඩෙන දවසකුත් එනවා. ලෝකෝත්තර නුවණ රූපයේ ඉන්න කෙනාට රූපයෙන් මිදීම සඳහාද ලෝකෝත්තර ධර්මියම නුවණ කරගන්න. ලෝකෝත්තර භූමියේ රූපයක් තියෙනවා කියලා ගන්න එපා. ලෝකෝත්තර වූ නුවණකින් රූපය පිරිසිදු දැකලා. ඒ කියන්නේ කායanusasanaව වඩනවා කියනකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් කායanusasanaව වඩන්න බැරි නෑනේ පුළුවන්. කායanusasanaව කියන එක කය හැටියට ගන්න එපා. අපායේ යන්න පුළුවන් අපි කියලා නුවණින් බලන්න පුළුවන්. බලන එක අපායට යෑම කිච්චීමද? අපාය ඒ වගේ රූපය ගැන නුවණින් බලන්න ඒක රූපෙ නෙමෙයි. රහතන් වහන්සේලාට රූපය ගැන හිතන්න බැරි නෑනේ. පුළුවන්. ඒ වගේ රූපය ගැන හිතන්න නුවණින් ඒ නුවණ යෙදෙන රූපේ රූපයේ ඒද වෙන මොකද නෙමෙයි. රූපය කියන තැනක සංයෝජනයක් තියෙන නිසාද අපිට රූපය ගැන බලන්න වෙන්නේ. යම් දවසක බලල රූපය ගැන සංයෝජනය නැති වුණොත් අපිට චිත්තජයිසිකම ප්‍රකට වෙච්ච දවසක රූපය කියන එක විදර්ශනා කරන්න දුන්නේ. එහෙම එකක් නෑ අපිට ගන්න. කියන තැනකට එන්න. ඉතින් මතකයි. එකපාරට මේ කියන එක ප්‍රශ්න මොනවද කියනවා නම්. කියනවා කිව්වෙ සෞඛ්‍ය කියන එක. නොගෙන ඉන්න නම් අර ටිකම දකින්න. උපාදාන ස්කන්ධය උපාදානය දකින්න. ඇහෙනවා කියන ටික වෙනම එකක්, දැනගන්නවා කියන එක වෙනම එකක්. ඇහෙනවායි දැනගන්නවායි දෙකම එකට වුණාම තමයි බයින කියන එක අකමැති වෙන්නේ. බයින ප්‍රශංසා කරන කෙනාට සතුට වෙන්නේ දෙකම එකට එකතු වුණාම. අපිට ඇහෙනවා කියන තැනට උඹෙන් පෞතුන යථාර්ථයට යන්න පුළුවන් නම් ඔය ඇලියෙන් ගැටින් දෙකම අතහැරෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් බයින අපි තුන සද්දයක් ඇහෙනකොටම ඇහෙන බව තමයි උපාදාන ස්කන්ධ මට්ටම. බස් එක කියලා අපිට හිතට දැනෙනවා. ඒ දැනෙන මට්ටම තමයි උපාදාන. ඒතකොට බස් එකේ සද්ද වෙනවා. උපාදානයේ කියලා එකට වෙලා තමයි බස් එක සද්දයක් වෙන්නේ. සද්දේ වෙන එකක් බස් එක වෙන එකක්. බස් එක හිතේ සද්ද කනම විතරද. කනයි හිතයි දෙක එකට ගැට ගහලා බස් එකේ සද්දයක් ආන. බයින කෙනෙක් තරහ ගන්න නම් බයින කෙනා එක්ක බයින කෙනෙක් ඉන්නෙට එතකොට දැනුම වෙන එකක් කෙනා වෙන එකක් දෙක එකට ගැට ගහලා මෙයා බයින්නේ වෙන්නේ. එතකොට ප්‍රශංසා කරන කෙනෙකුට සතුට වෙනවා නම් ප්‍රශංසාවේ ප්‍රශංසාව ඇහෙන එක වෙන එක ප්‍රශංසාව වෙන එක දෙක එකට ගහලා සද්දේට මේක ප්‍රශංසාව වෙන්නේ අපිට. ওই දෙක දෙකට තේරුම් කරගත්තාම ප්‍රශංසාවේ ඇලෙන් ගැටින් දෙකෙන් තොරව ඉන්න පුළුවන්. ඊට පස්සේ ඇලෙන් ගැටින් දෙකෙන් අමුතුමින් ඕනේ නැහැ. ඇහෙනවා කියන තැනටම හිත අරගෙන යන්නේ. එහෙම මදි නම් මුල් ඇතුව ඇහෙන එක වෙනම දැනෙන එක වෙනම කියන තැනින් නුවණ අරගෙන යන්නේ. යම් කලකදී ඇහෙනවා කියන සිද්ධියටම ඇහෙනවා කියන්නේ අපිට මෙහෙමයි කියන තැනටම එන්න පුළුවන්. නමුත් අද දවසේදී අපිට මුලින් වෙන්නේ ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ, උපාදාන ස්කන්ධ සහ උපාදානිය වෙන් කරගන්න වෙනවා. මොකද ඇහෙන්නේම අපිට වාහනයක සද්දයක් වෙලාද තියෙන්නේ. බයින්නෙම කෙනෙක් වෙලා තියෙන්නේ. ඒ හිඳයි මේ ඇලින් ගැටින් දෙක නතර කරගන්න. ඇලින් ගැටින් දෙක නතර කරගන්න. සද්දයේ ඇහෙන සද්දයේ උඹිට යන්නේ කොහොමද? විදර්ශනා කරන්නේ කොහොමද? ඇහෙන සද්දෙම දෙක ඇහෙන සද්දෙම කෙනෙක් වුණා. එතකොට ඉස්සෙල්ලා සද්දයේ වෙන් කරගන්න කෙනෙක් ගෙන්දේ. එතකොට සද්දේ කියන එක ඉබේමයි ඒ නිසා මෙහෙට ඇති වෙනවා. හේතු නැතුව නැති වෙනවා කියන දේ. ඒක දකින්න ඕන විතරයි ඕන. දැනට කරගන්නකො මෙහෙම සද්දේ කියන එක අහන්න ඇහෙන මට්ටම දැනගන්න එක වෙන් කරන්නකො. ඒ කියන්නේ කිසිම ඇහෙන දෙයකට ඕගොල්ලන්ට මේ සතහන් තියෙන්න බෑ. බස් එකක සද්ද ඇහෙන්න බෑ. මනුස්සයෙක්ගේ සද්දයක් ඇහෙන්න ඕන. ඒ වගේ හිනොන දරගන්න ප්‍රපංචය කියලා. මේ මොකද එතකොට හොඳට තේරෙන්න ඕන උපත්චීම අන්ධ කෙනෙකුටත් මේ සත්‍ය හැමෝම තේයට මේ බස්සික කියලා තේරෙයිද මේ හැඩි? නිකන්ම හිතාගන්න. තර්ක කරන්න ඕනේ අපි තර්ක කළා විතර කළා අපි අපිටම අල්ලලා දෙන්න ඕනේ නිකන් කිව්වට හරියන්නේ නැහැ. නේද? ඇහෙනදී ඇහෙනකොට මේ බස්සික ආහඳයි කියලා අපිට තේරෙනව නම් ඒ හැඩේ තියෙනව නම් අපිට ඉතින් සත්‍යම කියලා හිතුවද හිතන්න ඕනේ. සත්‍යම අන්ධ කෙනෙකුට මේ මිනිස්යා කියනකොට මේ හැදේ ඇදේ තේරෙයිද? එයාට පේන්නේ නැත්තම්. එයාට සත්‍ය විතර නම් එහෙම සත්‍ය කියන්නේ මේ කොටස නැතුව මේ ටික නේද? එහෙනම් මේ ටිකට මේ අලුතෙන් එකතු කරපු වැරදි ටිකක් නේද? බස්සෙක සත්‍ය වුණේ. දැන් බස්සෙක ගියාම අපිට හැදේ සත්‍ය නැහැ හිතට බැරිවෙන්න තියෙන්නේ නේ? මේ සත්‍යෙට විස්තර දෙන්නද? අන්න ඒ මට්ටමට ගියද එතකොට තේරෙයි වැඩේ මෙහෙමයි. වත්ත නැද්දේ ඉඳගෙන වැටෙන් පයින් එක කියන්නේ අපි මේ කතා කරන්නේ දැන් ඒ කියන්නේ මම කියන්නේ එහෙම නෙවෙයි ඉතල වත්ත අයිනට යන්නේ. ජීවිතෙන් පයින් ද අපි කතා කරන වත්ත නැද්දේ ඉඳගෙන ඉතලා මේ අර මං කීයේ දැන් ඔය සීලයක පිටන ඕන ටිකක් තියෙනවා, තව චිත්ත සමුදයක් ඇති කරගන්න ඕන ටිකක් තියෙනවා. ඊට මෙහා අර විදර්ශනා කරන්න හැටි මං කියන ඇහෙනකොට මෙහෙම මෙහෙම විදර්ශනා කරන්න ඔය විදිහට කරනකොට තමයි මේ ලෝකය අතහැරෙන විදිහට ආයතන අවු නොවන විදිහට බලන්න ඕනේ. ඒකෙදි තාම අපිට බෑ, ඒක අපිට බෑ කියලා කිව්ව පුදුමයක් නෙමෙයි. ඒ කියන්නේ වත්ත මෙහා පැත්තේ යන්න ඕනේ කියනකොට වත්ත මැදින්ද අනේ අපිට පයින්ද බෑ කියන එක බොරුවක් නෙමෙයි. ඒ ඇත්ත තමයි. එහෙනම් ඉස්සෙල්ලා යන්න පුළුවන් තරම් දුරට ගියතු වහින ඉස්සෙල්ලා කිසිම වෙලාවක මේ ස්පර්ශය හරි අපිට දැන් ඇහෙන දැනෙන දේවල් වලට මුකුත් කරන්න බෑ. ආපහු ඒකේ දෝෂය නොහිටින විදිහට අහන්න බලන්න. සද්දේ කියන එක බාහිර මොගලන් දකින්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ අපි නිකමට කිව්වොත් දැන් සද්දයක් කියන්නේ වාහන සද්දේ කියලා අපි සද්දේ අරහේ කියන එක හොඳට බලන්න. සද්දේ කියන එක අපිට ඇහුණා නම් ඇහෙන්නේ කන මේ ඇතුළේනේ. කනෙනුත් ඇතුළේ නම් හිත තියෙන්නේ, ඒ හිතට නම් ඇහුනේ. ඇහුනේ එක මෙහෙ තියෙන්න බෑනේ. ආයේ හේතු ගැටලා මෙහෙට එන්න පුළුවන්. හැම වෙලාවෙම මෙහෙට එනවා ඇහුනේක යන්නේ. යකර කැල දෙයක් ගැටුනහම සද්ද ඇති වෙන්න පුළුවන්. ආයෙත් ඇති වෙන සද්ද යකර කැල දෙකට නම් ඇති නෑ. ආයෙත් ගැටුනහම සද්ද ඇති වෙන්න පුළුවන්. සද්ද වෙලාවක් අහුවෙනකොට ඒකේ වේගවත්කම නිසා මෙහෙ සද්දයක් තියෙනවා වගේ අපිට අරමුණු කරනකොට අවිද්‍යාව. ඕ ගියොත් ඒක දිගට ගහනවා. නමුත් වේගෙන් උනත් වෙන්නේ ඒ ගැටීමක මෙහෙටම එනවා මිසක මෙහෙට නෑ. ඔය සිද්ධියටද මේ රැවටිලා තියෙන්නේ. දැන් යකඩයක් වේගෙන් ගහගෙන ගියොත් ගැටෙන එකට මේ සද්ද එනවා, ආයෙත් ගැටෙන එකට එනවා කියලා එනවා. අර වේගවත් වාගෙන වලල්ලක් පෙල්ල කරගම වලල්ලක් වෙනවා වගේ. දැන් ඔය කුට්ටියට මෙහෙ තියෙන සද්දයක් තියෙනවා වගේ තරකින් අතර වෙලා වෙන. ඒ ඇටි සද්දයක් මෙහෙ අරමුණු කරන්නේ අවිද්‍යාව. එහෙම ඇටි සද්දයක් මෙහෙ අරමුණු කරන්න බැරුව ඒ නිසාම මෙහෙට එනවා කියන එක නුවරට පේනවා. මම ගහගෙන ගිය තියකඩයක් වේගවත්කම නිසා එහෙ ඇටි බවට තියෙන අර අපි කියන්නේ සමහර ගහවස්ති තියෙන්නේ අවුරුදු කෝටි ගානකට ඉස්සර වෙලා ඒකේ ආලෝකය මෙහාට එන්න ඇවිල්ලා තියෙනවා. සමහර ගහවස්තුවේ ආලෝකය අපිට පේනකොට ඒ ගහවස්තුවේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ සද්දය ඇහෙනකොටත් මෙහි ඒකේ හේතු ටික නැහැ. නමුත් ඒ කම්පන වේගය නිසා අපිට දැන් මේ කො බලන්න අර බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ ලෝකේ ඉන්න සත්තුන්ගේ කියන ඔක්කොම ආදී ඇටඩියට බහන්න බලන්න පුළුවන්. ඒ වගේ ලෝකේ තියෙන හොඳ ටික ඔක්කොම කුසල ධර්ම ඔක්කොම දෙන්න බහලන්න පුළුවන්. ඒ කතර හැටිය හොඳ කරගන්න. තියෙන ඔක්කොම හොඳ ටික ඔක්කොම. දැන් ප්‍රශ්න නම් අපිට එක එක කෙනාට කියන විදිහට ඒ විතරක් ප්‍රශ්න නෙවෙයි. මේ කතා කරපු දේ තුල නොගැලපෙන බව කෝ තේරුම් කරගන්න බැරි බව කෝ ප්‍රශ්නයක් කෝ ගැටලුවක් කෝ චෝදනාවක් කෝ ඕන එකක් කියනවා කියන මාතෘකාවට කැමති උත්තර දෙන්න. කතා කරපු දේ තුල තියෙන ප්‍රශ්න ගැටලු මොනවද?
අර දැනගන්න ස්වභාවය තමයි උපාදාන. දැන් තේමීමයි මනසට දාන කොටස. දැනීම කියනකොට පංච උපාදානස්කන්ධය.
එහෙනම් ඉතින් දැනගන්න මට්ටම
වෙනකොට කර්ම. ප්‍රබහංශයර
ඒකයි කර්ම රැස් නොවි අපේ ජීවත් වෙන්න දැනගන්න විදියක් නැහැ කියන්නේ අපි ජීවත් වෙන ක්‍රමයටම කර්ම රැස් වෙනවා කියන්නේ ඒක. දිනෙකට මේ ඇහැ පරිහරණය කරන්න ඇහැ පරිහරණය කරන්න ඇහැට පේන දේ දැනගන්න පුළුවන් නමුත් කර්ම රැස් වෙන්නේ නැහැ. කියල ඉන්න ක්‍රමයක් නෑ. එහෙම හිතන්න මේක ඇතුලේ නිදෙන්න පුළුවන්. මේ නිසා තමයි මොහොතම ඉදීමේ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ වෙනම කොට නෙමෙයි ඒ තමයි උපදාන. ඒ කර්ම රැස් වෙනවක් තමයි තමයි සංහාර කියන්නේ උපදාන කියන්නේ ඒක. නැත්නම්